அத தான் சிரித்துனே ஜூலி தீஸ் மெனி இதுதா அப்பி மே இந்த வகையம் சூதானம் வெலா இன்ன எக்கசிய பணஸ்வேனி ஆதுனிக பிரிச சந்தா சத்திமத்த வந்தின்னாதீமே வேடசட்டහනට ඒ සඳහා නිසන්නවන්නේ නියෝජනය කරමින් මේ දන් සභාවට වැඩම කර සිටින නම කියන්න අවසරයි. ගෞරවණීය අක්මීමන ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම සංඝයා වහන්සේලා මම පාද නමස්කාරයෙන් පිළිගන්නවා. ඒ වගේම වැඩසටහන සූම් හරහා සහ මික්සෙල් හරහා සම්බන්ධ වෙන සියලුම ස්වාමීන් වහන්සේලා සහ මෑණිවරුනුත් පාද නමස්කාරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඒ මාර්ග දෙක ඔස්සේම වැඩසටහන සම්බන්ධ වෙන සියලු දෙනාම පිළිගන්නවා. වැඩසටහනේ පෙළ ගැස්ම කෙටියෙන් මතක් කළොත් එහෙම අපේ මුලින්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට අනුකම්පාවෙන් දේශනා කරන අනුශාසනාව ශ්‍රවණය කිරීමෙන් පස්සේ අපි ආධුනික පිරිස සඳහා මෙහි සත්‍යමත් බව වඩන්නේ කොහොමද කියලා කෙටියෙන් මතක් කිරීමක් කරනවා. ඊට පස්සේ අපිට ලැබිලා තියෙන ලිඛිත වාර්තා සහ ගැටළු ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කළ ඒවට පිළිතුරු ලබා ගැනීමෙන් පස්සේ කාල වේලා තියෙන විදිහට අපි වාචික ගැටළු සඳහා අවස්ථාවක් ලබා ගන්න පුළුවන්. ඒ විදිහට තමයි වැඩසටහන පෙළ ගැස්ම තියෙන්නේ. ඉතින් වැඩසටහන ආරම්භයේදී මේ ආරම්භයක් විදිහට අපිට අනුශාසනාවකින් මේ වැඩසටහන ආරම්භ කරන්න කියලා පාද නමස්කාරයෙන් තු ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු.
හොඳ එහෙනම් සීල දෙනාම අද දවසේ ධර්ම දේශනාව සඳහා ලෑස්ති වෙමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සස්සතෝ ලෝකෝති කෝ වච්ච දිට්ඨගතමේතං දිට්ඨිගතමේතං දිට්ඨිගහනං දිට්ඨිකාන්තාරං දිට්ඨිවිසූකං දිට්ඨිඉප්පන්දිතං දිට්ඨිසංජානනං සදුකං සවිගතං ස උපායාසං ස පරිලාහං න නිබ්බිදාය න විරාගාය න නිරෝධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බෝධාය න නිබ්බානාය සංවත්තති. දෙවියන් සංගරත්න අවසරයි සද්ධා බුද්ධ සම්පන්න ජෙන්වත්නේ අපි අද දවසේ ධර්ම දේශනාව සඳහා තෝරාගත්තේ අග්ගිවච්ඡ ගොත්ත කියන සූත්‍රයේ අඩංගු වෙන ධර්මකාරණයක්. ඉතින් මේ අග්ගිවච්ඡගොත්ත සූත්‍රය අඩංගු වෙන්නේ ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකයේ පරිබ්‍රාජ වග්ගය කියන කොටසේ. අපි බලමු මේ ධර්ම දේශනාව අපි කරගෙන යන මේ ප්‍රතිපදාවත් එක්ක ගැලපෙන විදිහට කොහොමද මේ බුදුරජාණන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්න යෙදෙන මේ ධර්මකාරණය අපිට කොහොමද ගැලපෙන විදිහ කියලා සලකගෙන මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපි සඳහා මේ ඉදිරිපත් කරන කාරණය මොන වගේද කියලා කෙටියෙන් සලකලා බැලුවත් මුලින්ම මේ දේශනාවක් මේ විදිහට දේශනාවක් බුදුරජාණන් වහන්සේ අපි සඳහා ඉදිරිපත් කරන්න යෙදුනේ මොන වගේ හේතුවක්ද කියලා බලලා මේ සඳහා යෙදිච්ච නිදාන කතාව සොයලා බැලුවත් බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ වච්චගොත්ත කියන බ්‍රාහ්මණෙක් පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් අසන ප්‍රශ්න 10ක් මුල් කරගෙන තමයි මේ සූත්‍රය ගෙතෙන්නේ. මේ ප්‍රශ්න 10ක් මේ විදිහට අහන්නත් හේතුව සොයලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න කලින්ම බුදු කෙනෙක් පහළ වෙන්න කලින්ම මේ ලෝකේ බුදු කෙනෙක් සඳහා ලෑස්ති වෙනවා. ලෑස්ති වෙනවා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ සඳහාම එකතු වෙලා එකට පෙළ ගැසිලා පෙරම් පුරාගෙන ආපු කල්ප ගානක් තිස්සේ එකට රැස් වුණු පිරිසක් එකට එකතු වෙන අවස්ථාවක් තමයි බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ. අන්න ඒ වගේ අවස්ථාවකදී මේ බුදු කෙනෙක් පහළ වෙනවා කියන කෝලාහලෙ බුද්ධ කෝලහාලයේ අවුරුදු 100 ගානක් තිස්සේ පැතිරෙනවා. ඒ පැතිරිලා තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. අපිට මේ සඳහා උදාහරණ විදිහට ගත්තොත් මේ සුදුහත් කුමාරයා ඉපදිච්ච වෙලාවෙත් මේ සුදුහත් කුමාරයාගේ අංග ලක්ෂණ බලලා මේ බ්‍රාහ්මණ 8 දෙනෙක් ඇවිල්ලා අංග ලක්ෂණ බලද්දී 7 දෙනෙක්ම කිව්වා මේ කුමාරයා සක්විති රජ වෙනවා කියලා. ඒ අතරේ එක්කෙනෙක් කිව්වා මේ කුමාරයා අනිවාර්යයෙන් බුදු වෙනවා කියලා. කියන්නේ සිදුහත් කුමාරයා ඉපදෙන්නත් කලින් මේ බුද්ධත්වය කියන්නේ මොකක්ද කියලා බුදු කෙනෙක් කියන කෙනෙක් ලෝකේ පහළ වෙනවා කියන එක ඒගොල්ලෝ දැනගෙන තියලා තියෙනවා. ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ ශරීර ලක්ෂණ මෙන්න මේ වගේ කියලාත් ඒගොල්ලෝ දැනගෙන තියලා තියෙනවා. ඒ කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්න කලින්ම මේ බුදු කෙනෙක් කියන එක ලෝකේ යම්කිසි මතයක් තිබිලා තියෙනව නේද? ඒ වගේම අසිත තාපසයාගේ ඔළුවට මේ සිද්ධාත් කුමාරයා පහින් ගහපු වෙලාවේ අසිත තාපසයාත් කිව්වෙත් මේ 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 කුමාරයා මේසේ මෙසේ කෙනෙක් නෙවෙයි, මේ අද දවසේ මෙහෙම මගේ ඔළුවටම පහින් ගහුවට මේ බමුණන්ගේ මත සියල්ලටම මේ ජටාවටම පහින් ගහලා මේ සියලු දේවල්ම අහක දැම්මට මේ කුමාරයා යම්කිසි දවසක බුදු වෙනවා කියන එක. දැන් ඒ වගේ තමයි මේ බුද්ධත්වය කියන එක ගැන කාලයක් තිස්සේ යම්කිසි කතාබහක් තියලා තියෙනවා. අන්න ඒ කතාබහ ඇති වුණේ කොහොමද කියලා බැලුවොත් මේ බුදු කෙනෙක් පහළ වෙනවත් එක්කම ඒ පෙරම් පුරාගෙන ආපු යම්කිසි පිරිසක් ඒකම එකතු වෙලා තියෙනවා. ඒ එකතු වීමත් එක්ක මොකද්ද මේ එකතු වීම කියන්නේ? කියන්නේ මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා මහන්සි වෙච්ච පිරිසක් තමයි මෙහෙම එකතු වෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ මේ ලෝකයෙන් එතර වෙන මාර්ගය දේශනා කරන එකනේ. ඉතින් එතර වෙන මාර්ගය දේශනා කරන්නේ එතර වීම සඳහා අවශ්‍යතාවයක් තියෙන පිරිසකට. අන්න එහෙම අවශ්‍යතාවයක් තියෙන පිරිසක් එකතු වෙන අවස්ථාවක් වෙනකොට මේ ලෝකයෙන් එතර වීම සඳහා අවශ්‍යතාවය දැනෙච්ච පිරිස අතර කොහොමද මේ වැඩේ සිද්ධ කරගන්නේ? මේ වැඩේ කොහොමද මේ මාර්ගයක් තියෙනවද? මොකටද මේ මෙහෙම දේවල් කරන්නේ කියලා එක එක විදිහට ඒ අයත් හොයනවා. ඒ හොයන අතරේදී ඒ අයගේ දැනුම් ප්‍රමාණයට අනුව ඒ අය එක එක මතවලට පැමිණෙනවා. මෙන්න මේ දර්ශන තමයි හරි, මෙන්න මේක හරි, මේක වැරදි, එහෙම එහෙම කිය කී යනකොට මෙන්න මේ පිරිස එක එක විදිහ දෘෂ්ටිවලට පැමිණෙනවා. දැන් අද කාලේ බැලුවත් තියෙන විද්‍යාවෙන් එක එක දෘෂ්ටි වලට ඇවිල්ලා තියෙනවනේ. දැන් සාමාන්‍ය අලුත් ලෝකයේ මේ දවස්වල කතා කරන දේවල් එහෙම බැලුවම තොයි ක්වොන්ටම් සයන්ස් එකතු කරලා මේ කර්මය ගැන කතා කරනවා. ඒ වගේම සමහර වෙලාවට මේ පැරලල් වර්ල්ඩ් ගැන එහෙම කතා කරනවා. නැත්නම් ලෝකයේ මෙහෙම විශ්වයේ අන්තයක් තියෙනවා, අන්තයක් නැහැ වගේ කතන්දර තියෙනවනේ. ඊළාට මෙහෙම ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වගේ ගිහිල්ලා ඊළාට මේ ලෝකය කියන්නේ මේ software development එකක් විදිහට සලකන අය තියෙනවා. ඔන්න එක එක මතවලට ඇවිල්ලා තියෙන දැන් කාලෙත් තියෙනවා. ඉතින් මීට වඩා බුදු කෙනෙක් පහළ වෙන කාලේ වෙනකොට මේ ලෝකයේ අදාළ ස්වභාවය තේරුම් ගැනීම සඳහා මේ ගාලට මීට වඩා වැඩි උනන්දුවක් තියෙනවා. වැඩි අවශ්‍යතාවයක් තියෙන පිරිසක් තමයි ඉන්නේ. ඒ පිරිස අතරේ මෙහෙම මේ ලෝකය කියන්නේ මොකක්ද කියන එක, මම කියන්නේ කවුද කියන එක ගැන වැඩි උනන්දුවක් තියෙනවා දැන් ඉන්න පිරිසට වඩා. අන්න එහෙම වැඩි උනන්දුවක් තිබීමත් එක්කම මේ අය උනන්දුව වැඩිකමත් එක්ක මේ අය එක එක විදිය දෘෂ්ටි වලට යනවා. අන්න ඒක තමයි ලොකුම බරපතලම ප්‍රශ්න තියෙන්නේ. මෙහම මේ ලෝකයේ මොකක් වුණත් කමක් නැහැ, මම හිටියත් එකයි, මැරුණත් එකයි, ලබනාත්ම ඉපදුනත් එකයි, නැතත් එකයි, මේ වෙලාවේ ජොලි කරලා ඉන්නවා කියන පිරිසකට වඩා මේක මොකක්ද කියලා සොයා ගැනීම සඳහා යම්කිසි වෙහෙසක් දරන පිරිසකට, ඒ සඳහා යම්කිසි උවමනාවක් තියෙන පිරිසකට මේ ගමන යද්දී අතරමඟදී එක එක තැන්වල හිර වෙන්න පුළුවන්. ඒ උදාහරණයක් විදිහට ගත්තාම කවුරු හරි කෙනෙක් ඉන්නවා කියන මඩේ එරිලා ඉන්නවා කියන. මේ මඩේ එරිලා ඉන්න කෙනා මඩේ එරිච්ච බව දන්නේ නැත්නම් හරි කමන්නේ නැහැ මඩේ එරිලා කියලා දන්නේ නැතු ඔහේ ඉන්න පුළුවන්. ඉතින් මේ මනුස්සයත් මඩේ එරිලා නිසා දුකක් විඳිනවා තමයි. ඒ උනාට කෙනෙක් මඩේ එරිච්ච එකෙන් ගැලවීම සඳහා යම්කිසි ප්‍රයත්නයක් දරනකොට ඒ දරන ප්‍රයත්නය නිසාම තව තව මඩේ එරෙනවා නම් අපරාධය මඩේ එරීමට දරන එරීමෙන් ගොඩේමට දරන ප්‍රයත්නයත් එක්ක යා තව තව යටට එරෙන්න පුළුවන්. ඒකට අපරාධය දරන ප්‍රයත්නයත් නරක දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම අපි කියමු කෙනෙක් කටුවැල් ගොඩක පැටලිලා ඉන්නවා කියමු. පැටලිලා සද්ද නැතුව ඉන්න කෙනාටත් වඩා සමහරලාට ඒකෙන් ගැලවෙන්න කියලා එක එක විදිහට දඟලන කෙනාට කටුවැල් ගොඩේ තව තව පැටලෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක් තමයි මේ සංසාරය කියන එක මොකක්ද තේරුම් අරගෙන මේ ගැලවීම සඳහා මහන්සි වෙන කෙනෙකුට සමහරවිට වැරදි පැතිවලට ගියොත් වැරදි දෘෂ්ටි ගත්තොත් එයාට සාමාන්‍ය කෙනෙකුටත් වඩා අන්ත තත්ත්වවලට පහළට යන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවක් ආවහම මේ මොන වගේද අවස්ථාවල්ද තියෙන්නේ කියලා මෙන්න මෙහෙම දෘෂ්ටි වලින් ගැලවීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාව ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙහෙම ධර්ම දේශනාවක් ඉදිරිපත් කරන්නත් හේතුව උනේ මේ වච්චගොත්ත කියන බ්‍රාහ්මණෙක් ඇවිල්ලා එයාටත් මෙහෙම බුදු කෙනෙක් පහළ වෙන්න ඉස්සර ඉඳලා මේගොල්ලන්ගේ කුලේ හිටපු කට්ටිය එක එක විදිහට මෙන්න මෙහෙම ප්‍රශ්න 10ක් හදාගෙන තියෙනවා. ප්‍රශ්න 10ක් හදාගෙන ඒගොල්ලෝ ඒ කාලේ හිටපු එක එක ශාස්ත්‍රඥවරුන් ළඟට ගිහිල්ලා මේ ප්‍රශ්න 10 අහලා බලනවා. මේ මෙන්න මෙහෙම මතයක් තියෙනවා. ඇත්තට මේ ප්‍රශ්න 10ක් කිව්වට ප්‍රශ්නම නෙවෙයි. ප්‍රකාශන 10ක් තියෙන්නේ. ප්‍රකාශන 10 ගැන ඔබතුමාගේ වහන්සේගේ මතය මොකක්ද කියන එක තමයි මේ ප්‍රශ්න වලින් අහන්නේ. එහෙම නැත්නම් මේ ප්‍රකාශනයක් කියලා මේක හරිද වැරදිද කියන විදිහක් තමයි ප්‍රශ්නෙන් අහන්නේ. ඒ විදිහට මෙහෙම එක එක ශාස්ත්‍රඥ වහන්සේලා ළඟට ගිහිල්ලා මේ වච්ච කියන කෙනා සහ ඒගොල්ලන්ගේ කුලයේ කලින් හිටපු අයත් මෙහෙම ප්‍රශ්න 10ක් අහනවා. ඒ අහන ප්‍රශ්න 10ෙදීම මේගොල්ලන්ට කාටවත් මේ සෑහීමකටපත් වෙන්න බෑ මේ දෙන උත්තරවලට. ඒක නිසා මේ ප්‍රශ්න 10 කාලයක් තිස්සේ ඒගොල්ලන්ගේ පරම්පරාවේ පැවතගෙන එන ප්‍රශ්න 10ක්. මෙන්න මේ විදිහට අග්ගි වච්චගොත්ත කියන බ්‍රාහ්මණයත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා මෙන්න මේ ප්‍රශ්න 10ම අහනවා. ප්‍රශ්න 10 අහනවා කියන්නේ මුලින්ම ඇවිල්ලා පිළිසඳර කතා කළා. බුදුරජාණන් වහන්සේත් එක්ක සතුටෙන් කොහොමද ආගිය විස්තර අහලා ඊට පස්සේ තමයි මේ ප්‍රශ්න 10 ගැන කතන්දරය කියන්නේ. මේ ප්‍රශ්න 10 අහන වෙලාවෙදිම මේ හැම ප්‍රශ්නයකම තියෙන එක කොටසක් ඉදමේව සච්චම් මෝගමඤ්ඤං කියලා. මෙන්න මේමයි හරි අනිත් සියල්ලම වැරදි කියලා. දැන් ප්‍රශ්න 10 ගැන අපි කෙටියෙන් මතක් කරොත් පළවෙනි ප්‍රශ්නේ විදිහට මේ ලෝකය සාස්වතයි. එහෙම නැත්නම් මේ ලෝකය නිත්‍යයි. එහෙමත් නැත්නම් තව විදිහකට කියන මේ ලෝකය කියන එක වෙනුවට අපි සැලකන්න පුළුවන් ලෝකය කියලා සැලකුවම ගොඩක් දෙනෙක් හිතන්නේ මේ පෘථිවිය කියලා. එහෙම නැත්නම් මේ භෞතික ලෝකය. එහෙම නැත්නම් තව කෙනෙක් කියන්න පුළුවන් ලෝකය කිව්වම මේ විශ්වයම කියලා. භෞතික විශ්වය ගැන කියලා. එහෙම එකක් නෙවෙයි මෙතන කතා කරන්නේ. බුද්ධ දර්ශනයේ මේ ත්‍රිපිටකයේ ගොඩාක් තැන්වල ලෝකය කියන මාතෘකාවත් එක්ක බැලුවම ලෝකය කියලා කියන්නේ ඇත්තටම මේ මම කියන එක ගැන කියලත් පුළුවන්. එහෙම නැත්නම් මේ භෞතික එහෙම නැත්නම් ඒ වගේම නාම රූප කියන කොටස් දෙකටම ලෝකය කියලා සලකන්නත් පුළුවන්. ඒ එක එක අවස්ථාවලදී යෙදෙන තැන අනුව මේක වෙනස් වෙන්නත් පුළුවන්. දැන් මේ අවස්ථාවේදී ලෝකය කියලා සලකන්නේ මේ මම කියන එක. එහෙම නැත්නම් මට දැනෙන වටපිටාවයි මම කියලා සලකන එකයි මේ සියල්ලටම තමයි ලෝකය කියලා කියන්නේ. ඒ විදිහට මේක වෙන අහන පළවෙනි ප්‍රශ්නේ විදිහට ලෝකය සාස්වතද? නැත්නම් ලෝකය සදාකල් පවතිනවද? තව විදිහක මේක සරලව කිව්වොත් මරුණට පස්සේ මම දිගටම ඉන්නවද? ආත්මයක් තියෙනවද කියන එකම තමයි මේ වෙනස් විදියකින් අහන්නේ. ඉතින් මෙන්න මෙයම මම කියන කෙනෙක් ඉන්නවා මරුණට පස්සෙත් මගේ ආත්මය දෙක දිගටම පවතිනවා කියන කියලා ඉදමේව සත්‍යම් මොගමඤ්ඤං කිව්වහම මෙන්න මේමයි සත්‍ය. එහෙම නැත්නම් මේ අනිත් සියල්ලම බොරුයි මේ විතරමයි සත්‍ය. මම මැරුණට පස්සෙත් එක දිගටම ඉන්නවාද කියන ප්‍රකාශනය බුදුරජාණන් වහන්සේ වෙත ඉදිරිපත් කළා. මේ සඳහා ඔබ වහන්සේගේ මතය මොකක්ද කියලා අහුවාම බුදුරජාණන් වහන්සේ ඒකට දෙන පිළිතුර තමයි එහෙම ප්‍රශ්නේ අහන එකත් ප්‍රශ්නයක් තරදී. නැත්නම් මේ ප්‍රශ්නයම ප්‍රතික්ෂේප කරනවා. මේක හරිද වැරදිද කොටසක් හරි කොටසක් වැරදි මෙන්න මේ වගේ අවස්ථාවලදී හරි මේ වගේ අවස්ථාවලදී වැරදිද කියලා කියන වෙනුවට මේ ප්‍රකාශනයම බැහැර කරනවා. ප්‍රකාශනෙම සලකන්නේ නැතුයි. මෙහෙම ප්‍රශ්නයක් අහන එකත් වැරදි කියන විදිහට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මෙහෙම පළවෙනි ප්‍රශ්නය අහුවාම ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරාම එන්න දෙවෙනි ප්‍රශ්නය අහනවා. දෙවෙනි ප්‍රශ්නයේ විදිහට සලකන්නේ මොකද්ද අසස්සතෝ ලෝකෝ කියලා. ආ ඉස්සෙල්ලා සස්සතෝ ලෝකෝ ඊළාට අසස්සතෝ. දැන් ලෝකය කියන එක සදාකල් පවතිනවා. එහෙම නැත්නම් මම මේ ආත්මය සදාකල් පවතිනවා කියලා ඒකාන්තයක් ගැන මෙයා කියනවා. එයමයි සත්‍ය අනිත් ඔක්කොම බොරුයි කියලා එක ප්‍රකාශනයක් කියනවා. ඊළඟ ප්‍රකාශනයේද කියනවා මෙහෙම ආත්මයක් මමෙක් නැහැ කියන එක. මේ ලෝකය සදාකල් පවතින එකක් නෙවෙයි. මෙහෙම ආත්මයක් නැහැ කියලා අන්න එයමයි සත්‍ය අනිත් සියල්ලම බොරුයි කියලා ඔන්න දෙවනි ප්‍රකාශනය කරනවා. ඒ වෙලාවේදීත් බුදුරජාණන් වහන්සේ මොකද කියන්නේ? මෙන්න මේ දෙවනි ප්‍රකාශනය අතහැරලා දානවා. මේකත් මේක වැඩක් ඇති දෙයක් නෙවෙයි කියලා ඒකත් ප්‍රතික්ෂේප කරනවා. ඉතින් අපි බලමු මෙන්න මේ ප්‍රකාශන දෙකම එකතු කරලා බැලුවහම බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශන දෙකම අතහරින්නේ ඇයි කියලා බැලුවොත් ඒක අපි සාමාන්‍ය මේ බණහන පිරිස කවුද කියලා සලකලා බලමු. ගොඩක් අය බෞද්ධයනේ. ඉතින් මේ බෞද්ධයන්ගෙන් ගොඩක් දෙනෙකුට ඇහුවොත් කියන්න පුළුවන් මම යා මෙහෙම පවතිනවා නේද කියලා. මරුණට පස්සේ ආයෙත් ඉපදෙනවා නේ කියන එක හරි නේද? යම්කිසි මට්ටමකට පිළිගැනීමක් තියෙනව නේද? අසස්සුත ලෝකෝ කියනක විදියට වෙනුවට මෙහම මැරුණට පස්සේ සියල්ලම ඉවරයි, මම යා මැරුණට පස්සේ ඔක්කොම ඉවරයි කියන භෞතිකවාදයට එනවා වෙනුවට මැරුණට පස්සේ මම ඉන්නවා කියන මතයට එන එක ටිකක් හරි සාධාරණයි කියලා මේ බණහන ගොඩක් දෙනෙකුට හිතෙන්න පුළුවන් නේද? ඉතින් මේ වගේමනේ දැන් බුදුරජාණන් වහන්සේගේ ජාතක කතා හැම බැලුවහම එදා වෙසාන්තර උනේ මේ මමම තමයි. එහෙම නැත්නම් එදා ජාලිය උනේ මේ රාහුලම තමයි. එදා ක්‍රිෂ්ණ දිනා උනේ මේ කවුද මේ 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 බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය උත්පලවණ්ණා මෙහෙණින් වහන්සේම තමයි. එදා ක්‍රිෂ්ණා දේවි මේ මේ මන්ත්‍රී දේවිය උනේ මෙදා මේ යසෝදරා දේවියම තමයි. අන්න ඒ විදිහට මේ එදා මෙදා කියන එක ගලපලා පෙන්වන ගොඩක් අවස්ථාවල් තියෙනවා නේද? එහෙම බැලුවහම දැන් බුදුරජාණන් වහන්සේත් මේ ආත්මයක් ගැන කියන කතාව හරි කියන එකක් කෙනෙකුට පිළිගන්න හිතෙන්න පුළුවන්. ඇයි එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ මේ ප්‍රකාශනය ප්‍රතික්ෂේප කරේ කියන එක ගැන කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතකොට මේ එක අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ මෙහෙම කියනවා, තව අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේම තව විදියක් කියනවා. දැන් මේ දෙක මොකක්ද හරි මොකක්ද වැරදි කියලා ගැලුවොත් ඒක අපිට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කෙනෙකුට. ඒ වගේම මෙහෙම ලෝකයක් ලෝකය අසාස්වතයි කියන මතයනේ අපි මේ ඇසලේ. ලෝකය සාස්වතයි කියලා බැලුවහම බුදුරජාණන් වහන්සේම කියනවා මෙහෙම ආත්මයක් නැහැ කියලා, අනාත්මයි කියලා තව පැත්තකෙනුත් කියනවා. එතන මේ ප්‍රකාශන අතර නොගැලපීමක් තියෙනවා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි මේ ප්‍රකාශන අතර නොගැලපීමට එකම හේතුව විදිහට මේ හැම ප්‍රකාශනයක්ම පිටිපස්සේ තියෙන ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤා, මෙන්න මෙයමයි හරි අනිත් සියල්ලම බොරුයි කියන එක. ඉතින් අන්න එහෙම බැලුවහම මෙහෙම ආත්මයක් හැමදාම පවතිනවා කියන මතය අරගෙන එයමයි හරි කිව්වොත් මෙහෙම නිවනක් කියන එකක් කෙලවරක් කියන එකක් හොයාගන්න නැහැ නේද? නැතට එහෙම බැලුවහම ඒ මතයමයි හරි කියලා ගත්තොත් නිවන කියන එකක් අපිට කවදාකවත් ළඟා කරගන්න බැරි දෙයක්. හැමදාම ආත්මය තියෙනවානේ. එතකොට අන්නේ කෙලවරටම ගිහිල්ලා ඒ මතම එකමයි හරි කියන මතය අපිට ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේත් එක්ක අපිට එකතු වෙන්නත් පුළුවන්. ඒලාට මෙහෙම ආත්මයක් නැහැ කියලා ගත්ත සැලකුවත් ආත්මයක් නැහැ කියලා කියන්නේ මොකද? මෙයා ඉපදිච්ච දවසේ ඉඳලා මැරෙනකන් ආත්මයක් තියෙනවා. මැරුණට පස්සේ තමයි ආත්මය නැහැ කියලා කතා වෙන්නේ. දැන් අපි ගොඩාක් අය බැලුවා මෙහෙම භෞතිකවාදයේ ඉන්න මිනිස්සු සැලකලා බැලුවාම ඒගොල්ල කියන්නේ මෙහෙම ආත්මයක් නෑ තමයි. එහෙනම් ආත්මයක් නැත්තම් මම මොකටද මෙහෙම කාල බීලා ජොලි කරලා ඉන්නේ? මම මොකටද මෙහෙම ඉගෙනගෙන රස්සාවල් කරලා මෙහෙම වැඩි වැඩියෙන් පිනවන්න ඕනේ මොකටද කියලා අහුවම දැනට කවුරු හරි ඉන්නවනේ පිනවන්න. පව්පින් කරපු ඒවයි ප්‍රතිඵලයක් නැති වුණාට පව්පින් කරන මිනිස්සෙක් දැනට ඉන්නවා. ඒතකොට දැනට ආත්මයක් තියෙනවා කියන අදහස තමයි ඒගොල්ලන්ගේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම් කියන කාල සීමාව තුළ ආත්මයක් තියෙනවා. දැන් සස්වත ලෝකය කිව්වහම ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම් කියන කාලය කාල පරාසය තුල විතරක් නෙවෙයි, ඒක එක දිගටම පවතින ආත්මයක් තියෙනවා. ආත්මයක් නැහැ කියලා අසස්වත ලෝකය කියලා සලකන අයගේ කතාව තියෙන්නේ ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම් කියන මේ කාල සීමාව තුල විතරක් මමෙක් ඉන්නවා කියන. ඒතර මේ ප්‍රකාශන දෙකම සලකලා බැලුවහම ඒ දෙකේම මමෙක් ඉන්නවා. මේ ඉන්න මමෙක් තමයි මෙතනදී මරුණාට පස්සේ නවතින්නේ, එහෙම නැත්නම් මරුණාට පස්සෙත් එක දිගටම පවතිනවා කියන මතය ඇතුළ බැලුවහම එහෙම මමයා කියන මතය ඒ දෙන්නම පිළි අරගෙන තියෙනවා. අන්න ඒකත් එක තමයි බුදුරජාණන් වහන්සේ මේ මත දෙකම ප්‍රතික්ෂේප කරන්නේ. ඉතින් අපි මෙහෙම මේ මත දෙක ගැන කතා කරන්න නෙවෙයි, මේ ධර්මදේශනාව අපි ගොඩාක් යොදා ගන්න මහන්සි වෙන්නේ. මෙන්න මේට අමතරව තව ප්‍රශ්න 8ක් මහනුව ඒ ප්‍රශ්නවල තියෙන්නේ මෙන්න මේ වගේම මෙහෙම එක අන්තයක ඉඳලා එකක් ප්‍රකාශනයක් කියනවා, ඊළඟ අන්තයට ගිහිල්ලා තව ප්‍රකාශනයක් කියනවා. දැන් ඊළඟ ප්‍රශ්න දෙක සලකලා බලුවාම එක ප්‍රශ්නයකදී කියනවා ලෝකයේ අන්තයක් තියෙනවා. අනිත් ප්‍රශ්නේ අනිත් ප්‍රකාශනයේදී කියනවා ලෝකයේ අන්තයක් නැහැ කියන එක. ඉතින් මෙන්න මේකත් අර වගේම තමයි. දැන් අපි ආත්මයක් තියෙනවා ආත්මයක් නැහැ කියලා මෙහෙම සස්සතෝ අසස්සතෝ ලෝකය කියලා සලකලා බැලුවාම කිව්වේ මේ කාලයට සාපේක්ෂව ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම් විතරක් කාලය තුල මමෙක් ඉන්නවා, එහෙම නැත්නම් ඒ කාලයෙන් එහාටත් මමෙක් ඉන්නවා කියන කාලයට සාපේක්ෂව මමයා ගැන එක ඩිෆිනිෂන් එකක් දීලා තියෙනවා. මේ මමයා ගැන දෙන ඩිෆිනිෂන් එකක්නේ. මමයා ඉපදුන දවසේ ඉඳලා මැරෙනකම් කියන කාලය තුල ඉන්නවාද ඊටත් එහාට ඉන්නවාද කියලා මම එයාට දීපු ඩෙෆිනිෂන් එක. ඒ වගේම ඊළඟ ප්‍රශ්න දෙකේදී අහන්නේ මේ මමයා කියන එක අන්තයක් තියෙනවා. මේ භෞතික විදියට එක අන්තයක් තියෙනවා. එහෙම නැත්නම් මෙහෙම අන්තයක් නැහැ මේක හැම හතර වටේම හැම තැනම පැතිරෙනවා කියන. ඉතින් මේක අපිට කාලයට සාපේක්ෂව ගන්නත් පුළුවන් සමහරලාට. ඉතින් මෙහෙම අන්තයක් නැහැ කියන අන්තයක් තියෙනවා කියලා සලකලා බැලුවහම ඒකත් මේ තවත් එක දෘෂ්ටියකට පැමිණීමක් විතරයි. දැන් මමයා කියන එක තැනකදී මේ එක කොටසකදී විතරක් අන්තයක් තියෙනවා කියලා බැලුවහම එතන මේ අන්තයේ කෙළවරට යනකම් මමයා ඉන්නවා. එතන මේ ඉන්න මමයා තමයි මේ කොනේ ඉඳලා අනික් කොන වෙනකම් මේ කෙළවර අත දෙකෙළවර අතරේ කාලයට සාපේක්ෂව හරි ඒ අවකාශයට සාපේක්ෂව හරි ඉන්න මමයක් ඉන්නවා මේ හදාගත්තු සීමාව ඇතුලේ. එහෙම නැත්නම් අනන්තයි කියලා ගත්තාම මමයා අනන්තයි කියලා ගත්තාම මෙහෙම සීමාවක් නැහැ, සීමාවෙන් කෙළවරක්. හතර වටේම මේ මමයක් ඉන්නවා. එතන මේ ප්‍රකාශන දෙකේ සලකලා බැලුවාම මේ ඉන්න මමයා ගැන තමයි මේක තවත් එක මමයාගේ තවත් එක ප්‍රොපර්ටියක්. මමයාගේ තව එක මමයා ගැන තියෙන තවත් එක විස්තරයක් තමයි මේ ප්‍රකාශන දෙකේදී තියෙන්නේ. එතන මේ ප්‍රකාශන දෙකේදී සලකලා බැලුවාම මේ මමයා කියන එක සලකලා බැලලා මමයා ඉන්න මමගේ තියෙන තවත් එක විස්තරයක්. මේ ඉන්න මම මෙන්න මේ කාලය තුල විතරක් ඉන්නවාද, එහෙම නැත්නම් සදාකල් තියෙනවාද, මෙන්න මේ අවකාශය තුල විතරක් මම ඉන්නවාද, ඒන් එහාටත් මම ඉන්නවාද කියන මේ අන්ත දෙකකට ගිය ප්‍රකාශන දෙකක්. එතන මේ ප්‍රකාශන හතරම අපි සලකලා බැලුවහම මේ හතරේම මමයා ඉන්නවා. ඉන්න මම ගැන තමයි මෙහෙම කතන්දර කියන්නේ. ඊළාට තවත් මේ වගේ ප්‍රකාශන දෙකක් කරනවා. ඒකත් මේ ප්‍රකාශන වලටම එක සමානව යන එකක් තමයි. ඒකේ කියන ජීවිතයයි නැත්නම් ප්‍රාණයයි මේ භෞතික ශරීරයයි කියන්නේ එකමයි කියලා එක ප්‍රකාශනයක කියනවා. මේ ප්‍රාණය එකක්, එහෙම නැත්නම් භෞතික ශරීරය දෙකක් කියන එක ඒකත් ඒකමයි හරි කියලා ඔන්න තව ප්‍රකාශනයක් කියනවා. මොකද නැවත අපි කිව්වොත් එක ප්‍රකාශනයක කියනවා මේ පණයි ඇඟයි කියන්නේ එකමයි කියන එක. ඊළඟ ප්‍රකාශනය කියනවා පණ කියන්නේ එකක්, ඇඟ කියන්නේ තව එකක් කියලා ඔන්න දෙවනි ප්‍රකාශනය කියනවා. මේ ප්‍රකාශන දෙකේදීත් අගට ඉදමයෝ සච්චම් මොගවඤ්ඤං කියලා ඔන්න මෙයමයි සත්‍ය, මෙයමයි වැරදි, වැරදි අනිත් ඔක්කොම වැරදි කියලා අන්තයකටත් එනවා. ඉතින් මේ ප්‍රකාශන දෙක බැලුවහමත් මේ බෞද්ධ විදියට ගොඩක් දෙනෙකුට හිතන්න පුළුවන්. ඉතින් ඇඟයි පණයි කියන්නේ දෙකක් නේද කියලා. බුදුරජාණන් වහන්සේත් ගොඩක් වෙලාවට මේක ප්‍රකාශ කරලා තියෙනවනේ. නාම රූප කියලා බැලුවහම මේ කොටස් දෙකක්නේ. එතකොට ඒ අන්තය හරි නේද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද? එමනත් ඇඟයි පණයි දෙක ඔක්කොම එකයි සමානයි කියලා අන්තයට එන එක කොහොමත් වැරදි නේද කියලා ගොඩක් දෙනෙකුට මේක හිතෙන්න පුළුවන්. ඉතින් ඇයි බුදුරජාණන් වහන්සේ එහෙනම් මේ ප්‍රකාශනය මේකත් බැහැර කරන්න යෙදුනේ? ඇඟයි පණයි දෙක දෙකක් කියන එක බැහැර කරන්න යෙදුනේ ඇයි කියලා සලකලා බැලුවොත්. ඉතින් අපි මේක සලකලා බැලුවොත් අපි මේ වෙන් කළා තියෙන්නේ නාම රූප කියලා වෙන් කළා තියෙන්නේ එක එක ක්‍රයිටීරියා එකක් අනුව තමයි මේ නාම රූප කියන එක දෙකකට වෙන් කළ බැලුවේ. ඒතර නාම කියන එකත් ආයෙත් වෙන් කරන්න පුළුවන් මොනවාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. ඒතර ඒ තව ක්‍රයිටීරියා එකක් අනුව බැලුවහම නාම කියන එක කියන එක තනි එකක් නෙවෙයි, ඒක කොටස් වලට වෙන් කරන්න පුළුවන්. දැන් රූප කියන එකත් තව කොටස් වලට වෙන් කරන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායය කියලා හොව තවත් කොටස් වලට වෙන් කරන්න පුළුවන්. තොන් ඔය වගේ නාම රූප දෙක කියන එකත් අපි එක වෙලාවකට සලකලාද්දී මෙහෙම කොටස් දෙකකට වෙන් කළ පෙන්නුවාට මේ දෙකත් එක අවස්ථාවක අපි සලකන බැල්ම අනුව, සලකන ක්‍රයිටීරියා එක අනුව, සලකන කෝණය අනුව අපිට මේ දෙක දෙකමයි දෙකක්මයි කියන අන්තයට එන්නත් බෑ. එහෙම නැත්නම් මේ දෙක එක සමාන එකමයි කියලා අන්තයට එන්නත් බෑ. අපි බලන ක්‍රයිටීරියා එක අනුව මේක වෙන් කරන්න පුළුවන්. ඒ බලන විදිය අනුව තමයි මේක වෙන් වෙන්නේ. ඉතින් මෙන්න මෙයමයි හරි, මේක තනි එක gediyak විදියට තියෙනවා කියලා සලකලා බැලුවොත් එයමයි හරි කියලා ගැලුවාම ඒක වැරදි. එහෙම නැත්නම් මේ දෙක දෙකක්මයි කියලා වෙන් කළ බැලුවාම ඒකත් එක වෙලාවකදී හරියන්න පුළුවන්, එක වෙලාවකදී වැරදි. දැන් එකම දෙයක් ගැන අපි බලන විදිය අනුව ඒකට දෙන ප්‍රකාශන මේක සත්‍යද අසත්‍යද කියන එක වෙනස් වෙන්න පුළුවන්. අපි මේ සඳහා උදාහරණයක් බැලුවොත් දැන් මේ පිරිස සූම් එකෙන් හරි මික්සෙල්ආර් එකෙන් හරි මේ වෙලාවේ බණ අහනෝනේ. දැන් බණ අහනකොට මේ පිරිසට මොකක් හරි අපි කියමු S2 ඇරලා බැලුවොත් යන සූම් එකේ වින්ඩෝ එක පේනවා. දැන් මේ පේන වින්ඩෝ එක ගැන අපිට එක එක අදහස් දාන්න පුළුවන්. දැන් කෙනෙක් කම්පියුටරෙන් හරි ෆෝන් එකෙන් හරි බණ අහනෝනම් දැන් මේ පේන එක ගැන කෙනෙකුට කියන්න පුළුවන්. ඔන්න මම සූම් මීටින් එකට සම්බන්ධ වෙලා ඉන්නේ. මේ හැම මීටින් එකක ෆීලිං එකක් තියෙනවනේ. මේ හැම සාවින්හාස කෙනෙක් ඇවිල්ලා බණ කියනවා පිරිසපුත් වෙනවා මේකට සම්බන්ධ වෙච්ච. ඕනනම් අත උස්සන්න පුළුවන්, ඕනනම් අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. එතකොට මේක සූම් මීටින් එකක් වුණාට මේක වර්චුවල් මීටින් එකක් වුණාට ඇත්තම රියල් මීටින් එකක ෆීලිං එක එනවා අපිට. එතකොට මෙන්න මේක එක කෙනෙකුට මේකට ඩෙෆිනිෂන් එකක් දෙන්න පුළුවන්. මේක මීටින් එකක් තමයි. තව කෙනෙකුට මේකට කියන්න පුළුවන් මේ කම්පියුටරෙන් හරි මේ ෆෝන් එකෙන් හරි ඇහෙන වර්ණ රටාවකුත් තියෙනවා ශබ්ද රටාවකුත් තියෙනවා. මේ ශබ්ද රටාවයි වර්ණ රටාවයි දෙක එකතු කළා වන්න මීට් එකක් කියන එකක් අපි හිතින් මවා ගන්නවා කියලා. එතකොට ඒ ප්‍රකාශනය බැලුවහම එතකොට මෙන්න මේ වර්ණ රටාවයි ශබ්ද රටාවයි දෙක එකතු කළා හදාගත්තු මීට් එකක් තමයි දැන් මම ඉන්නේ. එහෙම නැත්නම් තව කෙනෙකුට කියන්න පුළුවන් ඇත්තම මීට් එක තමයි ඉන්නේ කියලා. එතන මේ ප්‍රකාශන දෙකම බැලුවහම එක වෙලාවකදී ඒ කෙනා බලන කෝණය අනුව මේක හරි කියලා එක්කෙනෙකුට හිතෙන්න පුළුවන්. අනිත් කෙනා බලන ප්‍රකාශනය බලන කෝණය අනුව එයාටත් තර්ක ඉදිරිපත් කරන්න පුළුවන් මේක හරි කියලා. උනාට මේ දෙකම සලකලා බැලුවහම දෙකේම ඇත්තටම දෙකේම බොරුවක් තියෙනවා. දැන් තවත් එහාට ගිහිල්ලා කෙනෙකුට කියන්න පුළුවන් මෙතන වර්ණ රටාවකුත් නෙවෙයි, ශබ්ද රටාවකුත් නෙවෙයි. නැත්නම් මේ දැනිච්ච දේවල් අනුව හදාගත්තු තව එකක් කියලා තව කෙනෙකුට කියන්නත් පුළුවන්. ඒත් ඒ ප්‍රකාශනයට අලුව බැලුවහම මේ ප්‍රකාශන දෙකම බොරු වෙනව නේද? අන්න ඒ වගේම තමයි මෙහෙම නාම රූප දෙක කියන්නේ කොටස් දෙකක්මයි තියෙන්නේ. ඒමයි හරි කියලා සලකලා බැලුවා. එහෙම නැත්නම් නාමයි රූපයි කියන්නේ එකමයි, එක දෙක වෙන් කරන්න බෑ, එක ගුලියක් එකට තියෙන්නේ කියලා සලකලා බැලුවත් ඒ අන්ත දෙකක් විතරයි. දෙකම හරි කියලා කියන්න බෑ. අපි බලන කෝණය අනුව එකක් එක වෙලාවක හරියන්න පුළුවන්. ඒ අනුව අනිත් එක බොරු වෙනවා. ඒකට අනුව අනිත් එක බොරු වෙනවා. අන්න ඒ විදිහට මේමයි හරි අනිත් ඔක්කොම බොරුයි කියන සලකලා බැලුවහම ඒකත් අපිට ගන්න බෑ. එක වෙලාවකදී විතරයි අපි බලන කෝණය අනුව විතරයි එකක් හරියන්නේ. එතකොට අන්න ඒකත් බුදුරජාණන් වහන්සේ ඒ විදිහට ප්‍රතික්ෂේප කරනවා. දැන් සව විදිහට සලකලා බැලුවොත් බුදුරජාණන් වහන්සේ මේක නාම රූප කියන එක කොටස් දෙකකට වෙන් කළ බෙදුවට ඇත්තටම නාමය නැතුව රූපයට ඉන්නත් බෑ එක විදියකින්. රූපය නැතුව නාමයට ඉන්නත් බෑ. මේ දෙකින් එකින් එක එකට එකට උදව් වෙවි තමයි ජීවත් වෙන්නේ. මේ සඳහා නලකලාප සූත්‍රයේ බුදුරජාණන් වහන්සේලා පෙන්නලා දෙන්නේ මේක එක දෙන්නෙක් එකට මේ බටමිටි දෙකක් එකට හේතු කළා තියෙනවා වගේ. එක බටමිටියක් අනිත් එකට හේතු වෙලා තියෙන නිසා තමයි අනිත් බටමිටිය පෙරලෙන්නේ නැතුව තියෙන්නේ. ඒ වගේම මෙන්න මේම බටමිටි දෙක එකට හේතු වෙලා තියුණාම ඒ දෙකේ උදව්වෙන් එකින් එක අනිත් එක උදව්වෙන් තමයි දෙකම කෙලින් වෙලා මේ ආනත තලවල පිහිටලා තියෙන්නේ. එතකොට මෙන්න මේ වගේම තමයි එකක් වැටුනොත් අනිත් එකත් අනිවාර්යයෙන්ම වැටෙනවාම. මෙන්න මේ වගේම තමයි නාම රූප දෙක වෙන් කළා පෙන්වුවට මේ දෙකෙන් එකක් නැතුව අනිත් එකට ජීවත් වෙන්න බෑ. එතකොට ඒ විදිහට සලකලා බැලුවම නාම රූප දෙකම එක ගොඩකට ගහලා අපිට පෙන්වන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ දෙක වෙනවා කියලා වෙන් කළා වෙන්නත් පුළුවන්. ඉතින් හැබැයි මෙන්න මේ මෙයමයි හරි අනිත් ඔක්කොම වැරදි කියලා අන්තයකට ගියොත් එතකොට ඒක දෘෂ්ටිගත වීමක්. ඒ අන්තය හරි කියලා අනිත් ඔක්කොම වැරදි කිව්වම ඒක දෘෂ්ටිගත වීමක්. ඒ වගේම මෙන්න මේක සලකලා බැලුවම මෙහෙම නාම රූප කියලා බැලුවම මේ නාමය කියන එක සලකන්නේ ආත්මය කියන එක. මේ ප්‍රකාශන දෙකේදී සලකලා බලනකොට ඒක තියෙනවා. මේ ආත්මය කියන එක එක්කෝ මේ ජීවිතයත් එක්ක තියෙන මෙහෙම භෞතික ශරීරයත් එක්ක එකතු වෙලා තියෙන ආත්මයයි ශරීරයයි දෙක එකක්. එහෙම නැත්නම් ආත්මයයි ශරීරයයි දෙකම වෙන වෙනම තියෙන. එතකොටත් මේ ආත්මය ගැන තියෙන ආත්මයක් ගැන තමයි මේ ප්‍රකාශනයත් දෙකේම තියෙන්නේ. තියෙන ආත්මය මේ භෞතික ශරීරයත් එක්ක එකතු වෙලා තියෙනවා. එහෙම නැත්නම් භෞතික ශරීරයෙන් වෙන් වෙලා එයා උදව් අරගෙන ඉන්නවා කියලා මෙන්න මේ තියෙන ආත්මය ගැනම ආත්මයම තියෙන තවත් එක ප්‍රොපර්ටි එකක් තමයි මේ කතා කරන්නේ. ඒතර මේ විදිහටම මේ ආත්මයේ තියෙන තව මෙහෙම භෞතික ශරීරයත් එක්ක එකතු වෙලා තියෙනවා කියලා සලකලා බැලුවාම, එතන මේ භෞතික ශරීරය මැරෙන දවසේ මේ ආත්මත් එතනින්ම නැති වෙනවා කියන අදහසකුත් එනවනේ, දෙකම එකමයි කියලා ගැලුවාම. එතරත් මේකත් තව විදිහට බැලුවා, මේක අසස්වත දෘෂ්ටියම තමයි එක පැත්තකින් බැලුවා. එහෙම නැත්නම් ආත්මයයි මේ භෞතික ශරීරයයි දෙක වෙන වෙන් වෙලා දෙකක්මයි කියලා සලකලා බැලුවාම ඒකෙදොත් කියනවා භෞතික ශරීරය මැරිලාම ඉවර වෙන්න පුළුවන්, ආත්මය ඒ වුණාට එක දිගට පවතිනවා කියන. එතකොට අර සස්සතෝ කියන මතයම තමයි තව පැත්තකින් මේ වෙන විදිහකින් කියන්නේ. ඉතින් මෙන්න මේ මත දෙකත් බුදුරජාණන් වහන්සේ බැහැර කළා දාන. මේ මත දෙකත් වැඩක් ඇති මත නෙවෙයි. මේවා ගැන ඕනතරම් අපිට තර්ක කර කර කතා කර කර අවුරුදු ගණන් කල්ප ගණන් මේවත් එක ගැටි ගැටි ඉන්න පුළුවන්. හැබැයි මේ මත කිසිම දෙයකින් ප්‍රයෝජනයක් ඇති දෙයක් නෙවෙයි කියලා ඔන්න මේ මත ඔක්කොම මත හයම දැනට අපි ඉදිරිපත් කරපු මත හයම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මෙන්න මේ මත හයම ගොඩනැගිලා තියෙන මොකද්ද? මේ ආත්මය කියන එක මත පදනම් වෙලානේ. මේ ආත්මය ගැන එක එක විදිහ අන්තවලට ගිහිලා මෙන්න මේ ආත්මය මෙන්න මෙහෙමයි. මේ ආත්මය මෙන්න මේ වගේ ලක්ෂණයක් තියෙන. මෙන්න මේ වගේ ලක්ෂණයක් තියෙනවා කියලා ඔන්න ආත්මය ගැන එක එක මත හයක් ඉදිරිපත් කරනවා. ඒ මත හයම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරා. දැන් මෙහෙම තමන්ගේ ආත්මය ගැන මත හයක් ඉදිරිපත් කරාම ඔක්කොම ප්‍රතික්ෂේප කරාට පස්සේ මෙන්න මේ බවුණ ඊළඟට තව මත හතරක් ඉදිරිපත් කරනවා. මේ මත හතරම ඉදිරිපත් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැන. උතර මේ බුදු කෙනෙක්ගේ විස්තරයක් තමයි ඊළඟට ඉදිරිපත් කරන්නේ. මේ තෙන්දි කියන මේ භාග්‍යවතුන් වහන්සේ මරුණට පස්සේ ඉන්නවා කියලා. බැරුණට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියන මතයට ඇවිල්ලා අන්න ඒකත් ඉදමේව සච්චම්මෝගමඤ්ඤං කියලා අන්න එයමයි කියන එයමයි නිවැරදි කියලා ඔන්න මතයට ප්‍රකාශනයක් ඉදිරිපත් කරනවා. දැන් මෙන්න මේ ප්‍රකාශනය බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඉතින් මේක නම් අපි බෞද්ධ විදිහට ඇත්තටම මේක ප්‍රතික්ෂේප කළ යුතු මතයක් කියලා අපිට හිතෙනව නේද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් ඉන්නවා කියනවනම් බුදු වීමේ ඇති ප්‍රයෝජනයක් නැහැනේ. එතන අන්නේ මතයත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු එක හරියි කියලා මොන අපිට ඒක අහනකොටම හිතෙනවා. මොනට ඊළඟට ප්‍රකාශනයක් කරනවා පිරිනිවන් පෑවට පස්සේ භාග්‍යවතුන් වහන්සේ නැහැ කියන මතයක්. නැහැ අන්නේ ඒකමයි සත්‍ය අනිත් ඔක්කොම බොරු කියලා ඔන්න තව ප්‍රකාශනයක් කරනවා. ඉතින් මෙන්න මේ ප්‍රකාශනයට බුදුරජාණන් වහන්සේ එකඟ වෙයි කියලා තමයි අපිට හිතන්නේ නේද? උනාට බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශනයත් ප්‍රතික්ෂේප කරනවා. පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ නැහැ කියන ප්‍රකාශනයත් මේ බුදුරජාණන් වහන්සේ විසින්ම ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේක අපිට හිතන්න පුළුවන්. එතකොට බුදුනේ ඇයි කියන පිරිනිවන් පෑවට පස්සේ නැවත බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉන්නවා නම් මේ මෙච්චර සාරා සංකල්ප ලක්ෂ්‍ය පෙරුම් පුරාගෙන ඇවිල්ලා බුදු වීමේ ඇති ප්‍රතිඵලය මොකක්ද? එතකොට වැඩක් ඇති දෙයක් නෙවෙයි නේද කියලා ඔන්න කෙනෙකුට හිතන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ප්‍රතික්ෂේප කරේ, මේ මතය ප්‍රතික්ෂේප කරේ ඇයි කියලා ඔන්න කෙනෙකුට හිතෙන්නත් පුළුවන් නේද? ඔන්න මේකත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. දැන් මේ මත දෙකම ප්‍රතික්ෂේප කරාට පස්සේ ඔන්න තව මතයක් ඉදිරිපත් කරනවා. තුන්වෙනි ප්‍රශ්නේ. ඒකත් මේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්ම තමයි මේ මතයත් කියන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඉන්නෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා. දැන් මේක කිව්වහම ඊටත් වඩා එහා. දැන් ඒකත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. දැන් මුල ප්‍රකාශන දෙක ප්‍රතික්ෂේප කරපු එක කොහොම හරි කෙනෙකුට සාධාරණයි කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට මේ තුන්වෙනි ප්‍රකාශනේ මොකක් හරි ගැඹුරක් තියෙන්න පුළුවන් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන් නේද? ඒතර බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් ඉන්නෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා ප්‍රකාශනයක් තියෙනවා. මේකත් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේක දැන් මෙහෙම ප්‍රශ්න අහන්න අහන මේ බණ අහන අයටත් නිකන් ඔළුවට පොල්ලෙන් ගැහුවා වගේ හිතෙන්න පුළුවන්. මේ මොනවද මේ කියන්නේ? මේ බණට කියන එකත් මෙහෙම අපි තියෙන දන්න එකත් පටලවනව නේද මේ සායන්හන්සේ කියලා කෙනෙකුට හිතෙන්නත් පුළුවන් නේද? මේ ප්‍රකාශන හැම එකක්ම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. හරි, දැන් ඒකත් ප්‍රතික්ෂේප කරපුවේ කමන්නේ නැහැ කියලා අපි කියමු. ඊට පස්සේ මේ වච්චගොත්ත තවත් ප්‍රශ්නයක් තවත් ප්‍රකාශනයක් කරනවා. ඒක ඊටත් වඩා අන්තයක්. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඉන්නෙත් නැහැ නැත්තෙත් නැහැ මේ ඉදමය සත්‍යම් මොගමඤ්ඤ මේමයි සත්‍ය කියලා කිව්වහමත් ඒකත් ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ හතරෙන් ප්‍රකාශනය තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ නැත්තෙත් නැහැ, නැත්තේ නැත්තෙත් නැහැ කියලා. ඒක කිව්වම නම් කොහොමත් මේ බණහන එකත් එපා වෙන්නත් පුළුවන් කියලා. මොකද මේ දැන් තුන්වෙනි ප්‍රකාශනය හතරෙන් ප්‍රකාශනය බැලුවම මේ දෙක හතර දෙක එක පැත්තකින් බැලුවම මේ එක සමානයි කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි මේකෙන් අස්ථාර්ථය නැති අර්ථය තමයි ඉස්මතු වෙන්නේ. තුන්වෙනි ප්‍රකාශනයේ නැති අර්ථය ගොඩක් විලා ඉස්සරහට අරගෙන තියෙනවා. හතරෙන් ප්‍රකාශනයේ ඇති අර්ථය ඉස්සරහට අරගෙන ඒත් කියන්නේ අරකම තමයි. පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කිව්වම නැති අර්ථය තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ. ඊළඟට පිරිනිවන් පෑවට පස්සේ බුදුරජාණන් වහන්සේ නැත්තේ නැත්තෙත් නැහැ, ඇත්තේ නැත්තෙත් නැහැ කිව්වම මේ පැත්ත නැහැ කියන වචන දෙකක් එකතු වෙලා ඒ එන්නේ එතකොට තියෙනවා කියන මත වෙන තව පැත්තකින්. නෑ දෙකක් එකතු වුනහම ඔව් කියන මත වෙන එන්නේ. අන්න ඒකත් ඒකත් හැබැයි අන්ත දෙකට සාපේක්ෂව තමයි මේ කියන්නේ. එතකොට අර මුල ප්‍රශ්න 6 අන්ත දෙකේ ප්‍රශ්න, මේ 4 ඊට පස්සේ අහන ප්‍රශ්න 4 අන්ත 4 ප්‍රශ්නයක්, සතර කොන් ප්‍රශ්නයක්. ඉතින් මෙහෙම අහනකොට ඉතින් මේ අහන අයටත් එකපාරට එකට ඔළුව ට්‍රේල් වෙන්නත් පුළුවන්. මෙහෙම බණක් මේ වගේ උදේපාන්දර ඇහුවම දවසම ටිකක් මේ මඤ්ඤං වෙන්නත් පුළුවන් නේද? සමන්නේ අපි බලමු මොකද්ද මේ බුදුරජාණන් වහන්සේ මේ අහපු ප්‍රශ්න 4ට මෙහෙම උත්තර එකක්වත් උත්තර දෙන්නේ නැතුව මේ ප්‍රශ්න 10ම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. දැන් මේ ප්‍රතික්ෂේප කරන්නේ ඇයි කියලා බැලුවා. දැන් මේ ප්‍රශ්න 10ෙම ගැබ් වෙලා තියෙනවා. පළවෙනි ප්‍රශ්න 6 මම කියන එකක්, ආත්මයක් කියන එකක් ගැබ් වෙලා තියෙනවා. ඊළඟ ප්‍රශ්න 4 බුදුරජාණන් වහන්සේ කියන කෙනෙක් ගැන මතයක් ඉදිරිපත් වෙලා මෙන්න මේ ඉන්න දැනට මේ වච්චගොත්තගේ ඉස්සරහා ඉන්න බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්නම් අපිට සාපේක්ෂව බැලුවොත් වසර 2600 ගානකට කලින් මෙහෙම ජේතවනාරාමේ වැඩ හිටිය බුදුරජාණන් වහන්සේ ගැන තමයි මේ ප්‍රකාශන 4 තියෙන්නේ. එතකොට මේ ප්‍රකාශන 4ම ඔව් හරි නෑ හරි මොකක් හරි අන්තයකට ගිහිල්ලා මේ ප්‍රකාශන 4ම එහෙම නැත්නම් එහෙම අනිත් ප්‍රකාශන 6ම පිළිගත්තනම් අනිවාර්යයෙන්ම ඒ ප්‍රකාශන 6 කියන මේ ආත්මය එහෙම නැත්නම් මම එහෙම නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ කියන කෙනා පිළි අරගෙන තමයි ඒ පිළිගත්තු ආත්මයට එහෙම නැත්නම් මේ පිළිගත්තු බුදුරජාණන් වහන්සේ කියන කෙනාට තියෙන තව ප්‍රොපර්ටි එකක්, එයාගේ තියෙන තව ලක්ෂණයක් ගැන විස්තරය කතා කරන්නේ. අපි මේක වෙන විදිහකින් බැලුවොත් මුල ප්‍රශ්න 6දී මම ගැන මේ ආත්මය ගැනනේ කියන්නේ. ආත්මයේ කෙලවරක් තියෙනවා, ආත්මය මෙහෙම සදාකල් තියෙනවා, ආත්මය මෙහෙම භෞතික හරි කාලයට සාපේක්ෂව හරි එක අන්තයක විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් අන්තයක් නැහැ. එහෙම නැත්නම් මේ ආත්මය මේ පවතින දැනට පවතින ශරීරයත් එක්ක එකතු වෙලා විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් මේ ආත්මය දැනට පවතින ශරීරයෙන් වෙන් වෙලා තියෙන්නේ කියලා බැලුවා. මේ තියෙන ආත්මය පිළි අරගෙන පිළිගත්තු ආත්මයේ තියෙන ලක්ෂණ එක එක ලක්ෂණ තමයි මේ කියන්නේ. එතකොට මේ ප්‍රකාශනයට මොකක් හරි විදිහකින් අපි ජැක් එකක් ගහනවා නම් කියන්නේ මේ ප්‍රකාශනයේ තියෙන ආත්මය කියන එක පිළි අරගෙන ඉවර වෙලා තමයි මේ ප්‍රකාශනය හරිද වැරදිද කියන්නේ. හරි වුණත් වැරදි වුණත් මේ ප්‍රකාශනයේ තියෙන එක එකක් වුණත් ප්‍රකාශනයේ ඇතුළේ තියෙන ආත්මය කියන එක පිළි අරගත්ත පස්සේ තමයි මේ ප්‍රකාශනය හරිද වැරදිද කියන එකට එන්නේ. ඒ වගේම තමයි අනිත් ප්‍රකාශන 4 වච්චගොත්ත කියන කෙනාට යගේ ඉස්සරහා ඉන්න බුදු කෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙනෙක් පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ ඉන්න බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණ තමයි දැනට ඉන්න බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ මොකද වෙන්නේ කියන එක ඇතුළේ තියෙන බුදුරජාණන් වහන්සේ දැනට ඉන්නවා කියන එක පිළි අරගෙන එහෙම නැත්නම් අපිට සාපේක්ෂව මේ වසර 2600 ගණකට කලින් බුදුරජාණන් වහන්සේ හිටව බුදුරජාණන් වහන්සේගේ ආත්මය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙත් ආත්මයක් පිළි අරගෙන තමයි මේ ප්‍රකාශන වලට උත්තර දෙන්නේ. එතන මේ ප්‍රකාශන වලට උත්තර දෙනවා කියන්නේ මෙහෙම නැත්නම් මේ අන්තයක් හරිද වැරදිද කියලා අන්තයට එනවා කියන්නේම දැන් බුදුරජාණන් වහන්සේ ඉන්නවා කියන අන්තයට අපි ඇවිල් ආත්මයක් පිළි අරගෙන. මෙන්න මේක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න 10ම ප්‍රශ්න 10 නෙවෙයි අතන මේ ප්‍රකාශන 10ම ප්‍රතික්ෂේප කරේ මේ එකකට හරි මේක හරි මේක පොඩ්ඩක් හරි හරි කිව්වනම් මේක යම්කිසි ප්‍රතිශතයක් හරි හරි ඉතුරු ප්‍රතිශතය වැරදි කියලා කිව්වනම් ඒක යද්දිම මේ ආත්මය පිළි අරගෙන තමයි මේ ප්‍රකාශනයට සලකන්න වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේත් එතකොට ආත්මවාදීෙක් වෙනවනේ මේ ප්‍රකාශන 10න් එකකට හරි උත්තරයක් දුන්නා. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශන 10ම ප්‍රතික්ෂේප කරනවා. මේන් එකක්වත් හරි නැහැ. මේ ප්‍රකාශන 10ම වැරදි. එතකොට වච්චගොත්තට කියන්න දෙයක් නැති වෙන මොනවද මෙච්චර කාල මේ එක එක බමුණෝ එක එක සාස්ත්‍රඥ වහන්සේලා පස්සේ ගිහිල්ලා ඇහුවාම ඒගොල්ල ගොඩක් දෙනෙක් නෙවෙයි හැමෝම මොකක් හරි එක මතයක් ඇතුළතදී හිර වෙනවා. එතනින් එහාට යන්නේ නැහැ. එතනින් එහාට යන්නේ නැහැ කියන්නේ එයා ඒ තැනට එනකොට එයා ආත්මය පිළි අරගෙන තියෙන්නේ. ආත්මය පිළිගත්තා කියන්නේ එතකොට එයා ආත්මවාදීෙක් වෙලා තියෙන්නේ. දැන් අනාත්මයි කියලා සලකන එක එතකොට බොරුවක් වෙලා. දැන් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශන 10ම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන්නේ මොකද? මේ ප්‍රකාශන 10ෙන් මොකක් හරි යම්කිසි ප්‍රතිශතයක් හරි කිව්වනම් අනිවාර්යයෙන්ම ආත්මය පවතින ආත්මය පිළි අරගෙන ඒ පිළිගත්තු ආත්මයේ තියෙන යම්කිසි ප්‍රොපර්ටි එක මේ ආත්මයේ තියෙන මොකක් හරි ලක්ෂණයක් ගැන තමයි මෙයා ප්‍රකාශන කරන්නේ. ඒකට ඒ ආත්මය පිළිගත්තු ආත්මයක් උඩ ඉඳගෙන තමයි මේ කතන්දර ඔක්කොම කියන්නේ මෙයා. ඉතින් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ ආත්මය ප්‍රතික්ෂේප කරනවා. ආත්මය ප්‍රතික්ෂේප කරනවා කියන්නේ මේ ප්‍රකාශන 10ම ප්‍රතික්ෂේප කරනවා. මෙන්න ප්‍රකාශන 10ම ප්‍රතික්ෂේප කරන වෙලාවේදී මේ එක එක ප්‍රකාශනයට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට කතාවක් කියනවා. මෙන්න මෙහෙ විදිහට දෘෂ්ටියකට එනවා කියන්නේ මේ දෘෂ්ටිගත මෙතන. මෙන්න මෙහෙම ආත්මයක් තියෙනවා කියලා ආත්මය සදාකල් හරි එහෙම නැත්නම් මේ භවයේදීම ඉවර වෙනවාද කියන කතාවකට එනකොටම මේක දෘෂ්ටිගත වීමක්. මේක ඒ කියන්නේ මෙහෙම ආත්මයක් ගැන කතා කරනවා කියන්නේ මෙහෙම ආත්ම දෘෂ්ටියකට පැමිණීමක්මයි කියන එක දෘෂ්ටිගත මෙතන් කියලා කියනවා. එහෙම නැත්නම් තව විදියට කියන දෘෂ්ටි ගහණම් කියනවා. එහෙම නැත්නම් දෘෂ්ටි ගහණම් කියන්නේ දෘෂ්ටි අවුලකටපත් වෙනවා. එසේ පවතිනවා. ඝන වනයකට පවතිනවා. කැලයකට අතරමං වුණා වගේ. දෘෂ්ටි ගහණයකට ගත වෙනවා. එතන මේ කියන්නේ මේ විදියට දෘෂ්ටියකට ආවම ඉදමේව සත්‍යම් මොගමඤ්ඤම් මෙන්න මෙයමයි හරි අනිත් ඔක්කොම වැරදි කියලා දෘෂ්ටියකට ආවනම් එයා මේ කැලේක අතරමං වුණා වගේ වෙනවා. ඊළඟට දිට්ටි කාන්තාරං කියන මේ දෘෂ්ටියකට ගත වුණා මෙයා කාන්තාරයකට අතරමං වුණා වගේ කැලේක අතරමං වුණා වගේම කාන්තාරයක අතරමං වුණා වගේ සිද්ධියක් තමයි මෙහෙම දෘෂ්ටියකට ආවම. ඒ වගේම තව කියන දිට්ටි විසූකං කියලා. විසූකං කියන්නේ මේ කලබලයට දැඟලීමට නපුරකට මෙහෙම නැත්තම් මේ කරදරයකට වැටුණා වගේ වෙනවා. මෙහෙම දෘෂ්ටියකටපත් වුණාම ඒක කෙනා මෙහෙම කලබලයකට නපුරකටපත් වුණා වගේ වෙනවා. ඊළඟට දිට්ටි විප්පදින්. දිට්ටි විප්පදිත්තම් කියලා කියනවා. ඒකත් කම්පාවක්. සැලීම. දිට්ටි විප්පදින්නම් කියන්නේ සැලීමකටපත් වෙනවා. ඒ මෙහෙම දෘෂ්ටියකටපත් වුණාම අපි බලන්න මොකක් හරි අපි මේකක් හරි එක මතයකට ඇවිල්ලා ඒක හරි කියලා ඔප්පු කරන්න මේ දඟලනකොට අනිත් අයත් එක්ක වාද කරනකොට බලන්න මේ අර ටීවී එකේ හැම පෙන්නනෝනේ එක එක සටන ආරම එක එක සටන්දර තියෙනවනේ දේශපාලනේ ඒ මිනිස්සු කොච්චර දඟලනවාද කියලා බලන්න කොච්චර කලබලෙන්ද ඉන්නේ කියලා. ඇත්තටම බැලුවා මේ හැමෝම වෙන බොරුවක් කරන්නේ මේ ඡන්ද දෙන මිනිසුන් පෙන්න බොරුවට රඟපෑමක් කරන්නේ. මේ කතන්දරේ වුණාට පස්සේ ඒගොල්ලෝ එකින් එක්කෙනා අතට අත දාගෙන කරට අත දාගෙන යන්නේ. එනකට මේ පෙන්නන වෙලාවෙදිත් වුණත් ඒගොල්ලෝ කොච්චර කෑ ගහනවද කියලා බලන්න ගිරිය බුම්බගෙන. කොච්චර දැඟලිල්ලකට පත් වෙනවද කියලා බලන්න. අන්න ඒ වගේ තමයි මෙහෙම දෘෂ්ටියකට ආවහම මේ අන්තයකට ආවට පස්සේ මෙයමයි හරි අනිත් ඔක්කොම වැරදි කියලා අන්තයකට ආවහම තමයි සැලෙන්න ගන්න, දඟලන්න ගන්න, වෙවුලන්න ගන්න. එලාට අනිත් එක දිට්ඨි සංජානන. ඒකත් මේ එකට බැඳීමක් සිද්ධ වෙනවා. මෙහෙම එක දෘෂ්ටියකට ආවහම ඒ දෘෂ්ටියේ තියෙන ඒ දෘෂ්ටිය ගත්ත අනිත් අයත් ඒකට එකතු වෙනවා. දැන් උදාහරණයක් ගත්තා අපි කියමු දේශපාලන පක්ෂයක් කියමු. ඒ දේශපාලන පක්ෂයකට මගේ කැමැත්තක් ඇති වුණාම මම බලන්නේ අන්නේ ඒ කෙනාගේ හොඳ කියන ප්‍රවෘත්ති විතරමයිනේ. මොකක් හරි ප්‍රවෘත්ති channel එකක ඒ කෙනාගේ හොඳ කියනවනේ ඒක විතරයි බලන්නේ. අනිත් මෙයාගේ වැරදි කියන ප්‍රවෘත්ති තියෙන channel බලන්නෙත් නෑ. එම්නම් එන්න මේක එකතු වෙන එක තව තව ටික ටික ගොඩ ගහනවා. ඒ දෘෂ්ටියම හරි කියන මත තමයි ටික ටික වටපිටා ඉන්න මිනිස්සු හම්බ වෙන්නේ. එතකොට මෙන්න මෙහෙම එකතු වීමක් වෙන දෘෂ්ටි, ඒ වැරදි දෘෂ්ටියටම තව තව පෝර වැටෙනවා එක එක විදිවලින් නේද? දෘෂ්ටි සංජානනෙ. ඊට මෙන්න මේ වගේ දෘෂ්ටි වලට පැමිණෙනාම සදුකම්. මේ තව තවත් දුකටමයිපත් වෙන්නේ මෙහෙම දෘෂ්ටි වල ඉන්න කෙනාට. සවිගතම්. මේ නැසීමකට, වෙහෙසකට, පීඩනයකටපත් වෙනවා. සවිගතම් කියන කියන. එලාට සා උපායාසම්. බලවත් සිතවලකටපත් වේ උපායාසයකට එනවා. මේ දෘෂ්ටි වලට ඉන්න කෙනාට මේ දෘෂ්ටිය ඔප්පු කරන්න ගියාම මේ එහෙම නැත්තම් මේක වැරදි කියන අයත් එක්ක මේ කතන්දර කියන්න ගියාම එන තව බලවත් සිත්වලටපත් වෙනවා. එහෙනම් පරිලාහං කියලා වෙහෙසටපත් වෙනවා. දැන් බලන්න මේ සමහර මිනිස්සු මේ අපි ආගම සලකලා බලමු. ආගමේම එක එක මතවලට ආපු අය ඉන්නවනේ. දැන් සමහර අය කියන බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියලා. දැන් මෙන්න මේ මතයට, මේ දෘෂ්ටියට ආපු අය කොච්චර මහන්සි වෙනවද මේ මතය ඔප්පු කරන්න? දැන් තව සමහරු ඉන්න මේක වැරදි කියලා ඔප්පු කරන්න යන. ඒගොල්ල කොච්චර මහන්සි වෙනවද මේ ඔප්පු කරන්න? බුදුරජාණන් වහන්සේ ලංකාවේ හරි කොහේ හරි ඉපදුනා කියන ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියපු මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නම් ඉපදුනේ කියන කොහේද කියන එක වැඩක් නැහැ නේ. එතකොට ඒ අයට මේ බුදුරජාණන් වහන්සේ කියන එක උනත් අපරාධයේ වෙන මතවලට ඇවිල්ලා ඒව ඔප්පු කරන්න මහන්සි වෙනකොට අර ඒකෙන් ප්‍රයෝජන ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. දැන් තව සමහරු ඉන්න මේ බුද්ධ දර්ශනේ, බුද්ධාගම රැක ගන්න ඕන කියලා හැනට කෑ ගහන අය ඉන්නේ. දැන් මේ බුද්ධාගම රැක ගන්න කියලා කෑ ගහන වෙලාවේදී බුද්ධාගම ප්‍රයෝජන ගන්න දැනට තියෙන මොකක් හරි එකෙන් ප්‍රයෝජන ගන්න මහන්සි වෙනවනේ. ඒ මහන්සි වෙන වෙලාව නේද ඒගොල්ලෝ මහන්සි වෙන්න ගන්න පුළුවන් අවස්ථාව නේද? තව මේ රැක ගන්න කියලා කෑ ගහන්න, රැක ගන්න කියලා දඟලන්න. කොයි දඟලිල්ලෙන් ඇත්තටම රැක ගැනීමක්ද සිද්ධ වෙන්නේ? එහෙම නැත්නම් තව තවත් විනාශ වීමක්ද සිද්ධ වෙන්නේ කියලා බැලුවහම ඇත්තනම් මේ බුද්ධ දර්ශනය රකින්නවා කියන්නේ මේ දර්ශනයෙන් ප්‍රයෝජන ගැනීම විතරයි. ප්‍රයෝජන ගන්න කෙනා තමයි බුද්ධ දර්ශනය උපරිමයෙන්ම රකින්නේ. රැකීම සඳහා මොකක් හරි දෙයක් කරනවා නම් එයා කරන්නේ බුද්ධ දර්ශනය විනාශ කිරීමක්ම තමයි. තන ওই විදිහට මොකක් හරි මතයකට ඇවිල්ලා මේක රකින්න ඕන අර අය කියන එක වැරදි, ඒ මතය වැරදි, මං කියන මතයම හරි කියලා මෙහෙම මොකක් හරි දෘෂ්ටියකට ආවනම් ඒ දෘෂ්ටියට ආපු කෙනාට මෙන්න මේ වගේ ලොකු කරදර ගොඩකට එනවා. ඒක සිත් ඇවුලකට එනවා, කලබල වීමක් සිද්ධ වෙනවා, මෙහෙම කම්පනයක් සිද්ධ වෙනවා, වෙවිලීමක් සිද්ධ වෙනවා, දාඩිය දැමීමකටපත් වෙනවා, එලාට තද වෙහෙසක් ඇති වෙනවා, බලවත් සිත් ඇවුල් ඇති වෙනවා. ඔන්න වගේ යාට සිද්ධ වෙන කරදර ගොඩාක් සිද්ධ වෙනවා. මෙන්න මේ කරදර ගොඩාක් සිද්ධ වෙන්නේ මොකටද? මේ මොකක් හරි දෘෂ්ටියකට පැමිණීම නිසා. දෘෂ්ටියකට පැමිණියේ නැත්තම් ඒකට මේ කරදර එන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දෘෂ්ටියකට පැමිණෙන්නේ නැතුව අපි මේ වැඩේ කරගන්නේ කොහොමද කියලා බලුවොත්. දැන් ඒකනේ අපිට වැදගත් වෙන්නේ. ඒ වගේ මෙහෙම දෘෂ්ටි වලට එන්නේ ඇයිද කියලා බලුවත් එම නිකම්ම කාලා බීලා ජොලි කරලා තියෙන රස්සාවක් කරගෙන සමාජයේ දැන් හොඳයි කියන දේක් කරගෙන ඉන්න මිනිස්සුන්ට මෙන්න මේ වගේ කිසිම ප්‍රශ්නයක් නැහනේ. දැන් හොඳට කාලා බීලා ජොලියේ ඉන්න මිනිස්සු බලමු. දැන් ලංකාවේ ඉන්න මෙහෙම බෞද්ධ කියන සලක පිටසට වඩා ඇමරිකාව වගේ දියුණු රටක ඉන්න මිනිස්සුන්ට මෙහෙම කිසිම ප්‍රශ්නයක් නැහනේ. එහෙම නැත්නම් ඇමරිකාව වගේ රටක වුණත් මේ ක්‍රිස්තියානි ආගමක් යම් කිසි ප්‍රමාණයක තියෙනවා. දැන් චීන වගේ රටක බැලුවාම ඒගොල්ලන්ට කිසිම ආගමක් නැහනේ. ඒගොල්ලෝ හරි වේගෙන් දියුණු වෙනවා. ඒත් එහෙමනම් මේ දෘෂ්ටියක් නැති මිනිස්සු හොඳට දියුණු වෙලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවනේ. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ මෙහෙම ආත්මයක් තිබුණත් එකයි, ආත්මයක් නැතත් එකයි. මම මැරුණාට පස්සේ හිටියත් එකයි, නැතත් එකයි. පින් කරත් එකයි, පව් කරත් එකයි. ඉතින් ඒගොල්ලෝ හොඳට ඉන්න වෙලාවේ හොඳට උපරිමයෙන් පැය 16ක් 17ක් දවසේ වැඩ කරලා හොඳට කාලා බීලා ඉන්නවා. ඉතින් අපි දන්නේ ඇත්තටම හොඳට කාලා බීලා ඉන්නේ කොච්චර සතුටෙන් මේක කරනවාද කියලා. ඒ වුණාට වටපිට බලන් ඉන්න කෙනෙකුට පේනව නේද මේගොල්ලෝ දියුණු වෙනවා කියලා භෞතික වශයෙන්. ඉතින් එතකොට මේ දෘෂ්ටිගත වීම හරහා දෘෂ්ටිගත වීම වෙච්ච අය පත් වෙන තැවුලට වඩා දෘෂ්ටියකට නොපැමිණ ඒ වෙලාවේ කාලා බීලා ඉන්න මිනිසුන්ට ප්‍රශ්න අඩුයි. ඉතින් එහෙමනම් මොකද්ද මේ අපි මෙහෙම දෘෂ්ටිගත වෙන්න නැතුවත් බෑ. මේ විදිහට මේ ලෝකයෙන් එතර වීම සඳහා යම්කිසි මතයකට අපි එන්නත් ඕන. ලෝකය මොකක්ද කියලා, මම කවුද කියලා තේරුම් ගන්නත් අවශ්‍යතාවයක් තියෙනවා. ඒ වගේම මෙහෙම තේරුම් ගන්න මහන්සි වෙන අතරමඟදී මෙන්න මේ වගේ එක එක දෘෂ්ටිවලට එන්නත් පුළුවන්. එහෙම තේරුම් ගන්න උවමනාවක් නැති අයට මේ වගේ දෘෂ්ටි එන්නේ නැහැ. ඒගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මම කවුද කියලා තේරුම් ගන්න හදන කෙනාටම තමයි මෙහෙම ආත්මයක් තියෙනවා. මෙන්න මේ ආත්මය මෙන්න මේ වගේ. මේ ආත්මය මෙන්න මේ විදියයි කියලා එක එක දෘෂ්ටි වලට එන්න පුළුවන්. ඉතින් එහෙම උවමනාවක් නැති කෙනාට මෙහෙම ප්‍රශ්න නැහැනේ. ඉතින් මේ විදිහට දෘෂ්ටි වලට ආපු කෙනා දන්නේම නැතුව මෙහෙම ඒ එක තැනම හිර වෙලා ඒ මඩේ එරිච්ච තැනම ඉඳගෙන ඒකෙන් එරීමෙන් ගොඩේම සඳහා තව ඒ හරහාම එතනම ඉඳගෙන දඟලන්න දඟලන්න තව තව ඒක ඇතුළටම கிඳා වැහිමක් විතරයි සිද්ධ වෙන්නේ. එතන මේ විදිහට දෘෂ්ටියට පැමිණිච්ච කෙනා ඒ දෘෂ්ටියම හරහා දෘෂ්ටියෙම විසඳුම හොයන්න ගියත් ඒක කෙලවරක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේක මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදිහට දෘෂ්ටියකට ආව ඒක තමන්ගේ නිබ්බිදාව සඳහා විරාගය සඳහා නිරෝගය සඳහා උපසමාය සඳහා අභිඥාය සඳහා සම්බෝධය සඳහා හැම නැත්නම් නිබ්බිදාය සඳහා හේතු වෙන්නේ නැහැ කියලා. ඉතින් මෙන්න මෙහෙම දෘෂ්ටියකට කවුරු හරි ආවත් ඒක මේ තර්ක කර කර අපිට කාලය ගත කරන්න පුළුවන් ඕන තරම්. ඒ වුණාට මේකෙන් කෙලවරක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් අපි මේ විදිහට අපි කරන මේ ප්‍රතිපදාවක් කරන පිරිසක් විදිහට මෙන්න මෙහෙම දෘෂ්ටි වලට එනවාද නැද්ද කියන එක ගැන අපි නිකන් සලකලා බලමු. දැන් අපිත් මෙහෙම භාවනාවක් කරගෙන යනකොට සමහරවිට මේක එක ප්‍රතිඵල අපිට එනවා. සමහර කෙනෙක් ඔන්න ඉඳගෙන ඉන්නකොට එයාට දැනෙන්න පුළුවන් ඒක දන්නේම නැතු පාවෙනවා වගේ දැනීමක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි ඔය දෙවියෙක් වගේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මෙන්න මෙහෙම දෙයක් කියනවා වගේ හෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ මම මෙන්න මේ වගේ තත්ත්වවලට පත් වුණා කියලා එන මගේ හිත හරහාම මෙහෙම දේවල් කියන්න පුළුවන්. නැත්නම් මේ මොකක් හරි අහපු බණක කියන දේක්. මොකක් හරි මේ ආත්මය ගැනම කියන බණක් කියමු. ඒ ගැන කියපු දේ හරියටම 100%ක් මට තේරුණා. මෙන්න මන් දැන් ඔන්න මෙන්න මේ වගේ සියල්ල තේරුම් ගත්තු මට්ටමකයි ඉන්නේ කියලා ඔන්න එක එක දෘෂ්ටියකට එන්න පුළුවන්. ඊළඟට මේ දෘෂ්ටිය හරහා ඉඳගෙනම බැලුවොත් මේම නැවත නැවත ඊළඟ පරයන්කවලත් මේම නැවත නැවත ඔප්පු වෙන්නත් පුළුවන්. දොර මොකක් හරි දෘෂ්ටියකට ආවට පස්සේ ඒ දෘෂ්ටියම නැවත නැවත ඔප්පු වීම සඳහාම තමයි අපිට දේවල් එන්නේ. දැන් උදාහරණයක් විදියට අපි කියමු මොකක් හරි පාරයන්කයක ඉන්නකොට මොකක් හරි පාටක් වෙනවා කියන වර්ණ රටාවක් වෙනවා කියන. එතකොට මේ වර්ණ රටාවට අපි වටිනාකමක් දෙන්න දෙන්න එයමම නැවත නැවත ඊළඟ පාරයන්කවලදී මේක නැවත නැවත වැඩි වැඩියෙන් පේන්න ගන්නවා. එලාට මුලින්ම ආනාපාන සතිය අඩපු කෙනෙක් නම් ආනාපානයට එනකොටම අර වර්ණ රටා පේන්න ගන්නවා. ඉතින් ලස්සනට හොඳ පැය ගණන් තිස්සේ ඔය එලි බල බල තොරම් බර බල ඉන්න එක විතරයි අන්තිමටම වෙන්නේ. මෙන්න මේ වගේ තමයි අපි මෙහෙම මොකක් හරි දෘෂ්ටියකට ආවහම ඒ දෘෂ්ටිය ඔප්පු වීම සඳහාම තමයි වටපිටාව සකස් වෙන්නේ. මෙන්න මේ සඳහා අපිට ඇත්තටම කමඨාන් සුද්ධ කිරීමක් එක පැත්තකින් සිද්ධ වෙන්න ඕන. ඒ වගේම මෙන්න මේ මම මේ වගේ දෘෂ්ටියකට පැමිණුණා කියන අදහස Tamanටම තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් මම මේ වගේ දෘෂ්ටියකට ආවා කියන මතයට එන්න නම් මගේ හිත ගැන මගේ යම්කිසි අවබෝධයක් තියෙන්න ඕන. මෙහෙම ප්‍රතිපදාවක් පුරන්නේ ඉස්සෙල්ලාම මොන වගේ අදහසද තිබුණේ. මෙහෙම ප්‍රතිපදාව පුරාගෙන එනකොට මෙන්න මෙච්චර කාලයකට ගියාට පස්සේ මෙහෙම මෙහෙම අවුරුද්දකින් මාසිකෙන් වගේ මගේ අදහස් මෙන්න මේ විදිහට වෙනස් වුණා. තව ටික කාලයක් යනකොට මේ අදහස් මෙන්න මේ එකම දේ සඳහා මම දරන මතය ටික ටික වෙනස් වෙනවා. ඒතර අනේ හරහා Tamanටම තේරුම් ගන්න පුළුවන් Taman මොන වගේ දෘෂ්ටි වලට පැමිණෙනවාද කියලා. තේ අනේ හරහා මෙන්න මෙහෙම දෘෂ්ටි වලට යන්නේ නැතුව අන්ත වලට යන්නේ නැතුව යම් කිසි පැත්තකට හැරීගෙන එනකොටම ඒකෙන් ගැලවෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මෙහෙම ගැලවෙන්න අවස්ථාවක් එනවා කියන්නේ තේ දෘෂ්ටියෙන් කෙලවර අන්තයට යන්න ඉස්සෙල්ලා අපිට ඒකෙන් ගොඩයා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අවශ්‍යම දේ තමයි මෙන්න මේ මගේ හිතේ මෙන්න මේ වගේ මතයක් මෙන්න මේ දවස්වල ගොඩ නැගීගෙන එනවා කියන දැනගැනීමක් තියෙනවා. මේ දැනගැනීම කියන්නේ මොකද්ද මේ? සිහිය කියන එක තමන් ගැනම තමන්ගේ හිත ගැනම තමන් ගැන අවබෝධයක් තිබීම. ඉතින් මේකදී තමයි අපි මේ හැමදාම පුරුදු කරන. හැමදාම කතා කරන සිහිය කියන එක ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ මොකද? මේ විදිහට දෘෂ්ටි වලට එන්න ඉස්සෙල්ලා අතරමඟදීම මම මේ දෘෂ්ටියකට පැමිණෙනවා කියන මතයට මේ දැනගැනීමට පත් වෙන්න පුළුවන්. මේ සතිය කියන එකක් සිහිය කියන එකක් දන්නේ නැති අය තමයි මේ විදිහට සමත භාවනාවක් කරලා එහෙම නැත්නම් මේ මොකක් හරි වෙන පැති වලට ගියහම දන්නේම නැතුව ඒ පැත්තේ කෙලවරටම යනවා. මොකද කෙළවරටම යන්නේ මොකද අතරමඟදි තේරෙන්නේ නැහැ මම මෙහෙම අන්තයකට යනවා කියලා. ඉදමේව සච්ඡම් මොග්ගමඤ්ඤං කියලා මෙහෙම මේ අන්තයට මම යනවා කියන එක අතරමඟදි තේරුම් ගන්න හැකියාවක් නැහැ. මොකද එයා දන්නේ නැහැ මෙහෙම අන්තයකට යන බව. ඉතින් මෙහෙම සතිය පුරුදු කරපු කෙනෙකුට තේරෙනවා දැන් මගේ හිත මෙන්න මේ විදිහට පැත්තකට යනවා. අදින් බැලන්ස් නැති ගතියක් Tamanටම තේරෙන්න ගන්නවා. ඉතින් ඒ සඳහා මොකද කරන්න මේ Tamanගේම සිතුවිලි ධාරාව ගැන Tamanටම පොඩ්ඩක් හැරිලා බලන්න පුළුවන්. එදාට වඩා මං හිතන විදිය මොකද්ද වෙනසක් තියෙනවද? මේක සුභවාදීද මේක සිද්ධ වෙන්නේ? මේ සිතුවිලි ධාරාව හරහා මට ශාන්තියක් ලැබිලා තියෙනවද? නැත්නම් මගේ මේ මේ වෙහෙස ගතිය, මේ දැඟලීම, කලබලයට පත් වීම, එහෙම නැත්නම් මේ මේ කලයක අතරමං වුණා වගේ, වන මේ කාන්තාරයක අතරමං වුණා වගේ ගතිය ටික ටික වැඩි වෙනවද, අඩු වෙනවද? ජීවත් වීම පහසු දෙයක් වෙනවද? එහෙම නැත්නම් මේ හිතේ calm down වීමක් ඇති වෙලා තියෙනවද කියලා Tamanටම සැරින් සැරේ පේන්න ගන්න පුළුවන්. එහෙම පේනවනම් ඔන්න Tamanට මේ ඉදිරියට අනාගතය පැහැදිලි බවක් දැනෙනවා. එහෙම නැති කෙනාට මොකද මෙහෙම වෙන්නේ? මේ විදිහට දන්නේම නැතුව එක එක දෘශ්‍ය වලට ගිහිල්ලා ඒ තැන්වල කාන්තාරවල හිර වෙන්න පුළුවන්. මේක එන යන පාරක් හොයාගන්න බැරිව අතරමං වෙනවා. මෙන්න මේ සඳහා ප්‍රධානම අවශ්‍යම දේ තමයි මේ තමන්ගේ සතිය සිහිය. නැත්නම් මේ තමන්ගේ සිතුවිලි ධාරාව මොන වගේද කියලා තමන්ටම නැවත හැරිලා බලන්න හැකියාවක් තියෙනවනම් අන්න ඒ හැකියාව හරහා එයාට මේ වගේ දෘෂ්ටි වලට එන්නේ නැතුව අතරමඟදිම අනිවාර්යයෙන්ම අපි හැමෝම මේ එක එක දෘෂ්ටි වලට එනවාම තමයි. ඒ එනකොට අතරමඟදි දන්නේම නැතුව ඉක්මනට මේ පැත්තට එන්න පුළුවන්. දැන් පරයන්කයක ඉන්න කෙනෙක් මුලදි පරයන්කයෙන් ඉඳෙද්දි මූල කර්මස්ථානයෙන් පිට ගිහිල්ලා විනාඩි 10 15 මේ කරගෙන කරකී ඉන්න පුළුවන්, මොකක් හරි එකක් හපහපා ඉන්න පුළුවන්. හැබැයි ටික කලක් මේක පුරුදු කරනකොට සතිය පුරුදු කරපු කෙනාට හිත පිට ගිහිල්ලා පොඩි වෙලාවකින් නැවත ආයෙත් මේ නිවර්ම ට්‍රැක් එකට එනවා. නිවර්ම ට්‍රැක් එකට ආයෙත් එනවා. එතකොට දැන් ඉස්සර නම් විනාඩි 10ක් 15ක් ගිහිල්ලා නැවත ට්‍රැක් එකට ආවාගෙම දැනුත් හිත පිට යනවා තමයි. හැබැයි පොඩි දුරක් යනකොටම නැවත ආයෙ ට්‍රැක් එකට ගන්න පුළුවන්. දන්නේම නැතුව යාටම තේරෙනවා මගේ හිත වෙන කොහෙවත් වල්මත් වෙනවා නේද කියලා. එතකොට මේ හිත පිට යන ගතියත් නිතර නිතර සිද්ධ වෙනවා. ඒ වගේම ඇතුළට යන ගතියත් නිතර නිතර සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ වගේම තමයි දෘෂ්ටිගත වීමත්. දැන් ඉස්සර අපි මගේ හිත මොන වගේද කියලා දන්නේ නැති කාලේ දන්නේම නැතුව මේ වගේ දෘෂ්ටිවල කෙලවරටම යන්න පුළුවන්. මේ තමන්ගේ සිතුවිලි ධාරාව ගැන යම්කිසි අවබෝධයක් තියෙනකොට එහෙම පැත්තකට දෘෂ්ටියකට යන බව තේරුන ගමන් ආයෙත් නියම ට්‍රැක් එකට ගන්න පුළුවන්. ඊට අනිත් පැත්තේ වෙන දෘෂ්ටියකට එන්න පුළුවන්. ඒකටත් යනකොටම Tamanටම තේරුම් අරගෙන නිවැරදි මාවතට ගන්න පුළුවන් Tamanට හැකියාව තියෙනවා. ඉතින් මේක තමයි මේ විදිහට ප්‍රතිපදාවක් පුරන අයට මෙන්න මේ විදිහට Tamanගේ හිතෙත් මෙන්න මේ වගේ එක එක විදිහ මම ගැනම මේ ලෝකය ගැන නෙවෙයිනේ මේ අනුන් ගැන නෙවෙයිනේ මෙහෙම දෘෂ්ටි වලට බැමිනෙන්නේ. මේ මම ගැනමයි මෙහෙම මෙහෙම නැත්තම් මෙහෙ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැනමයි මේ දෘෂ්ටි වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක සලකලා බැලුවහම බෞද්ධයෙක් හරි මොකක් හරි ආගමක් අදහන කෙනෙක් විදියට බැලුවහම මේක හරි වටින දෙයක්. මේ අපි කරන්නේ මේම ප්‍රතිපදාවක් පුරන්නේ මම කවුද කියලා තේරුම් ගැනීම සඳහානේ. වෙන මොකක් හරි වෙන අනුන් ගැන හොයවීමක් නෙවෙයිනේ. මං ගැන හොයනකොට මං ගැනම මේ විදියට වැරදි දෘෂ්ටි වලට එන්න පුළුවන්. වැරදි අවබෝධ වලට එන්න පුළුවන්. අන්න එහෙම වැරදි අවබෝධ වලට එනකොටම මේ විදිහට මම යන්නේ මේ වැරදි පාරක කියලා Tamanටම තේරුම් ගන්න හැකියාව තියෙනවා නම් ඒ ගොඩාක් දුර වැරදි පාරේ යන්නේ නැතුව Tamanටම මේක හරි මාවතට හදා ගන්න පුළුවන්. ඊට මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේත් එක්කගෙන් මෙහෙම වච්චගොත්ත කියන බ්‍රාහ්මණයා මේ විදිහට ප්‍රශ්න 10ක් එහෙම නැත්නම් ප්‍රකාශන 10ක් කියලා ඒ සඳහා බුදුරජාණන් වහන්සේගේ මතය විමසන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශන 10ම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරන්නේ මේ හැම ප්‍රකාශනයේදීම කියන මේ අපි අන්තිමට කිව්වාගේ මේක දෘෂ්ටිගත වීමක්. දෘෂ්ටි කාන්තාරයකට යamak. එහෙම නැත්නම් කැලේක අතරමං වීමක්. එහෙම නැත්නම් විසූකයක්. විප්පන්දිතයක්. දෘෂ්ටි සංජානනයක්. මේක දුකට හේතුවක් වෙනවා. විගතයක්. උපායාසයක්. පරිලාහයක්. මේ විදිහට මේ මේකෙන් තියෙන මේක මෙහෙම දෘෂ්ටියකට පැමිණුණොත් ඒකෙන් වෙන නපුර හරදරය ගැන කිය කිය බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්න 10ම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරපු බුදුරජාණන් වහන්සේ ඇත්තට මේ මොකද්ද මේ මමයා කියන්නේ එහෙම නැත්නම් ආත්මය කියන්නේ මොඩක මොකක්ද කියන එක පැහැදිලි කරලා පෙන්නනවා. මෙහෙම ගිනි ගොඩක් පත් වෙනවා නම් මෙහෙම වජ්ජගොත්තේ ඉස්සරහා ගිනි ගොඩක් තියෙනවා නම් ගිනි ගොඩ දැම් පත් වෙන්නේ මොකක්ද? මේ දරවල හේතුවෙන්. දර ටික ඉවරුනාට පස්සේ ගිනි ගොඩ එතනම නිවිලා යනවා. එතන මේ ඉවර වෙච්ච දර ඉවරුනාට පස්සේ ගින්න නිවෙනවා නම් ගින්න නිවුනේ කොහෙට? නිවුනට පස්සේ උතුරට ගියාද, දකුණට ගියාද, උඩට ගියාද, නැගෙනහිරට ගියාද, බටහිරට ගියාද කියලා කොහේ ගියාද කියලා හොයන්න බෑ. හේතුවක් තියෙනකොට ගින්නක් ඇති වෙනවා, දර තියෙනකොට උෂ්ණත්වයට පත් වුනහම ගින්නක් ඇති වෙනවා, හේතුව නැති වුනහම ගින්නත් නැති වෙලා යනවා. මෙන්න මේ විදියම තමයි ආත්මයත්, මෙන්න මේ විදියමයි ආත්මය පවතින හේතු තියෙනකොට ආත්මය පවතිනවා, ඒ හේතු නැති කරාට පස්සේ ආත්මයත් නැති වෙලා යනවා. එතන ආත්මය කියන එකක් සදාකල් පවතිනවාද, මැරුණට පස්සේ ඉවර වෙනවාද, එහෙම නැත්නම් අන්තයක් තියෙනවද නැද්ද, එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ ඉන්නවද, දැන් ඉන්නවද, පිරිනිවන් පායට පස්සෙත් ඉන්නවද, ওই ඔක්කොම කතන්දර මේ ආත්මයක් තියෙනවා කියන මතය උඩනේ තියෙන්නේ. මේක හේතුවල ඵලයක් විතරයි. හේතු නිසා හැදි වෙලා හේතු නැති වුණාම නැති වෙලා යන මේ හේතුවල ඵලයක් විතරයි මේ ආත්මයක් කියන එකක් හදාගත්තු දෙයක්. මේක හදාගත්තු මේ වෙලාවේ පවතින බොරුවක් විතරයි කියන මතය බුදුරජාණන් වහන්සේ ගිනි ගොඩක් උපමා කරගෙන වච්චගොත්තට පෙන්වලා දෙනවා. මෙන්න මේ විදිහට වච්චගොත්තට මෙහෙම ගිනි ගොඩක් උපමා කරගෙන මේ ආත්මය ගැන යා කියව ප්‍රකාශන 10න් ප්‍රතික්ෂේප කරාට පස්සේ වච්චගොත්ත ගොඩක් සතුටු වෙනවා. මේ ප්‍රකාශන 10ම ගැන නිවැරදිවම ප්‍රකාශ කළේ ඔබ වහන්සේ විතරයි. ඒක නිසා ඔබ වහන්සේගේ ගෝලයක් විදිහට ඔබ වහන්සේ සරණ යනවා කියලා ඔන්න වච්චගොත්ත බුදුරජාණන් වහන්සේගේ සරණ ගියා. ඉතින් අපිටත් මේ වගේ මේ සූත්‍රයේදී මේ විදිහට වසර 2600කට පස්සේ වුණත් අපිටත් පුළුවන් මෙන්න මේ විදිහට මමයක් ගැන කතන්දරනේ අපි හැමතිස්සෙම කතා කරන්නේ. මේ ඉන්න මගේ ලක්ෂණ තමයි අපි හැමතිස්සෙම කතා කරන්නේ. මම මෙන්න මේ වගේ හොඳ කෙනෙක්, මේ වගේ නපුරු කෙනෙක්, මේ වගේ නරක කෙනෙක්, මේ වගේ හොඳ වැඩ කරනවා, මේ විදිහට මේ විදිහට මේ වැඩසටහන් 150ක්ම මේ වෙනකොට මම කළා තියෙනවා, මම තමයි මෙන්න මේවට සම්බන්ධ වුණේ, මේවා මගේ වැඩ. ඔන්න මමයා ලොකු කරගන්න ඕනේ. ඔන්න මගේ ලක්ෂණ තමයි මේ මග ගැන දෘෂ්ටි තමයි එක එක විදිහට එන්නේ. ඉතින් මේ විදිහට මම ගැන හොඳයි හරි නරකයි හරි තව තව විදිහට දෘෂ්ටි වලට ආවට පස්සේ ඔන්න ඒ දෘෂ්ටිය ගැන වැඩියෙන් කතා කරන අයමනේ වැඩියෙන් හම්බු වෙන්නේ. ඔන්න දෘෂ්ටි සංජානනයක් වෙනවා. ඒ වගේ මේක තවත් හොඳට කරන්න ඕනේ. ඊළඟට මම කරන්නේ මීට වඩා හොඳ එකක්. එමත්ත මම මේකෙන් ගැලවෙන්න ඕනේ කියලා තවත් මේ මම ගැනමයි තව තව කතන්දර එන්නේ. ඒ වගේ ඔන්න මම භාවනා කරන කෙනෙක් අනිත් අය නැහැ කියලා ඔන්න තව තවත් මම ගැන තව තවත් විස්තර එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මම ගැන මේ විදිහට ලොකු දෘෂ්ටි වලට ඇවිල්ලා හොඳ හරි නරක හරි මොකක් හරි අන්තයකින් දෘෂ්ටි වලට එන්නේ නැතුව දිට්ඨිංච අනුපගම්බ කියලානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන. ඒතර සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ කිසිම දෘෂ්ටියක් නැතිකම. වෙන මොකක් හරි වෙන අමුතු දෙයක් නැහැ, කිසිම දෘෂ්ටියකට පැමිණෙන්නේ නැති වුණාම තමයි ඒක සම්මා දිට්ඨිය වෙන්නේ. දැන් සම්මා දිට්ඨිය හරහාම සියලු දෙනාට මේ සසරෙන් කෙලවර වීම සඳහා මේ දෘෂ්ටි වලින් ගැලවීම සඳහා මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන අතරේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. මම හිතන්නේ අදත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම වටින ධර්ම දේශනාවක් අපි හැම දෙනාට ඉදිරිපත් කළා. අග්ගිවච්ඡගොත්ත සූත්‍රය ආශ්‍රයෙන් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහට මේ බුද්ධ කෝලාලයක් ඇති වෙච්ච සමයේ මම කියන්නේ කවුද කියන එක ගැන ප්‍රශ්න කරන පිරිසකගේ ඒ ඇති වෙච්ච මතවාද ඔස්සේ වච්ඡගොත්ත කියන තැනැත්තා කරන ලද ප්‍රකාශන 10ක් ලක්ෂන්දම වැනි ගෞතම භාග්‍යවත් වහන්සේට කරන ලද ප්‍රකාශන 10ක් අරමුණු කරගෙන තමයි අද දේශනාව සිද්ධ වුණේ. ඒ පච්චගොත්ත කියන බ්‍රාහ්මණය විසින් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන ලද ප්‍රකාශන 10ම බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ඒවට පිළිතුරු දෙීම වෙනුවට ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරන්න හේතුව ඒ ප්‍රකාශන 10 තුලම මෙයමයි සත්‍ය වෙනත් සත්‍යක් නෑ කියන කාරණාව සඳහන් වෙන නිසා බව ස්වාමීන් වහන්සේ මතක් කරනවා. ප්‍රකාශන 10 තුල තියෙන මේ ලෝකය නිත්‍යයි, মেয়ে লোকের সাথে আকাল পাওয়া তিনি না হ্যাঁ লোকে কেলে ওরা আঁকতে নেওয়া কেলে ওরা আঁকনে হ্যাঁ প্রাণে শারীরে দেখে মে খাই প্রাণে শারীরে দেখে মে কাকনি বেই কেন আগে তার না হয় কু তীর পাশে রয়ান হাসে তিরি নিমিন পাশে জানানো হাসে কিনা কিনা দেন তে কেন কারণে আর বেয়া কারণ না দেখা তার কোন প্রশ্ন কেন মে খার না দেখায় তামাই দি সাক্ষাৎ গেন মে স্বামী হাসে মাতা করবু ইতিহাটা এ প্রকাশন দহায়টা এম পিলতুরা জানো হাসে গুন্না নাং এতন্দি আত্ময়া তিয়নওয়া কিল পিলিকানিম তিয়ন সা ඒ කිසිවකට පිළිතුරු නොදී ප්‍රකාශන සියල්ල බැහැර කිරීමෙන් ඒ ආත්මයට තියෙන පිළිගැනීම වහන්සේ නැත් ආත්මයක් කියලා දෙයක් තියෙනවා කෙනෙක් ඉන්නවා කියන එක පිළිගැනීම ප්‍රතික්ෂේප කරා කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ වගේම මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරපු විදිහට මේ වගේ පුෂ්ටි වලට එන්නේ මම කවුද කියලා තේරුම් ගන්න උත්සාහ කරන පිරිසකට විතරයි නෙවතු කාලපීලා එදිනදා ජීවිතය ගත කරන පිරිසකට මේ වගේ දෘෂ්ටි ගැටුවෙන්නේ නැහැ කියන එක ස්වාමීන් වහන්සේ දේශනා කළා. හැබැයි මෙහෙම මේ මේ මාර්ගයේ නැත්නම් මේ ප්‍රතිපදාවක් වඩලා මේක කෙලවරක් වෙන කෙනෙක්ට මේ දෘෂ්ටිගත වීමකට ගොදුරු වුණොත් එහෙම ඒක හරියට අර මඩ වක්කුරක එලිරා ඒකෙන් උඩෙන්න දඟලනවා වෙනුවට ඒක තව තවත් ඇතුළට ගිලිනවා වගේ කාරණයක් කියන එක ස්වාමින් වහන්සේ පැහැදිලි කරා. මෙහෙම දෘෂ්ටිගත වුණාට පස්සේ මේක හරියට කැලෑවක අතරමං වුණා වගේ නැත්නම් කාන්තාරයක අතරමං වුණා වගේ කෙලවරක් පේන්නේ නැති තත්ත්වයක් නැත්නම් කරදරයකට වැටෙනවා වගේ කම්පාවකට වැටෙනවා වගේ එහෙම නැත්නම් දුකට වෙහෙසකට බලවත් චිත්තාරයකට හේතු වෙන්න පුළුවන් කියලා ස්වාමින් වහන්සේ පැහැදිලි කරා. ඒ වගේ දෘෂ්ටිගත වුණාට පස්සේ ඒකට තව තවත් ඒ දෘෂ්ටියේම ඉන්න පිරිසකට කට්ටිය එකතු වෙන ස්වභාවයකුත් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ දේශනා කළා. මේ විදිහට කෙලවරක් නැති මේ දෘෂ්ටියකට දෘෂ්ටිගත වීමකදී යොමුනහම ඒක වටපිටාව පවා සකස් වෙන්නේ දෘෂ්ටිය නිවැරදි කියන තහවුරුව කරන්න නිසා මේ නිතර කමඨහන් පිරිසිදු කිරීම මගින් සහ තමන්ම මේක තේරුම් ගැනීම මාර්ගයෙන් මේ දෘෂ්ටිගත වීමකට යෑම දක්වා නොගිහින් ඒක වළක්වන්න පුළුවන් කියන එක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. ඒ සඳහා ඇත්තටම කරන්න ඕනේ මොකක්ද කියන එක ගැන පැහැදිලි කරොත් මේ තමන්ට තමන් තේරුම් අර ගන්නවා කියන්නේ මේ අපි සතිය වැඩිමින් නිප්පතා සතිය වැඩිමින් මේ දෘෂ්ටිගත වෙන වටපිටාවකට එනකොට අපි ඒ බව දැනගෙන ඒ දෘෂ්ටිය මිදෙන්න පුළුවන් කියන කාරණේ ස්වාමින් වහන්සේ පැහැදිලි කරා. අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ අචිකොත්තර පැහැදිලි කරන්නේ මේ ඔහු ඉස්සරහා දැන් ගිනි කොටක් පත්තු වෙනවා නම් මේ ගිනිකොට දැන් පත් වුණාට ඒ ගිනිකොට පත් වෙලා දර ඉවර වෙලා ගිනිකොට දිවුණාට පස්සේ ගිනිකොට කොහෙ ගියාද උතුරු දිසාවට ගියාද දකුණු දිසාවට ගියාද කියලා නියමයක් පනවන්න බැරි නිසා මේ හේතුවක් මත ඇති වෙන ඵලයක් විතරයි මේ ආත්මය කියන්නේ ඒක මේ සදාකාලික පවතින දෙයක් හෝ එහෙම නැත්නම් පවතින්නේ නැති දෙයක් කියලා කාරණය පිළිගන්න බැහැ කියන කාරණය නිසා ඒ ප්‍රකාශන ප්‍රතික්ෂේප කරා කියලා ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා. මම හිතනවා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේගේ දේශනාවට පාඨයන් යමක් මම ප්‍රකාශ කළේ නැහැ කියලා මම උත්සාහ කරා. මේ මගෙත් තොල පොඩක් තේල් වෙලා ගියා. ඒත් මම උත්සාහ කළා ඒක මට පැහැදිලි වෙච්ච ආකාරයෙන් පොඩි සාරාංශගත කිරීමක් කරන්න. හැබැයි ඔබ වහන්සේ මේ දේශනාව කරගෙන යනකොට මට මතක් වුණේ අපි මේ දවස්වල අඟහරුවාදා අහන මේ මනසේ මායාව පාලකාරාම සූත්‍රය ආශ්‍රයෙන් කරන කටුකුරුම්දේ නානන් ස්වාමීන් වහන්සේ කරන පැහැදිලි කිරීම මට මතක් වුණා. එකම මැජික් දාර්ශනික කොහොමද දෙපැත්තක ඉඳලා බලන දෙන්නෙක්ට ඒක වෙනස්ව පේන්නේ කියන කාරණාවත් එක්ක මේ දෘෂ්ටිය කියන එක කොහොමද කියන එක මට අත්‍තරම් පැහැදිලි වුණේ ඒ සූත්‍ර දේශනාව අහනකොට. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ කොහොම පින් ඔබ වහන්සේට ඒ වටිනා ධර්ම දේශනාව අද දවස අපි වෙනුවෙන් ඉදිරිපත් කළාට ස්වාමීන් වහන්සේ මගේ අතින් වැරදි යමක් ප්‍රකාශු නැහැ කියලා මම විශ්වාස කරනවා.
ඊළඟ හොඳයි හැබැයි අන්තිමටම කියපු ටිකක් කිව්වා නම් තමයි වඩා හොඳ නේද? එක
එහෙමයි
සිව්
තමයි.
මනස්සේ සටහන කිව්ව මේ මම යාළුව කරගන්න හදනවා කියන එකත් කිව්වා නම් තවත් වටිනවා.
එහෙම මම නම් ස්වාමීන් වහන්සේ දේශනා කරා 150ක්. මම නම් ඇත්තට ස්වාමීන් වහන්සේ 150ක් වැඩසටහන් කරේ නෑ කියන්න ඕනේ. 150ක් වැඩසටහන් කරා කියලා මම ලොකු නොකරගත යුතුයි කියලා ස්වාමීන් වහන්සේ අපිට දේශනා කරා. බොහොම පිං ස්වාමීන් වහන්සේ ඒ ඒ දේශනාවට, ඒ උපදෙස් වලට පාද නමස්කාරයෙන් පිළිගන්නවා මේ ඒ ඔබ වහන්සේගේ උපදෙස්. අපිට ඊළඟට අද දවසේ වැඩසටහන විදිහට තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරන ලද ආධුනික පිරිසට සත්‍ය වර්ධනය කර ගැනීමට සකස් කළ තියෙන උපදේශ මාලාව ඉදිරිපත් කරන එක. දැන් අර ස්වාමීන් වහන්සේ දේශනාවදී මතක් කරා වගේ අපි මේ දෘෂ්ටිගත වීගෙන එනකොට කොහොමද ඒ දෘෂ්ටිය මිදෙන්නේ කියන කාරණේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා අපි සත්‍මත් වීමෙන් තමයි ඒක කරන්න පුළුවන් කියලා. ඒක නිසා අද මේ වැඩසටහන සම්බන්ධ වෙන කෙනෙක් හරි, එහෙම නැත්නම් මූලික උපදෙස් අලුත් කරගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට හරි මතක් කරන්න කැමතියි. අපි මේ ස්වාමීන් වහන්සේලා මේ ඉදිරිපත් කරලා තියෙන උපදේශ පත්‍රිකාව අපි ඉදිරිපත් කරනවා. ඒ අනුව කටයුතු කරලා මේ ආධුනික කෙනෙක්ට අවශ්‍ය සුදුසු උපදෙස් ලබා ගන්න කියලා මතක් කරනවා. අපි හැමදාමත් මතක් කරන විදිහට මේ සත්‍යමත් බව කියන්නේ මනුෂ්‍යයාට ලැබිච්ච ධම්ම දායාදයක්. අවුරුදු අපි දැකලා තියෙන සාක්ෂි අපිට දැකලා තියෙන දේවල් හැටියට අවුරුදු 5කට වැඩි වයසේ ඉඳන් දරුවෙක් ඉඳන් වැඩි හිටියෙක් දක්වා මේ සතිමත් බව වර්ධනය කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ තමන්ට මේක කළ යුතුයි කියන ඒ අවශ්‍යතාවය සහ ඒ සඳහා කරන කැපකිරීම පමණයි. අපි විශ්වාස කරන මේ වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්නේ එහෙම සතිමත් බව ගැන එහෙම උවමනාවක් තියෙන පිරිසක් කියලා. ඉතින් එහෙම වුණාක් තියෙන කෙනෙක්ට අපි මුලින්ම සඳහන් කරන්නේ මේ සත්‍යමත් ඇවිදීමෙන් සහ සත්‍යමත් ඉඳ ගැනීමෙන් තමයි. නිසරවන ආශ්‍රයෙන් අපි මේ සත්‍යමත් බව මූලිකව පුහුණු කරන්නේ. එතකොට ඒ සඳහා ලබා දෙන උපදෙස් වීඩියෝ ගණනාවක් තියෙනවා ඒ සම්බන්ධයෙන් නිෂ්පාදින වෙලා. අදාළ වීඩියෝ දෙකක් පමණක් අපි මෙහි සඳහන් කරලා තියෙනවා. ඒක නිසා ඒ මූලික උපදෙස් ලබා ගන්න කැමති කෙනෙක්ට වීඩියෝස් වලට ගිහිල්ලා ඒ තොරතුරු අරගෙන අරගන්න පුළුවන් සත්‍යමත් ඇවිදීම සහ සත්‍යමත් ඉඳ ගැනීම සම්බන්ධයෙන්. මේ තොරතුරු ලබා ගත්තට පස්සේ කරන්න ඕන වැදගත්ම දේ තමයි දිනපතා වශයෙන් පොඩි වෙලාවක් හරි යොදාගෙන දිනපතා සත්‍යමත් බව ආයෝජනයක් විතර සත්‍යමත් බව වර්ධනය කර ගැනීම තමයි අත්‍යවශ්‍යම කාරණාව. මම දන්නවා අපි හැමදෙනාම බොහොම කාර්ය බහුල ජීවිත ගත කරන්නේ. හැබැයි අපිට මේක වටිනකම තේරෙනවා නම් විනාඩි 5කින් හරි මේක පටන් අරගෙන දවසින් දවස පොඩියට හරි වෙලාව වැඩි කරගෙන විනාඩි 45ක් පැයක් වගේ කාලයක් දක්වා දිනපතා කරන්න පුළුවන් නම් බොහොම වටිනවා. එහෙම කාලයක් තිස්සේ මේ සතිමත් ඇවිදීමක් සහ සතිමත් ඉඳ ගැනීමක් කරලා ඒ දිනපතා මේ සතිමත් බව වඩනා වගේම අධ්‍යයනයක් තමයි උගලගේ අත්දැකීමුත් ලියලා අපිත් එක බෙදා හදා ගන්න එක. ඒකෙදි කාරණා දෙකක් වෙනවා. එකක් තමන් මේ මාර්ගයේ ප්‍රතිපත්ති නිවැරදි විදිහට ගමන් කරනවාද කියන එක. එතන යම් වැරද්දක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේලාට ඒක නිවැරදි කරන්න පුළුවන්. අනිත් කාරණේ තමයි වැඩසටහන් සම්බන්ධ වෙලා ඉන්න අනිත් කට්ටියව දිරිමත් කිරීමටත් ඒක උදව්වක් උපකාරයක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් සතිමත් ඇවිදිනකොට කොහොමද පාද ස්පර්ශය තමන්ට දැනුනේ, සතිමත් විඳගෙන ඉන්නකොට හුස්ම දැනුණාද, ඉරියව් දැනුණාද, එහෙම නැත්නම් මුද්‍රේ පිම්බීම හැකිලිම දැනුණාද, ඒකේ වෙනස්කම් දැනුනේ කොහොමද, මේ ආකාරයෙන් සරලව තමන්ට තේරෙන විදිහට ඒ අත්දැකීම් දියලා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. අත්දැකීම් ඉදිරිපත් කරන්න අවශ්‍ය Google ෆෝරම් එක සහ ඊමේල් එක සඳහන් වෙලා තියෙනවා. ඒවා මම තව ටිකකින් Zoom එකටයි Mixer Live එකට දෙකට මෙමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපි සාමාන්‍යයෙන් මතක් කරා වගේ අපි වැඩසටහන 150ක් කරලා තිනා අද වෙනකොට. ඉතින් මේ හැම ඉරිදා දවසකදීම ඉතින් ඔයගොල්ලෝ වාර්තා ඉදිරිපත් කරත් නැත්නම් සත්මත් බව වැඩුවත් නැත්නම් පුළුවන් හැම වෙලාවෙම වැඩසටහන සම්බන්ධ වෙන්න, පුළුවන් වෙලාවට හැමදාම සත්‍යමත් බව වඩන්න, පුළුවන් වෙලාවට වාර්තා ලියලා ඉදිරිපත් කරන්න කියලා හැම දිනාට මතක් කරනවා. ඒ එතකොට අපිට පුළුවන් වෙයි මේ අපි දෘෂ්ටිගත වීගෙන යනවා නම් ඒ බව තේරුම් අරගෙන ඒ දෘෂ්ටියෙන් මිදෙන්න කියලා මතක් කරනවා. උපදේශ පත්‍රිකාව සඳහන් කිරීම එතනින් අවසන් වෙනවා. අපි ඊට පස්සේ අපිට තියෙන්නේ අද දවසේ අපිට ලැබිලා තියෙන ලිඛිත වාර්තා පණි ස්වාමීන් වහන්සේ වෙත ඉදිරිපත් කරලා ඒවට අවශ්‍ය සුදුසු උපදෙස් ලබා ගැනීම. අපි ගෞරවනීය ධම්මසාගර ස්වාමීන් වහන්සේ පාද නමස්කාරයෙන් වැඩසටහන පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අපි වැහෙනවාද?
තෙරුවන් සරණයි, ඇහෙනවද මාව?
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වැහෙනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ මම අද දවසේ අපිට ලැබිලා තියෙන ලිඛිත වාර්තා ඉදිරිපත් කරන්න කියලා සහ Q&A එක මෙහෙවන්න කියලා නැතිත් ආරාධනා කරනවා.
බොහොමත්ම පිං රාජිකා, අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අද අපේ 150 වෙනි වැඩසටහන ස්වාමීන් වහන්සේ. ඉතින් සන්තෝෂයි
ස්වාමීන් වහන්සේ.
150 ස්වාමීන් වහන්සේ. ඔව්.
මාත් 10කට සම්බන්ධ වෙන්නේ නැති.
එකකට ආවත් ස්වාමීන් වහන්සේ ඒක අපිට හයියක් ඉතින්
සමාදිරානේ නේද?
ඔව්.
අවසරයි ස්වාමීන් වහන්සේ මට ඉන්න අවසරයි. 10කට කියන්නේ ස්වාමීන් වහන්සේ මුල ඉඳලාම ඔබ වහන්සේ දක්වපු දායකත්වයට අපි පාද නමස්කාරයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔබ වහන්සේ මුල ඉඳලාම වැඩ හිටියා. ඉතින් ඒක අපිට අමතක කරන්න බෑ. අපිට මේ 150ටම ඔබ වහන්සේලාගේ දායකත්වය ලැබුණ නැත්නම් මෙච්චර දුර කරගෙන එන්න හම්බුනා ස්වාමීන් වහන්ස. අපි කරපු දෙයක් නෙවෙයි, ඔබ වහන්සේලා කරපු දෙයක්. ඒක මතක් කරන්න අවශ්‍යයි.
හරි. ඒ වගේම අපේ ධම්මගුප්ත ස්වාමීන් වහන්සේට තාමත් අප සමග ඉන්නවා. ඉතින් අසනීප තත්ත්ව තියාගෙන වුණත් අපේ වැඩසටහන් වලට වැඩම කරලා අපිට සහයෝගය දුන්නා. ඒකත් අපිට මතක් කරනවා ස්වාමීන් වහන්ස. හරි. අද අපිට ස්වාමීන් වහන්ස ලිඛිත වාර්තා එකක් ලැබී තිබෙනවා. මේ වෙනකොට වැඩසටහන ඉදිරියට යනකොට අපිට සමහර වෙලාවට තව වාර්තා ලැබෙනවා. පළවෙනි වාර්තාව ඉදිරිපත් කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස.
හරි.
ගෞරවනීය ස්වාමින් වහන්ස, සතිමත් සක්මන. සක්මන් පතේ වෙත අවධානයෙන් බලමින් පාද පොළොවේ ස්පර්ශ වන අයුරු හා කයේ සාමාන්‍ය චලනයේද දකිමින් සක්මන ආරම්භ කළෙමි. පාදයේ පොළොව මත ක්‍රමානුකූලව වදින ආකාරය අනුපිළිවෙලින් විලුඹ, කොට්ටය හා ඇඟිලි යන අනුපිළිවෙල අත්දැක්කෙමි. අවට වටපිටාව ගැන ඒ හැටි සැලකීමක් ඇති නොවන බව හා සිතුවිලි ඇති බව අවබෝධ වුවද ඒ සිතුවිලි ගැනද ඒ හැටි සැලකීමක් නැති ආකාරයේද අත්දැක්කෙමි. සක්මන හුරු පුරුදු නිසාම ඉතා සුළු වේලාවකින් සක්මන ඒකාකාරී වී ඉබේම සිදුවන්නට විය. සක්මන සිදුවෙත්ම කාලය ගෙවි යන ආකාරය ගැනද අදහසක් ඇති විය. විටින් විට සතිය නැවත පාද ස්පර්ශය වෙත පැමිණීම හඳුනාගත්තේ පොළොවේ තද බව පාද පතුල් වෙත දැනී යන විටදීය. විසිරුණු සිත නැවත කය වෙත ඒමේදී එය කයේ දෝලණය වෙතද ආපසු පැමිණි බවක්ද ඇතැම් විට අවබෝධ විය. සක්මන තුළ ඇති විවිධ ස්පර්ශ තුළ ඇතිවන හිස් අවකාශය ක්‍රමයෙන් ප්‍රසාරණය වෙමින් සිත තුළද පැතිරී යාමක් දක්නට හැකි විය. සිත තුළ මෙසේ ඇති වී යන හිස් බව සමගම සිදුවන ස්වයංක්‍රීය සක්මන නිසා පුදුමාකාර විවේක බවක් අත්දැක්කෙමි. ඒ සමගම ඇති වූ යම් තරමක කායික වෙහෙසද කිසියම් ප්‍රනීත ස්වභාවයකින් යුතු විය. සක්මන අවසාන කළෙමි. පරයන්කය. සක්මන අවසාන වන විටම පරයන්කය ආරම්භ කළෙමි. කයේ ඉරියව්ව වෙත සතිමත් වෙමි. කය, හුස්ම රැල්ල හා උදරයේ චලනය ආදී වෙත සතිය යොමුවන අයුරුද ඊට අමතරව හිස් අවකාශයන් කෙරෙහිද සතිය පිහිටවන බවක් අත්දැක්කෙමි. සතිය අරමුණු අතර මෙසේ හුමාර වෙමින් යන ආකාරය කෙරෙහිද සතිමත් වෙමින් පරයන්කය කෙරීගෙන යන විට හුස්ම රැල්ල දකින නොදකින මට්ටමට සිහින් වෙමින් නොපෙනී යමින් ගොස් ප්‍රනීත බවක් අත්දකින්නට ලැබුණි. සතිය කයින් පිට යන විටදී බාහිර අවකාශය වෙත ප්‍රක්ෂේපණය වී නැවත එය පහසුවෙන් කයේ අභ්‍යන්තර අවකාශය වෙත ප්‍රක්ෂේපණය වන අයුරු අත්දැක්කෙමි. කයේ මායිම් බොහෝ දුරට බොද වී ගොස් අවකාශමය ප්‍රනීත කයක් අද්දුටුවෙමි. එවිටද සියුම් වී ගිය හුස්ම රැල්ල සමගම එම අවකාශයේද කම්පණය වන ස්වභාවයක් අත්දැක්කෙමි. සාමාන්‍ය තුල සතිය සතිමත් වීම, කාය ස්පර්ශයන් හා අනෙක් පංච ඉන්ද්‍රිය ස්පර්ශයන් වෙත සතිමත් වීම ඉබේම සිදුවේ. මනෝ ස්පර්ශයේද සතියෙන් අත්දැක්කෙමි. සියලුම සති අත්දැකීම් ඒකාකාරී නොවන, ඒකාකාරී නැත්තේද නැති ස්වභාවයක් අත්දැක්කෙමි. සියලු දෙනාටම පින් රැස් වේවා, නිවන අවබෝධ වේවා. වාර්තාව අවසන්. ස්වාමීන් වහන්සේ.
ඔව්, වාර්තාව පැහැදිලිව හොඳට ලියලා තියෙනවා. ඒකේදී ඉතින් ගැටලුවක් කියන මට්ටමක් නැහැ. හැබැයි ඉතින් පැහැදිලිව ලියලා තියෙනවා අර සක්මනක් අපි පටන් ගත්තී ආදුනිකෙට් උනත් තේරෙන්න මම කියන්නේ මේ මුලින් සිටිවිලි ගොඩාක් එක පටන් ගන්න. ඉතින් එතකොට අපිට සමහරලාවට යටිපතුලට දාගන්න බැරි තරම් සිටිවිලි තියෙනවා. හැබැයි ටිකක් ටිකක් දුර පුරුදු කරපු කෙනෙක්ට පුළුවන් මේ සිටිවිලි ධාරාව පැත්තකින් යද්දී අපිට පුළුවන් අර යටිපතුලට ඒ කරන වැඩේ එල්ලයක් තියාගෙන කරගෙන යන්න. හැබැයි යම් යම් තැන්වලදී කකුල දැනෙන්නේ නැතිව අමතක වෙලා යන ඒ තැන් මතුවේ. හැබැයි දිගටම කරගෙන යද්දී අපි දන්නේ නැහැ අර සිටිවිලි පොඩි එහෙම මඩු වෙලා සක්මණේ දැනෙන තොරතුරුත් වැඩි වෙලා ඒකදී හොඳට තේරෙනවා මේ යටිපතුලට දැනෙන දේවල් සහ කයි චලනයේ ඒ දේවල් දැනෙන ඒ අස්සේ අපේ අර හිත විවේක වෙන ස්වභාවය පැතිරිලා යනගත්තා. නැත්තම් මේ අරමුණු තියෙනවා හිත විවේකයෙන් කලබල නැතිව අර සිතුවිලි පොදිය නැතුව කලබල නැතුව පිස් ස්වභාවයකින් නැත්තම් විවේක ස්වභාවයකින් විරංජන ස්වභාවයකින් විරාග ස්වභාවයක් මේ අරමුණු තුල පැතිරිලා යනවා. ඒකට ප්‍රධාන හේතුව අර කයේ තියෙන දැනීම මුල් කරගත්තට පස්සේ අර මනෝද්වාරයෙන් එන ප්‍රපංච ටික නැත්නම් අපේ සිතුවිලි පොදිය ටික ටික අඩුවෙන් අඩුවෙන්ද ඒ සිතුවිලි පොදිය තුල තමයි අපේ තියෙන තියෙන ලෙඩ රෝග තියෙන එක එක මති මතාන්තර චිත්තපස්සද්ධියක් නැති ගතිය ඔක්කොම තියෙන්නේ අන්න අර සිතුවිලි පොදිය තුල. ඉතින් අපි කරන්නේ පුළුවන් තරම් කයේ දැනීම නැත්නම් මේ කාය ප්‍රසාදියට දැනෙන නැත්නම් කය කියන සෙන්සර් එකෙන් එන ඉන්පුට් වලට අරමුණු වලට පුළුවන් තරම් දානවා. ඒ අරමුණු ආපු වෙලාවේ අපිට සමාලාවට කයට දාද්දි අපිට ඒක දැනෙන්නේ නැති නේද? හැබැයි ඊළඟ චිත්තක්ෂණයෙන් පුළුවන් කයේ දැනීම හොඳට අල්ලගන්න. ඒක දැනගන්නත් මනෝද්වාරේ. හැබැයි අපි වැඩිපුර කයේ දැනෙන දැනීම අරමුණු ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ අපි මනෝද්වාරයෙන් ඒක බලපුවාම අපි අර කයට මනෝද්වාරයට වෙන කරන්න වැඩක් නැහැ. ප්‍රපංචේ තොරන් ගහන්න බෑ. නැත්නම් අපි ඒක කතන්දර හදන්න වෙලාවක් ගන්න. වෙලාවක් ගන්න යාට වෙලාවක් නැහැ. මොකද අපි කයේ තියෙන දැනීම මේ ඊළඟ චිත්තක්ෂණේ බලන්න උත්සාහ කරනවා. ඉතින් මෙහෙම බලන්න තේරෙනවා මේ අර පොදියේ තියෙන ගුලියක් වශයෙන් තියෙන ඒ සිතිවිලි ධාරාව ටික ටික තුනි වෙලා ගියාට පස්සේ කියනවා මේක නිකන් කාටුන් එකක් වගේ නිකන් සිග්නල් නැතුව ගියාට පස්සේ පෙන්දන වීඩියෝ එකක් වගේ කැඩි ඒ අතරතුරට විවේකයේ රිංගනවා. ඉතින් එතකොට තේරෙනවා ඒ අරමුණු වලට බය නැත්නම් මේ අරමුණු නැතිවීම නැත්නම් කයේ දැනීම නැතිවීම සහ ඒ කයේ දැනීම පැමිණීම කියන දේ දෙකටම බය නැත්නම් හරි ලස්සන ස්වභාවික ගමේ ගලණයක් තියෙනවා. ඉතින් ඒක මේ වාස්තාවේ තියෙනවා පරියංකෙදිත් ඒ වගේම තියෙනවා ඒ චක්මනේදිත් කියන කතාව තමයි ටිකක් දුර ගියාට පස්සේ හොඳ මේ කයේ සැහැල්ලුවත් ආයේ සැහැල්ලුවක්. ඒ කියන්නේ කාය පස්සද්දී චිත්ත පස්සද්දී නිකම් ඇති වෙනවා පීතිය ප්‍රමෝදිය ආවට පස්සේ ප්‍රමෝදිය ආවට පස්සේ මේ තේරෙනවා යකඩු මේ භාවනා කරනවායි කියන්නේ නැත්නම් අපි මේ විවේක වෙනවායි කියන්නේ මේකට නැත්නම් අපි උත්සාහ කරන්නේ ගොඩාක් පිිරිස කියනවා එහෙම භාවනා කරන්න දෙයක් නැහැ සතිය වඩන්න දෙයක් නැහැ නිකන් ඉද්දි මේ මනහලා නැත්නම් අපිට මේ බලන් ඉඳලා මේක අවබෝධ කරගන්න පුළුවන් සාකච්ඡා. නමුත් මේක කරාට පස්සේ තමයි තේරෙන්නේ මේ ප්‍රපංචවල තියෙන අපි අහුවෙලා ඉන්න ගතිය මිදෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා මෙන්න කාය පස්සද්දි චිත්ත පස්සද්දි. එතකොට අපි තමයි සම්ප්‍රජඤ්ඤයට භූමිකාවක් ඇති වෙන්නේ යාට කංග පාන්ද නැත්නම් යාට ඒක තේරුම් කරලා දෙන්නේ. ඉතින් ඒක සක්මනේදී සඳහන් වෙනවා. ඒ වගේම තමයි අර පරියංකෙදිත් සඳහන් වෙනවා මේ මුලින් දැනෙන කාය සංකාර නැත්නම් කාය පිළිබඳ දැනීම ටික ටික අඩු වෙලා ගිහිල්ලා කයේ තියෙන සීමා මායාවල් මේකයි කය කියලා අපි හිතාගෙන ඉන්න එක නිමිට පොඳ වෙලා යනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අජත්ත බහිද්ද වශයෙන් එළියට යනවා. ආය ඇතුළට එනවා. ඊට පස්සේ මේ කොතනද මම මේ මම යන් කියාගෙන හදාගෙන ඉන්න සීමාව නැත්තම් මේ අපි චර්මයෙන් නැත්තම් හමින් වැටි වැහිලා ගිය එක තනේ අපි මම කියාගෙන ඉන්නේ. ඒක ගිය වෙලා කිසිල්ල අර වාචික සංකාර, චිත්ත සංකාර සංසිද්ධෙන්න හොඳට තේරෙනවා මේ අවකාශයේ වැඩිපුර තියෙනවා මේක. නැත්නම් හැබැයි මේ අවකාශය තුලත් චලනයක් තියෙනවා. මේ අවකාශය තුලත් මේ අනිත්‍ය ස්වභාවයක් තේරෙනවා. ඉතින් ඒක ගොඩක් වෙලාවට අපි හිතන්නේ අවකාශය තුලත් මේ අනිත්‍ය ස්වභාවයක්, අනිත්‍ය දුක්ඛ ස්වභාවයක් තියෙනවායි කියලා. ඒකත් චලනය වෙනවා. ඒ අවකාශයක් නැති වෙලා යනවා අරමුණකට ආවට පස්සේ. අරමුණක් නැති වෙලා යනවා. මේ වගේ මේ නිරෝධය නැත්තම් මේ විවේකේ නැත්තම් මේ විරාගයේ දකින්න ඒක තුල තියෙන සහනීය ඇත්තටම සහනයක් කියලා තේරෙන්නේ කමතහන් සුද්ධ වුණා. ඉතින් මේ වාතාවරණය හරි පැහැදිලිව තියෙනවා මේ කමතහන් සුද්ධ කරගෙන ඒක සතුටින් වාර්තා කරන්නේ. ඉතින් මේකේ වැඩේ තියෙන්නේ අපි වාර්තා නොකරන තාක්කල් අපි ඇතුළේ තියාගෙන මමයව තමයි පෝෂණය කරන්නේ. සමහරවල්වල වාර්තා කිරීම හරහාම මමය උලුප්පන්නත් වෙන්න පුළුවන්. නමුත් ගොඩාක් වෙලාවට කිසියම් හෝ විදියකට වාර්තා කරනවා නම් අපිට පුළුවන් මේකෙන් අර මේ කමතහන සුද්ධ වෙලා ඒ වෙන දේව සතුටින් බාර ගන්න. ඉතින් ඒක තමයි කමතහන වාර්තා මේ හරි වැදගත් වෙන්නේ සාකච්ඡාව, ධර්ම සාකච්ඡාව. ඉතින් ඒකේ තියෙන ප්‍රතිලාභය ලැබලා තියෙනවා නැත්නම් වාර්තාව හොඳ වාර්තාවක් කියලා තියෙනවා. ඉතින් එදිනදා ජීවිතයේදීත් මෙන්න මේ විවේකී ස්වභාවයෙන්, කලබල නැති ස්වභාවයෙන් මම යා ඔලු උස්සන දෙන්නේ නැති ස්වභාවයෙන් ඒ ඔලු උස්සත් ඔලු උස්සන දෙන්නේ නැහැ නෙමෙයි ඔලු උස්සනවා. හැබැයි ඒකට ගුටි කන්න ගුරුවරයෙක් තියාගන්න. එතකොට අපිට පුළුවන් මේ තැන්වලදී ප්‍රපංචය වල ටිකක් කඩාගෙන අපේ විවේකී අපිට ළඟා කරගන්න. ඉතින් ඒකදී මට පුදුම සාහනයක් තියෙන ලොකු සාහනකින් ගුටි කන එකමයි කරන්නේ. ඉතින් ඒ ගුටි කන්න ගන්න මට තේරිච්ච දේ තමයි අර මේ මම යවලුව උස්සන්ඩ ගහන එකම තමයි විනාඩි 5න් පහට නැත්තම් දැක්ක මොහොතේ දකින්ද ඒ සුද්ධ වීම සිදු වෙනවා. එක වචනයක් නැහැර කමතහනක් කරගන්න පුළුවන්. හැබැයි සමහර කෙනෙක්ට මේක වදයක් වෙලා අයින් වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට තමයි මට තේරුණේ මේකේ තියෙන වටිනාකම. ඒක තමයි මේ ධර්ම සාකච්ඡාමය වශයෙන් නැත්නම් ධර්ම දේශනාමය වශයෙන් මේ ඇසුරෙන් අපිට ගන්න තියෙන එකම දේ තමයි මේ අපේ තියෙන මතිමතාන්තර සිතුවිලි ධාරාවල අපි දිවිලා ඉන්න දේවල් අපි අහු වෙලා ඉන්න තැන් අපි තව අපිට වඩා ඉදිරියෙන් නැත්නම් අපිට වඩා සීලවන්ත කෙනෙක්ට ඇසුරෙන් කොහොම හරි මේ දේවල් අහගෙන දුටිකාගෙන ඒවෙන් විඥානේ කොහොම හරි පොතු කරලා නැත්නම් අපි අර හිත රිද්දගෙන නැත්නම් හිත රිද්දනවා කියන අපේ විඥානේට රිද්දන්නේ කෙලස් වලටනේ. ඉතින් අන්නේ ඒ තැන කොටු කරලා අපි පුළුවන් තරම් එදිනදා ජීවිතේදී මේ විදිහටම සතිය මුල් කරගෙන සම්පජඤ්ඤයට ඉඳ කියලා කරගෙන යන්න කියන තමයි ඉදිරියක් වශයෙන් කියන්නේ. තියෙන නැත්නම් කියන්නේ යන්නේ වාතාව හොඳටම හොඳයි. දිගටම කරගෙන යන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න දිග දිගට වාතාව කියන්නේ. ඒක එතකොට ආදුනිකයෙක්ට අලුත් කෙනෙක්ට හරි අස්වැදිල්ලක් වෙනවා. අපිටත් කියන දෙයක් තියෙනවා සතුටුයි. අපි යන් ඉදිරියට.
එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම තින් ඒ වාර්තා ස්වාමීන් වහන්සේ සිංහලත් හරි ලස්සනයි කියලා මට හිතෙනවා. මටත් මේ වගේ ලියන්න පුළුවන් නම් හොඳයි
කියලා. දොර කතාල යන්නේ නැහැ නේ
මේ ගානේ. ඒක ස්වාමීන් ස්වාමීන් වහන්සේ ලිඛිත වාර්තා අවසන් වාචික ප්‍රශ්න වලට ඉඩ දෙන්න තිස්සලා රාජික අත උස්සලා තිනවා ස්වාමීන් වහන්සේ අපිට
අවසරයි බලන්න කොහොමද.
ඒකනේ ස්වාමීන් වහන්සේ
මුලින්ම අත උස්සලා
එහෙමයි ස්වාමීන් වහන්සේ අපිට අවසරයි ස්වාමීන් වහන්සේ වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට වාසි අවස්ථාවක් ලබා සිටිනවා.
හරි
රාජික කතා කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්සේ අපි ඉඳලා කාලෙකින්නේ ආවෙත් ඉතින් මොනව හරි අහන්න
තියෙනවා. පොඩි අනිවාර්ය පොඩි කයියක් ගන්න ඕනේ.
ඒකනේ සාවිනාස මේ ඔබ වහන්සේ අර කියනකොට මතක් වුණේ ගුටි කන ලොකු සාවිනාහන්සේ ඉන්නවා කියලා. මේ මං අතුතේ අහුව මනසේ මායාවේ මේ දවස් දෙකකට කලින් ඒකෙදි කියනවා ඔබ වහන්සේ උන්වහන්සේ ගියාලු පේරාදෙණිය යුනිවර්සිටි එකට මේ මොකද්ද සියදි විහාරය කරගන්න ආයට මොකද්ද ලෙක්චරකක් දෙන්න. එතන අය අහු කවුරුත් ඇවිල්ලා හිටියෙත් නැහැලු. ගියපු කට්ටිය විතරලු අහගෙන හිටියේ. ගිහිල්ලා ආවට පස්සේ තව කට්ටිය සියදි විහාරය කරගන්න කට්ටිය වැඩි වුණා කියලාලු මේ වාර්තා වුණේ කියලා ලොකු හම්තුරු hina වුණා එදා.
ඕ ඒ පොඩි පොඩි වැඩිවීමක් තිබුණා දින අපි කියාට පස්සේ. හැබැයි ඉතින් ඒ ලැජ්ජ නැතුව අහපෝ ආයි අපිව ගෙන්න ගත්තා. මන්ද නැයි කියලා මේ කොහොමරි වැඩිවීමක් වෙලා තියෙනවා. 8 දිනක් බවට පරිවර්තනය වෙලා තියෙනවා 4 දිනක්. ඉතින් දැන් අපි ඊළඟ යන දවසේ බලාපොරොත්තු වෙනවා බය නැතුව 16 දිනක්
ආසිරි
දිනා කියලා නැතිවෙලා. ඔව්.
අපි සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා සීනාසෙ. මම මේ කතා කරන සීනාසෙ මේ ප්‍රශ්නයක් ඇත්තම ওই මානසික මායාවත් එක්ක තමයි මට මේ ප්‍රශ්නේ ආවේ. මේ ඒ කටකුණ දෙන ඥානන් ස්වාමීන් වහන්සේ එක එක තැනකදී කියනවා මේ අනුෂය කියන්නේ ගංගේ දියවැල් ඇතුළට යන ගංගේ ඇතුළට යන දියවැල් නම් ආශ්‍රව කියන්නේ ගංගේ උඩට මතුට පිටට එන දියවැල් කියලා. දැන් මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ ආශ්‍රව කියන්නේ අනුෂය හා සම්බන්ධ මේ කාපට් එක යට තියෙන මොකද්දෝ කියා ගන්න බැරි දෙයක් කියලා තමයි හිතාගෙන හිටියේ. හැබැයි දැන් ඒකෙන් පස්සේ මට හිතුණා මම මගේ තියෙන ඒ මම ඒක ගැන හිතන් ඉන්න විදිය වැරදි කියලා. මේ ඒත් මට ඒක ගැන හරි පැහැදිලි මේකක් නැහැ මට එතන ඒක පැහැදිලි කිරීමෙච්චර තේරෙන්නේ නැහැ. මොකද පරිවුට්ටානහ විතික්‍රමණ එළියට පේන්නේ. ඉතින් මම ඇත්තටම මට දැනගන්න ඕනේ මේ ආශ්‍රව කියන එකේ තේරුම වහන්සේ පුළුවන් නම් මට පැහැදිලි කර දෙන්න ඕනේ.
ඔව් ඒකේ අනුසය ආශ්‍රව කියලා අපි නිකන් වචනෙට කියන අනුසය ආශ්‍රව ඉඳ තමයි මේ ඔක්කොම වෙන්නේ කියලා. ඉතින් ඒකේදී අනුසය ආශ්‍රව කියන එක මා මුලම කාලේ මේවා හොයන්න ඇත්තටම බණ කියන්න කියලා තමයි මේ ටික සුත්‍රුණිය ඇත්තටම. මේ මොකද බණක් අහද්දි ඒක ඇත්තට හොයන්නෙත් නෑ ආව ඇති කියලා අර මල්ලෙන් ගහලා දානවා. නමුත් මේක හොඳට තිරිතිකලි හොයද්දි තේරෙනවා ආශ්‍රව කියන්නේ එකක්, අනුසය කියන්නේ තව එකක්. එතකොට ආශ්‍රවට උදාහරණයක් දීලා තියෙන්නේ රාමදිති රා කලේ පැහෙන්න දානවා සැලිච්ච කියලා. නැත්තම් කලින් රා වලින් අර පැහෙන්න දාන ඉතුරු වෙච්ච ටිකක්. ඒ ගඳ ගැහුවොත් තමයි මේ රා ටික පැහෙන්නේ. නැත්තම් අර කුකුල් කිකිලි බිත්තර වගේදී කුකුල් ගඳ ගහනවා. කිකිලි ඒ බිත්තර වල කුකුල් ගඳ ගහනවා කියලා එකක් තියෙනවා. ඒකෝ තමයි ඒක රැකෙන්නේ නැත්තම් හැදෙන්නේ. ඉතින් ඒ වගේ රා රා පැහෙන්න කලින් මණ්ඩිය තිබ්බ මණ්ඩි ටික අවශ්‍යයි. එතකොට ඒක තියෙද්දි තමයි ඒ නැවත රා පැහෙන්නේ. ඉතින් ආශ්‍රව කියන්නේ ඒ වගේ දෙයක්. ආශ්‍රව කියන්නේ අපේ හිතේ තියෙන දික්ටි වලට. සබ්බාස සූත්‍රයේදී මේක මුල කරුණු හය වෙනමම තියෙනවා. නමුත් අපි සබ්බාස සූත්‍රයේ ගන්න කරුණු හත. නමුත් ඒකේ තියෙනවා මුලින්ම ආශ්‍රව කියන්නේ මොකද්ද කියලා. ඒකේ තියෙන්නේ මගේ ආත්මය ඇතයි කියලා ශාස්ත්‍රවාදයට වැටෙනවා. මගේ ආත්මය නැහැයි කියලා උච්ඡේදවාදයට වැටෙනවා. මමම ආත්මය හඳුනාගත්තා කියලා කියනවා. මමම අනාත්මය හඳුනාගත්තා කියලා කියනවා. ඒ කියන්නේ මේ භාවනා කරලා තියෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි භාවනාවේදී උනන් මුලදී මේ මම මේක දැක්කේ. මම තමයි අරමුණ අල්ලගත්තේ. මමයි ආනාපානිකේ. මමයි මේ භාවනා කරන්නේ. මමයි මේ භාවනාවේ අරමුණු නැතුවදී මායි මේ විරාගයේ Nirodhe නැත්තම් මේ ධානයේ මමයි ගත්තේ කියලා ස්වභාවයෙන් ආත්ම හදාගෙන නැත්තම් මමයි මේ Nirodhe දැක්කේ නැත්නම් අනාත්මය දැක්කේ මමයි කියලා මේ මුල හතර. ඊට පස්සේ අනාත්ම වූ මම ආත්මය හඳුනගත්තා. ඒ කියන්නේ කියනවා සමහර මම සාමාන්‍යයෙන් මට එහෙම ප්‍රශ්නයක් නැහැ මම කියලා කෙනෙක් නැහැ කියලා මම තේරුම් අරන් ඉන්නේ. හැබැයි මේ මෙහෙම ටිකක් දැක්ක කියලා අර අනාත්මය කියලා මම තමන් අනාත්ම ඉන්නවා කියලා හිතාගෙන ආත්මය හඳුනාගත්තා කියලා කියන අන්තිම එක වශයෙන් ආත්මය නිට්ටයයි කියලා. ඒ කියන්නේ භාවනා කරගෙන 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 ගියාට පස්සේ මේක කිසිම දෙයක් නැහැ. මොකද්ද ඒකත්වයකට යනවා. ඒක තමයි ඒක සදාකාලිකයි. ඒක සදාකාලික විඥානය. ඒක ආත්මය කියලා මෙන්න මේ ditthi 6ත් එක්ක බැඳිච්ච දේවල් තමයි ආශ්‍රව කියන්නේ. ඒ කියන්නේ අපි සංසාරේ පුරුදු කරපු යම් යම් ditthi. ඒක අපිට අල්ලන්න බැහැ. අපි හිතනවා අපි එහෙම ditthiගත වෙලා නැහැ කියලා. නමුත් හැම තැනකදීම මම ඔළුව උස්සද්දී තේරුම් ගන්න ඕනේ මම ඔළුව උස්සන්නේ මොකද්ද ditthiකට යට ditthiක් වැඩ කරනවා. ආශ්‍රවයක් වැඩ කරනවා. ඉතින් මෙන්න මේ ditthi මේ ditthiගත වීම වැරදි මත වැරදි සංකල්පනා ඔළුවේ ඇතිවෙන්නේ අනුෂයත් හේතු වෙනවා. අනුෂය කියද්දී සඳහන් වෙන්නේ කාමරාග, පටිග, මාන, දිප්ති, විචිකිච්ඡා, බවරාග, අවිච්ඡා. එතකොට මේකෙම කොටස් ටිකක් තමයි ආශ්‍රව තියෙන්නේ. බව කාමාශ්‍රව, දිත්තාශ්‍රව, බවාශ්‍රව, දිත්තාශ්‍රව, අවිච්ඡාශ්‍රව කියලා. ඒවා ඒ දික්ටි ඇති වෙන තැන් ටික. එතකොට මේ අනුසය මට්ටම මේවා වෙන්නේ ඒකෙන් තමයි පරිඋත්ථානිය කියන්නේ. කාම උදාහරණයක් වශයෙන් කාමරාගයෙන්ද මේ කාමරාගයේ ඔළුව උස්සපු ගමන් පරිඋත්ථානිය පෝගාල වැඩ කරන්න ගන්නවා කාමච්ඡන්දේ වශයෙන්. ඊට පස්සේ කාමරාගේ පාඩි පැත්තකට ළඟ ඉඳා ගන්න. මොකද එයාට ඕනේ අවශ්‍යන පරිඋත්ทานය ටික ඇතර. පරිඋත්ทานය මොකද කරන්නේ? කාමච්ඡන්දය, අසකන දිවනාසේ ශරීරයේ පිනවන තියෙන ආසාවේ තියෙන සිතුවිලි ටික එයා කරන්නේ මොකද්ද? ඒක වීතික්කමනය කරනවා. වීතික්කමනය කරනවා කියන්නේ අපි රූපඩ වගේ අපි අවශ්‍ය කෑම කනවා, අවශ්‍ය රූප බලනවා, අවශ්‍ය ශබ්ද අහනවා, අවශ්‍ය ස්පර්ශයන් ගන්නවා. ඒ ටික කරද්දී පරිඋත්ทานය පැත්තකින් එයා hina වෙවි. එයා පැත්තකට වෙලා ඉන්නවා. අපි එතකොට ඒ දැක ගන්න නම් අපි අර වීතික්කමනයේ දේවල් ඇසකන දිවනාසී ශරීරයේ පිනවෙන ඒවා අඩු කරලා ඊට පස්සේ පරිඋත්ทานිය බලගන්න ඕන. පරිඋත්ทานිය තනි කර ඔළුවේ තියෙන කක්ක ගොඩක්. ඒක එක අරමුණකට දාලා තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා අනුසය මට්ටමේ දේවල් මේ කාමයට මුල් බැහැගත්ත ඇදිලා යන දේවල්. ඒක කාමරාග වශයෙන් එතකොට මේ චූටි චූටි සියලුම සියුම් සියුම් අරමුණු වලට තියෙන පටිඝ ස්වභාවය. ඊට පස්සේ මේක මේ හැම අරමුණක් දකිද්දිම ඇතුලේ මොනවා හරි පාණ්ඩිතකමක් කියන මාන්නය සියුම් විදිහට තියෙන එක එක දික්ටි. එතකොට සැක සංකා. ඊට පස්සේ මේ භවය පිළිබඳ තියෙන ආශාව. මේක මේ විදිහටම තියෙන්න ඕන. මගේ පැවැත්ම මේ විදිහටම තියෙන්න ඕන. මම දිගටම මේ විදිහට භාවනා කරගෙන යන්නත් හරි භවයේ පැවැත්ම සහ ඒක නොදැන මේ මෝඩකමක් තමයි අනුසය මට්ටමේ. ඉතින් ඒක ගොඩක් වෙලාවට තණ්හාවයි අවිද්‍යාවයි එක්ක සම්බන්ධ වෙච්ච දෙයක් තමයි අනුසය මට්ටමේ යටම තියෙන්නේ. ඒ වගේම ඒකෙන් හැදිච්ච වැරදි මතිමතාන්තර දෙයක් තමයි ආශ්‍රව කියලා මේ ආශ්‍රවපැත්තේදී. ඉතින් මේ දෙකම පැහැදිලිවම මේ හරි සියුම් කාරණා දෙකක්. ඒක ඉරි ගහලා මේ වෙන් කරන්න ඕනේ. ඇතුලේ මෝඩකම තියෙනවා කියලා දැනගත්තොත් ලොකු දෙයක් නේ. එතනින් අපිට පුළුවන් ටික 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 මේ කරුණු දැකීම දැකින්ද සම්පජඤ්ඤය හරහා තමයි මේ ටික සුද්ධ වෙන්නේ. ඉතින් ඒ සම්පජඤ්ඤය වැඩ කරන්න අපි හදලා දෙන වේදිකාව තමයි මෙන්න මේ කායානුපස්සනාව හරහා නැත්නම් සතිය හරහා හදලා දෙන විවේකය. ඒ විවේකයෙන් ඉදදී තමයි යම් යම් කරුණු කරුණා අපිට තේරෙන්න ගන්නේ. ඉතින් ඒ තේරෙද්දි තමයි අපිට අපි වැරදි ටික 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 හදන මේ අඩු කරගෙන මේ ආශ්‍රව ශේය කරන අනුශේය ශේය කරන්න එකම දේ කාරණේ තමයි මේක දැනගන්න ඕන දැක ගන්න ඕන. ඉතින් දැනගන්න දෙයක් ගන්න ඉස්සල්ලාම කරන්නේ ඒ තමයි මෙන්න මේ ප්‍රපංච නැත්තම් අපේ සිතවිලි ප්‍රවාහය අඩු කරගෙන අඩු කරගෙන මේ අපිට ඒකට භූමිකාව හදන එක මම හිතනවා ඇති කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ වාට තේරෙන ඇත්තට තියෙන මොඩකම තේරුම් ගත්තම ඇති කිව්වා. ඉතින් මම ඒක
තේරුම් ඒ කාගෙද වාගේ කරන්නේ මේක අර මේ කාගෙත් කියන අපේ තියෙන මෝඩකම තමයි ප්‍රධාන දේ. ඒක හැබැයි මේ මෝඩකමට ප්‍රධාන හේතුව අනිත් පැත්තෙන් තියෙන තණ්හාව. අපි ආසෙන්දනේ යම් යම් දේවල් කරන්නේ. ඉතින් මේ මෝඩකම ගහම තියෙනවා විද්‍යාව කිව්වට වඩා.
එහෙමයි සාමිනාස් එකම එකමනේ. අනිත් එක සාමිනාස් මේ ඔබ වහන්සේ කිව්වාර රාමදිදි පැහෙන කලින් දාන රාටිකක් වගේ කියලා. මේ එතකොට අර මේ ලොකු ස්වාමීන් වහන්සේ ඔය ගොඩක් තැන්වල මෙහෙම කතාවක් කියන මං අහලා තියෙනවා. මේ අර ඔය ඇට් හෝම් මේසෙකට ගියාම කියලා තමයි කොහොමද කියන්නේ. ඇට් හෝම් මේසෙට ගියාම 10 දෙනෙක්ගේ කැම්ප් එකෙන් 10යි 10ක් වෙන්නේ ඇයි? ඒවා අපි කලින් ගේන දේවල් කලින් බවවල ගේන පුරුදු කියලා කියනවා. එතකොට ඒ වගේ තියනවාද ඔය ආශ්‍රව කියන වගේ පොඩි බල?
ඒවා තමයි අනුස්සය බලපානේ. දැන් ඉතින් හිතන්නකෝ යම් කිසි කෙනෙක් පොඩි කාලේ ඉඳන් පොඩි අය 10ක් ගත්තත් පොඩි කාලේ එයාලා කැමති දේවල් වෙනස්. එයලේ ළමයි 3 දෙනෙක් ඉන්නවනේ. ළමයි 3 දෙනාගේ මේ මුලින්දම එක විදිහද?
නෑ,
3 දෙනා 3 දෙනා විදිහ. ඒකට කොහොමද මේ ළමා කාලේ මේක පටන් ගත්තේ? ලොකු වෙලා නම් එම් කියන්න පුළුවන්. එයා ඒක කොහෙන් හරි අහලා හරි ඉගෙනගෙන හරි මොනවා හරි. ඒකට පොඩි කාලේ 3 දෙනා 3 විදිහක් නම් මේක මේ යට තියෙන මොනවද ශක්ති විශේෂය තියෙන්නේ බෑනේ. මසට අරන් ආපු. ඉතින් ඒ කැමැත්ත උඩ තමයි එයා යන්නේ මේ අපි අර තියන්නේ මේ අකුරු කියවද්දි කියන්නේ එක එක ජාති ටිකක් පිහියක් තියෙනවා, පිස්තෝලයක් තියෙනවා, පොතක් තියෙනවා, මේ කෑම ටිකක් තියෙනවා. ඕ මොකද මොකද්ද ගන්න කියන එක මේ ප්‍රධාන අපි බලන්නේ මොකද මේ මොකෙද්ද කියලා. ඉතින් අර හැදෙන ගහ දෙපැත්තින් දැන්නා වගේ අර පොඩි කාලේ නම් ඒ කියන්නේ ඒක ස්ථිර ගන්න බෑ අපිට. ඒක විනාශ කරන්න පුළුවන්. නමුත් අපි අර මේ අපේ ආශ්‍රව අනුසේ පොඩි කාලේ ඉඳන් මේ ශක්තිය අපිට බලපානවා. හැබැයි පොඩි කාලේදී අපි හරි ප්‍රබාසුරයි. මොකද අපි ඒවා අරගෙන අපි තාම මේ ජරා වෙලා නැහැ. ආගන්තුකෙන් ආපු දේවල්. හැබැයි මේ අනුසේ ආශ්‍රව තියෙනවා. අනුසේ ආශ්‍රව ශක්තියන වශයෙන් මේක අපි පස්සෙන් එනවා. ඒක අපේ තියෙන තණ්හාව විද්‍යාව. ඒ කියන්නේ පොඩි උන් ලොකු වෙන්න කැමති. පොඩි උන් ඉන්නේ පුදුමාකාර සතුටකින්. හැබැයි ඌ වෙන්න හදන්නෙම ලොකු ළමයි. පොඩි පොඩි ළමයෙක්ට පොඩි එකා කියනකොට කැමති නෑ. කැමති නෑ. මම දැන් පොඩි නෑ කියලා කියන්නේ. ඒ කියන්නේ ඌගේ තියෙනම අවිද්‍යාව ඌ ලොකු වෙන. ලොකු වුණාට පස්සේ මේ පත්ත පොඩ වැඩි වෙනවා කියන කොට තේරෙයි. ඒකින්ද තමයි තියෙන ප්‍රශ්නේ අර මේ ඒ ආනිසංස නැති. ඉතින් ඒවට බලපාන ප්‍රධාන හේතු අරක. අනිත් දේ තමයි උල ලොකු ආමුදුරු කිව්ව ලොකු ආමුදුරු සීනි කන්න පුදුම ආසයි. මම මේ බොහොම අමාරුවෙන් ඩාර්ක් චොකලට් නොදී ඉන්නේ මේ සීනි වැඩි වෙන ඉන්න. ඉතින් ඒ වගේ අර මේ මේ ලෙඩ රෝගත් එක්ක කොලෙස්ටරෝල් එක තෙල් කන්න කැමති. ඩීඩී එක සීනි කන්න කැමති. ඉතින් ඇඟේ තියෙන මොන බලපෑමයි මොනවා හරි බලපෑමක් පිට අර කවුරු හරි නොදෙන පැත්ත ගන්න අපි නිකන් අර කැම ප්ලේට් එකට අපි තිබ්බේ නැත්තම් පැන් රහ ළඟින් හරි ඉල්ලගෙන ගන්න හිතෙනවා. මොකද අපි විඥානය කරන්නේ ඒක තමයි කුටු කරනවා. එයා උස්සනවා. එයා කරන්නේ අපිට එපා කිව්ව දේ තමයි එයා කරන්න කැමති වැඩි කියලා. ඉතින් ඒකෙත් තියෙන්නේ අපේ ඇතුළත තියෙන අර පුරුදු ස්වභාවය. ඒකේ තරම කියන්නේ වාසනා කෙලස් කියලා රහතන් වහන්සේලාට තියෙනවා. පුරුදු දේවල්.
හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පින් ඒ පැහැදිලි කිරීමට.
හරි. කොහොමද සිං රාජිකා අපිටත් ප්‍රයෝජනවත් වෙන විදිහේ ප්‍රශ්නයක් ඇහුවේ අපිට ගොඩක් මට එච්චර ධර්ම කාරණා ඇති තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඉතින් කියනකොට තේරෙනවා මේ ප්‍රැක්ටිස් එකත් එක්ක චුට්ටක් ඉතින් මේක නේද කියන්නේ කියලා.
ඔව් අපිට මේ තේරෙනවා කියනවා නෙමෙයි අපිට මේ පුළුවන් තරමින් කියනවා අපත් අතින් වලුල්ල ඉතින් අර ඒක කරගෙන කරගෙන යන්නේ ඒක තමයි බුදුහාමුදුරුවෝ පටිච්ච සම්පදාය කියන්නේ කොහොම ආනන්ද හැමෝට කියන අදන ෂෝක් එකට තේරෙනවා බුදුහාමුදුරුවෝ කියනවා ඒ කියන්නේ තේරුම් නැහැ කියලා හිතාගෙන ඉන්න. ඉතින් අපි අර එන්න එන්න කරගෙන කරගෙන යද්දි අඩු ගන්න මේ සාකච්ඡා කරන්නවත් වේදිකාවක් තිබ්බේ කියන තමයි මන්න සතුට.
එහෙමයි ස්වාමීන්
වහන්සේ. එතනින් සතුට නම් ඉතුරු ටික නිකම්ම සතුට අපේ කොම්මරක් පිටිද.
අනිත් කාරණේ ස්වාමීන් වහන්සේ මතක් කරා මේ ලොකු ස්වාමීන් වහන්සේ ඩාර්ක් චොක්ලට් වලට කැමති කියලා ඒක හොඳ නැහැ කියලා මම එනකොට හැමදාම ගේන්නේ ඩාර්ක් චොක්ලට් ස්වාමීන් වහන්සේ නිසරණවණේට.
යවුන් ආයෙත් මොකුත් නැහැ මැරියන් කියලා පූජා කරනවා.
ඒකනේ නේද?
අනවන්ත දේවල් පූජා කරන්නේ. ඉතින් මේ වැඩි තියෙන්නේ අපිට දැන් රැට කෑම වෙලන්නේ නැති හින්දා ඒ වගේ පොඩි දෙයක් ගත්තට පස්සේ හරි අමාරුයි බඩට. නමුත් සමහර කෙනෙක්ට ඒක කියන පොඩි අස්වැසිද්ද. ඉතින් ඒකින්ද මම මේ උනස පොඩක් මහන්සි වුණාට පස්සේ මුළු මොන හරි ටිකක් ගන්නවා නැත්තම් අපහසුතාවය උද. නමුත් මේ බොහොම සීමා වෙලා ගන්නවා. නමුත් ඉතින් අපි අර මේ උපස්ථායකය වැඩි වුණාට පස්සේ ඒ එක්කෙනා සීනි හැන්ද ගානේ දුන්නොත් එපා කියන්න බෑනේ. ඒකයි ඔස්ට්‍රේලියාවේ යද්දි වෙන්නමම පෙට්ටි ටික වෙන්නමම ප්‍රයත්නයක් දාන්න ඕනේ මේ කවුරුරි යවලා මේක මේ ඇමරිකාව ගිහිල්ලා ඇද්දි ඉතින් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අර හරි අපේ ආහාරයත් එක්කත් මේ හැම දෙයක්ම බලපානවා. මම කියලා මට මේක කියලා කියන්න එපා මට ගුටි කන්න වෙන්නේ. දැන් මම කියනවා කියලා තමයි කියන්නේ
හැමෝම දරගත්ත ස්වාමීන් වහන්සේ. තදී මම කියන්න හැදේ ඊළඟ පාර යනකොට මේ මිටියක් කඩුවක් වගේ එකක් අරගෙන යන්න කියලා.
ඔව් ඒක වටිනවා ඊට වඩා. දැන් මෙහෙත් අර තමයි මට සාමිනවාස කෙනෙක් හම්බුණා වයසක සාමිනවාස කෙනෙක්. ඉතින් ඒ සාමිනවාස කියනවා ඊයේ රෑ මට සීන් අඩු වුණා හොඳටම කියලා දැන් කියනවා ඔක්කොටම ඇහෙන්න කියනවා වෙන සාමිනවාස කෙනෙක්. මේ ඒ සාමිනවාස කෙනෙක් මම ඇහුවා මේ හරි මේ ඔබ වහන්සේ කොහොමද අඩු වුණාද වැඩි වුණාද කියලා දැනගන්න. නෑ මට තේරුණානේ මේ 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 හොඳටම වැඩි වෙලා කියනවා. මං කෝ ඔබ වහන්සේ චෙක් කරාද? නෑ චෙක් කරන් දැන් නෑ මං දන්නේ. ඊට පස්සේ මං කෝ ඔබ වහන්සේ සාමාන්‍ය 700 800 සීනි යනවා. බලන්න කොහොමද අඩු නැයි කියලා කියන්නේ කියලා දැන් ඊට පස්සේ බලද්දි මේ හොඳ කේක් කෑදී හොඳ සීනි කියන ඒවා තමයි වැඩිපුර කැමත ගන්න. එතකොට මේ කියන්නේ අඩු නැ කියලා මේ වටේ පිටේ ඉන්න අයට පොඩි උත්සාහයක් දෙනවා. මම මේ නැත්තම් අපි බයිනවනේ මේ මේ සීනි කනවා කියලා නැත්තම් මේ අයිසින් නැත්තම් මේ මේ පැනලා දේවල් කනවායි කියලා. ඒ බැනුම අහන්න නැති වෙන්නේ ඒපා කියන එක අහන්න නැති වෙන්නේ තමයි මේ වටේ පිටේ පිරිසට හේතු ගන්න උත්සාහ කරන්නේ මේ මගේ සීනි අඩු වුණා. ඉතින් මම කිව්වා බෝන්ටි කන්න තියෙන පෙරේදකමනේ ඔය කියන්නේ. ඊට පස්සේ මට හොඳටම බැන්නා. නැන්දි මෙහෙලා තමා වරගෙන තමයි මේ ස්වාමීන් වහන්සේ මම මේ මට එතන පොඩ්ඩ තරහ ගියායි. නමුත් අපිට අර ඒ කාරණේ හරි සියුම්. එතකොට වටේ ඉන්න පිරිස දැනගන්න ඕන උපත්තාය පිරිස මේකයි ස්වභාවය තිබ්බොත් දන්නේ. එතකොට දාන්ත පාලනය කරලා ඒ සංඝයාට විශේෂයෙන්ම මේ පොඩි වෙනසක් වුණත් සමහරවිට එක වෙලයි වේල් දෙකයි ඒක තුළ ලොකු රසායනික වෙනසක් වෙනවා ශරීරයේ. බොහොම පරිස්සමෙන් තමයි අපිත් පාවිච්චි කරන්න ඕනේ දෙන අයත් බොහොම පරිස්සමෙන් ඒක දෙන්න ඕනේ. එතකොට නැත්තම් ඔය දාන එකට ගියාට පස්සේ හරි අසහනයකට අපහසුතාවයකට පත් වෙනවා බෙදන්න දුන්නේ. මේක ගෙදර හදපු කේක් සාස. මේක බිත්තර නොදා හදපු වටලප්පා කියලා බෙදදී ප්‍රතික්ෂේප කරන්නත් බෑ තරහ. අරගෙන කන්නත් බෑ. ගත්තට පස්සේ විසික් කරන්නත් බෑ. ඉතින් ওই ප්‍රශ්න තුන සෑහෙන්න මේ අපේ මේ දානවලට පිට දානවලට යන පන්සල් සංඝයාද මහත් වෙන්නේ ඇයි කියලා හිතෙනවා මේ මේ තියෙන වාදාව. එතකොට අපි දැනගන්න ඕනේ ක්‍රමේ. නැද්ද මං අහන්නේ?
නෑ ස්වාමීන් වහන්සේ. අපිටත් එක හොඳ උපදේශක් ස්වාමීන් වහන්සේ. මාත් දැන් නිසරමනේ වැඩසටහන් වලට ආව නම් මං ඇවිල්ලා පල්ලෙහා කුටිවල ඉන්නේ අපේ දැන. අර කුරුදෙලා ආවට පස්සේ වගේ රැට මොනක්වත් නැහනේ. අර ගෙදර ඇවිල්ලත් මම සමහර සතිය තියෙන එක්කෝ වීකෙන්ඩ් එකේ දෙකක් උදේ රැයි හරි උදේ දවල් විතරක් ගන්නවා රැ නිකන් ඉන්නවා. ඒ වගේ අර බොඩි එකට දෙනවා chance එකක් හැදෙන්න විවේක ගන්න.
අනිවාර්යෙන් අනිවාර්යයා යා 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 අතන යාට ලොකු පහසුවක් තියා හරියන්නේ නැහැ කියන එක රාගදේශ වලටත් ලොකු මේ අඩු වීමට සපෝට් කරනවා ආහාරය නැති වීම. ඉතින් ඒකට පුරුදු වුණොත් පොඩි දෙයක් දැම්මත් හරි අපහසුතාවයකටපත් වෙනවා. ඇයි ශරීරයේ ලොකු ආහාරයක් ගත්තයි කියලා තමයි එයා ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට වෙන්නේ එයා සම්පූර්ණ අර කෑම වේදකට තියෙන මේ අම්ලේශාවය කරන්න ඉඳ තියෙනවා. එතකොට ඒ සිදුවෙන රසායනික ප්‍රතිලයාසය වෙන්න ගන්නවා. ඉතින් ඒකෙදි කරන්න තියෙන පුළුවන් තරම් ඇල් වතුරෙන් උණු වතුරෙන් යැපෙන්න දුන්නහම හවස් වරුව සෑහෙන පහසුවක් තියෙනවා උදේට.
මම සවන්වස බොහොමත්ින් ඔබ වහන්සේගේ උපදේශයට සම්බන්ධ වෙන අයගෙන් නැවතත් ඉල්ලා සිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපිට සමග සම්බන්ධ වෙලා ඉන්න වෙලාවේ සමුගේ පුහුණුව සම්බන්ධව සතිමත් ජීවිතයේ සතිමත් බව සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න මේ අවස්ථාව ප්‍රයෝජනට ගන්න කියලා. ඔන්න අශ්විනි ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ස්වාමීන් වහන්ස. මම පුහුණුව කරගෙන යනවා ස්වාමීන් වහන්ස. මට තියෙන ගැටලුව තමයි මේ මගේ සිතිවිලි ගොඩාක් මට කරදර කරනවා. ඒ කියන්නේ මේ සිතිවිලි ගොඩාක් එනවා. ඉතින් අර පුහුණුව කරන අතරතුර දැන් සක්මන් කරනකොට මුලදී අදිෂ්ඨාන කළා පියවර කීපයක් මේ සිහියෙන් ගමන් කරනකොට එක පාටම යම් කිසි දෙයක් මතක් වෙලා ඒ ඔස්සේ සිතිවිලි යනවා. ඉතින් ඔබ වහන්සේට මේ ගැන යම් කිසි උපදේශයක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.
ඔව්. එතකොට අශ්විනි කොහොමද මේ සක්මන සහ පරියන්කදී මොනවද දැනෙන දේවල් ටිකක් කිව්වොත්?
ස්වාමීනාන්ස මේ දකුණ මම කියලා සක්මන කරන්නේ දකුණ කියලා පය තියෙනකොට ශරීරයේ බර ඒ පයට යනවා වගේ දැනෙනවා. ඒ වගේම මේ පොළවේ ස්පර්ශයේ සීතල හෝ උණුසුම් වගේ අවස්ථාවන් දැන් ගේ ඇතුලේ මේ සක්මන් කරනකොට පොළවේ සිසිලසක් දැනෙනවා. මිදුලේ වැලි ගොඩේ මේ සක්මන් කරනකොට වැලි වල රළු බව දැනෙනවා. ඒ වගේ තමයි. එතකොට පර්යංකයේ ඉන්නකොට මේ හුස්පරැල්ල බලනකොට මේ ඉහට ගන්න හුස්ම දිගට දැනෙනවා, පහළට එන හුස්ම කෙටිය දැනෙනවා, ඉහළට දැන ගන්න හුස්ම සිසිල්, පහළට දැනෙන හුස්ම උණුසුම්. මෙහෙමයි දැනෙන්නේ.
ඔව්. එතකොට මේ දැන් පරියන්කේ සාමාන්‍ය පැය භාගයක් පැයක් කාලයක් කරනවාද?
පැය භාගයක් විතර සෝන.
පැය භාගයක් විතර. එතකොට සක්මන සහ පරියන් සක්මනත් අපි හිතමුකෝ විනාඩි 80ක් විතර කරනවායි කියලා. එතකොට ඒ පටන් ගද්දිම තියෙන සිතුවිලි ප්‍රමාණය සහ කතන්දර හදන ගතිය මතක් වෙන ගතිය එන්නේ නඩු වෙනවද වැඩි වෙනවද පරියන්ති කාලය තුල හෝ සක්මන කාලයේ?
සක්මන කාලය තුල ටිකක් අඩුයි සවිනාස, පරියන්කේදී වැඩි.
ඔව්. ඒ වැඩි වෙද්දී අරමුණට මොකද වෙලාද?
අරමුණ බලන එක අමාරුයි සවිනාස බලන්න.
ඒ කියන්නේ සියුම් වෙලා.
එහෙම.
ඒ කියන්නේ මේ හුස්ම බොහොම අඩුම මට්ටමින් ගිහිල්ලා. එහෙම
ස්වාමීන් වහන්සේ හිතේ සිතිවිලි ගොඩාක් ඇති වෙනවා. ඒකයි තියෙන ගැටලුව.
ඔව්. ඒක සිතිවිලි ගොඩාක් ඇති වෙදී හුස්ම රැල්ල බල්ල තියෙනවා.
එතකොට සෝනාස විවිධ කල්පනා අනුව සිත යනවා පිට. ආපහු ගන්න අමාරුයි. තව ටිකක් වෙලා ගොඩක් වෙලා ගිහිල්ලා තමයි මතක් වෙන්නේ භාවනා කර කර හිටියේ
කියලා. ඔව් ඔව්. දැන් එතකොට දැන් හුස්මරල් හොඳට මුලින් තේරෙනවනේ හොඳට. මුලින් තේරෙනවා හොඳට වෙනසක් වශයෙන් තියෙනවා. එන්න එන්න මේ හුස්මරල් සෝස් මේ ගොරෝසු ගතිය සියුම් වෙලාද නොදැනෙන මට්ටමට ගිහිල්ලාද සිතුවිලි එන්නේ නැත්නම් සිතුවිලි කිත්ති හුස්මරල් බලලා නැද්ද?
මේ සිතිවිලි එන වෙලාවට හුස්ම රැල්ල බලන්න අපහසුයි
සාමාන්‍යයෙන්. ඔව් අපහසුයි. ඒ කියන්නේ හුස්ම රැල්ල සියුම් වෙලා කියන විදිහෙන් ඔය තේරෙන්නේ.
එහෙමයි සාමාන්‍යයෙන්. ඒ
කියන්නේ හුස්ම රැල්ල නොදැනෙන මට්ටමටම ගිහිලා
තියෙන්නේ. එහෙමයි.
ඔව් එතකොට මම මෙහෙම ඇහුවොත් හොඳට ගොරෝසු හුස්ම රැල්ල දැනෙන එකද මේ අවධානය වැඩිපුර කරන්න ඕනේ හුස්ම රැල්ල අඩු වෙලා තියෙද්දි අවධානයට වැඩි කරන්න ඕනේ අඩු කරන්න. ඉස්සල්ලාම මේ සිතිවිලි පොදියට වෛර කරන එක නවත්තන්න
ඕනේ.
අපි භාවනා නොකරන කාලය තුල ඕන් ඔයකෙන ඉන්නේ. පැහැදිලිද? අපි භාවනා නොකරන, ඒ කියන්නේ සතිය පිටින් නැති සාමාන්‍ය ජීවිතේ වැඩ කරති උන් ওই සිතුවිලි පොඩි ඉන්නේ.
එහෙමයි සන්නා.
අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි එතකොට ප්‍රශ්නයක් නැහැ නේ. එතකොට ඒක ඉන්නේ සිතුවිලි පොඩි තුල ඉදි ප්‍රශ්නයක් නැහැ. හැබැයි භාවනා කරන්නේ කියාට පස්සේ තමයි අපිට මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි මොකද අර උස්මරැල්ල කියලා එකක් එක දිවිසා ගත්ත ඒක ඉන්න දෙන්නේ නැහැ. ඉතින් එතකොට දැනගන්න ඕනේ මේ සාමාන්‍ය ජීවිතෙත් මෙහෙමමයි. අපි භාවනා කරනවායි කියලා අපි ඒක මේ මූල කර්මස්ථානයේ උපදී හුස්ම රැල්ල ගන්නවා තමයි. හැබැයි ඒක නෑ කියලා ඉස්සලම් තරහ ගන්න දෙන්න. මොකද විඥානය කරන්නේ ඒක තරහ ගත්තට පස්සේ තවත් පිට යනවා. අපි දේශයට දේශ කරන්න හොඳ නෑ. වෛරයට වෛර කරන්න හොඳ නෑ. දේශයට දේශ කරන්න හොඳ නෑ. රාගයට දේශ කරන්න. අපි හිතන්නකො රාග සිතිවිලි ටිකක් ආවා. ඒකට අපි තරහ ගන්නවා මේ අයකෝ හුස්ම රැල්ල කියන්න දෙන්නේ නෑ මෙහෙම මෙහෙමයි. උට බැලලා වැඩක් නෑ. ඉස්සලම් සිතිවිලි වල ආවට කමක් නෑ. ඒකට ඒක ඉඳ දෙන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක නවත්තන්න ගියොත් එහෙම අපිත් ඒක යා ගහගන්න දෙන්න. එයාට එන්න දෙන්න. එයා සිතිවිලි වල යට වෙලා ඉන්නවා කියලා දැනගෙන හිමීට බලන්න අර අධික හුස්ම රැල්ල නැත්තම් හුස්ම මේ අවධානය යොමු කරපු මේ ප්‍රදේශයට නැත්තම් නාසිකාග්‍රේ හෝ පිම්බීම හැකිලිම කියන මුලින්ම ගත්ත මේ අරමුණ නැත්තම් හුස්ම රැල්ල හොඳ නාසිකාග්‍රේ නම් අරමුණු කරේ. ඒ දිහාම හොඳට අවධානය යොමු කරා. එතකොට සියුම්ම හුස්ම තියෙනවා තේරෙයි. අපිට තියෙන්නේ ඒකේ ඉඳන් බුදුරජාණන් වහන්සේ කියනවා ඉතින් දේශනා කරනවා ඒ මේ ආනාපානී සිවුම් වෙච්ච හුස්ම රැල්ල බලාගෙන ඉද්දී අපේ හිත යනවනම් සිතිවිලි වලට ප්‍රපංච වලට යනවනම් ඒ ප්‍රපංච වලට ගියාට පස්සේ අහපෝ ආවට පස්සේ ආ හුස්ම රැල්ල දැනෙන්න දෙපැ
සිවුම්
හුස්ම රැල්ලක් දැනෙන්න දෙපැ ඒ ආපෝ හුස්ම රැල්ලට ගන්න බැරි හේතු දෙකයි තියෙන්නේ නිකන් ඔය අහලා තියෙනවනම් මොනවද හේතු දෙක කියන්න බං
මම නම් දන්නේ ස්වාමීනි.
හේතු දෙකයි තියෙන්නේ. ඔයාගේ සිත් හුස්ම රැල්ල ඉඳන් ඔයාගේ සිතිවිලි වලට ගියානම් අහපෝ ගන්න බැරි හේතු දෙකයි තියෙන්නේ. වෙන කවුරුවත් සම්බන්ධ නැහැ. අපි තියෙන තණ්හාවයි අවිද්‍යාවයි. ඒ කියන්නේ අපි තියෙන පෙරේතකමයි අපි තියෙන මෝඩකමයි. ඒ කියන්නේ අපි අපේ හිත යනවා අරමුණකට. ඔයා කැමති සිතිවිල්ලකට යනවා. ඒකෙම තොරන් ගසා ඒකෙම ඉන්නවා. ඒකෙම ඉන්නේ අපේම තියෙන ආසාවකින් නෙයි. නැත්තම් අපේම තියෙන ඒකට ද්වේෂයෙන්ද. නැත්තම් අපේ තියෙන මෝඩකමකින්ද. නැත්නම් අවිද්‍යාවකින්ද. ඒ කරුණු එක විතරයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් ඒක අපේ ටික ටික අඩු වෙන්න ඕනේ. ඒක පාට අඩු වෙන්න බෑ. එතකොට අපි දැනගන්න ඕනේ සිතිවිල්ලකට ගියාමයි යට වෙලා ඉන්න ප්‍රශ්නේ. එතන ඉඳන් අපෝ හුස්ම රැල්ල දිහා බලන්න. ඒකට යන්න එපා කියලා කියන්න එපා.
එහෙමයි සාරි.
සිතුවිලි එන්න එපා කියලා කියන්න එපා. කමක් නෑ. ඉතින් මැරෙන්නේ නෑ. මේ කය වචනේ දෙක සංවරයි ඉඳගෙන ඉද්දි. කය වචනේ දෙක සංවරයි. මගේ වචනේ මුකුත් මම කියන්නේ කට වහගෙන. ඇස් දෙකත් වහගෙන ඉන්නේ අතින් පයින් මොකුත් කරන්නේත් නැහැ ආසනිය හැදින්න හරි කියලා ඉඳගෙන ඉන්නේ. එතකොට නිකම්ම මෙයා එනවා මේ ශරීරයට නැත්තම් කයට නැත්තම් ආනාපානෙට. නිකම් එනවා. හැබැයි මේ පොඩි උත්සාහයක් දරන්න පුළුවන් සිතිවිලි වල යට වෙලා ඉද්දිත් හොඳට බලන්න හුස්ම රැල්ලට මොකද වෙලා. නැත්තම් කයේ පොඩි දැනීමක් හරි ඇති එයා එනවා. එතකොට අර අපේ තියෙන ඒකට තියෙන ද්වේෂ ස්වභාව තමයි අපිට මේ එන්න දෙන්නේ නැත්තේ. ඉතින්ද ඒක මේ මේ ඔළුවේ තියෙන සංකල්ප මේ වෙනසක් කරගන්න මේ භාවනාව කියන්නේ හුස්ම රැල්ලෙම තියෙන්න ඕනේ මුලින්ම මේ සිතුවිලි වලට යනවා ඒක දැනගන්න ඉස්සෙල්ලා මම මේ සිතුවිලි තින්නේ ඒක ප්‍රදේශ කරන්න එපා ඊට පස්සේ එතන ඉඳන් එනීට බලන්න හුස්ම රැල්ලට මොකද වෙලා තියෙන්නේ කියලා ආ මේ යටිපතුලට දැනෙන දැනීම් වලට මොකද වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න මේක ටික කරන්න ඕන දෙයක් නිසා අර ගලන ගඟක් හරස් කරලා බැම්මක් ගහනවා වගේ එක පාට බැම්ම ගහන්නේ පැත්තකින් වැලි කොටයක් දානවා දෙකක් දානවා 1000ක් විතර දැම්මට පස්සේ ඒ චුට්ටක් කොන්න හැරෙනවා එක පැත්තකට. ඒ පැත්තේ තව වැලි කොට ටිකක් දාලා එතන තාප්පයක් ගහලා තමයි බැම්ම බැඳලා තමයි ඊට පස්සේ අනිත් යුරට ගිහිල්ලා ඒ පැත්තෙන් වැලි කොට දාලා බැම්ම ගහගෙන ඉන්නේ. එක පාට නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. ඒක නිසා ටික අර වැලි කොට දානවා වගේ ආනාපාන ටික දානවා ආයෙ නැති වෙනවා ආයෙ දානවා. මේ විදිහට ටික පුරුදු ගන්න ඉස්සෙල්ලාම තියෙන මේ තරහා අයින් කරගන්න කිව්වොත් පිළිගන්නවා වගේ කියනවා දීත.
එහෙම තමයි. මම අර සිතිවිලි එනකොට අක්කමැත්ත තමයි
තිබිලා තියෙන්නේ. අන්න ඒ දේශෙත් ඉන්නවා. ඉතින් මැරෙන්නේ යකෝ. හරි කික් කෙනෙක් වළු කොහොමද මේ සිතිවිලි ටික නවත්තන්නේ කියලා. ගැමෙත් සොන් කාලක් ගහන්න පුළුවන්. ඇයි අපුළු මේක ඉපදුනා නම් මේ සිතිවිලි ටික එනවම තමයි. ඒක කරන්නේ නැහැ. අපිත් එච්චරයි මෙච්චර භාවනා කරන අපිත් ඔච්චරයි වැඩිපුර වැඩ කරොත් සිතිවිලි වැඩි. ඉතින් ඒකින්ද ඒකට වෛර කරන එක නවත්තන්න. එතකොට නිකම්ම වාට chance එකක් ලැබේ. පැහැදිලිද?
පැහැදිලි සමි. එහෙමයි සමි. ඔබ වහන්සේට ගොඩාක් පිං ගොඩාක් ස්තුති සමි වහන්ස.
බොහොමත්ම තින් අශිනී මම ප්‍රශ්න ඉදිරිපත් කරාට. ස්වාමීන් වහන්ස විනාඩියක් විතර අවසර ගන්න පුළුවන්ද මගේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. කාලය වෙලා තියෙනවා.
ඕකේ.
ස්වාමීන් වහන්ස ඔය භාවනාවේදී අපි දැන් දුක්ඛ සත්‍ය දකින්වයි කියන එක කියන දකින්වනේ සම්පූර්ණයෙන් පේනවනේ පරියන්කේ හරි සක්මනක හරි වැඩක් කරනකොට හරි ඔය වෙනස් වීම සහ එපා වීම ස්වාමීන් වහන්ස ඔක දැන් ඒක අර එතනදී අර ස්ථිරව ගැනීමක් වගේ දෙයක් නිකන් තේරෙනවා ස්වාමීන් මොනවා කරත් දුකනේ ඉතින් ඒක තමයි ඉතින් ඇත්ත අවසානයේ ඉතින් දුක තමයි තියෙන්නේ අර ඒ අදහස නිකන් පොඩ්ඩක් තියෙන වගේ සවන් මොකක් කරත් ඉතින් දුකයිනේ ඉතින් මේ කරන්න ඕන හින්දා කරනවා මට පොඩ්ඩක් ඔතන පැහැදිලි කරගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ අර ඒ අර ස්ථිරව ගැනීම මට මතකයි ස්වාමීන් වහන්සේ කලින් දේශනා ප්‍රශ්නයක් අහුවම කිව්වා ඒකේ විපරිණාමය දකින්න කියලා ඒවල මං හිතන්නේ ඒක තමයි ස්වාමීන් වහන්සේ කිව්වේ ඒකත් ස්වාමීන් වහන්සේ පෙහෙන නමුත් අර මොනවා ගියත් ඉතින් ආපහු ඕක එනවනේ කියලා ඉවරලා අර ගැනීමක් තියෙන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් උභාන්සිකින් අදහස්
ඔව් ඒක වෙන්න පුළුවන් දුක පිළිබඳව ප්‍රපංච කරන්න පුළුවන් ඒ කියන්නේ අපිට දුකත් ඒක මේ කියන්නේ දුකට සමාල්ලාවට ඒක හොඳට බලන්න ඕනේ ඊට යට තියෙන්නේ මොකද්ද කියලා නිකන් සමහර වෙලාවට මම කරපු 2004 දී 5 දී මම කරපු වැරද්දක් තමයි මේක ඉතින් මේ වේදනාව ඉතින් අනිත්‍යයි නේ ඔක තව තිස්සේ නැති වෙලා යනවා කියලා මම බලන් ඉඳලා වේදනාව නැති ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අහලා ඒකට බැන්නා. එහෙම වේදනාව නැති කරන්න එපා. එන වේදනාව බාර ගන්න. ඒක දිහා බලන් ඉන්න. බැරිම තැනක විතරක් ඉරියව වෙනස් කරන්න නැත්නම් පුළුවන් උත්සාහ කරන්න. ඉතින් එතකොට මට ඒක මට තේරුන්නේ නැහැ කොහොමද මේක මේ කුහුරෙන් නැත්නම් මේක තේරුම් ගන්න කියලා. ඒක මටවත් තේරුන්නේ නැහැ මේ වෙලාවේදී. ඒ ස්වාමීන් වහන්සේ කොහොම තේරුම් ගත්තද කියලා හිතෙනවා මේ කතාවෙන් ඒක තේරුම් ගත්තා. මේ හිත යට තියෙන ස්වභාවය එතකොට අපි දැන් දුක්ඛ බලනවා කියන්නේ එතකොට හිත යටින් කියන ඕක කොහොමද දුකයි නෙමෙයි බලන් දෙන්නේ මොකද නිකන් වෙන දෙයක් බලපන් කියලා කියන පුළුවන්
එහෙමයි සර්
ඕක කොහොමද දුක නෙමෙයි බලලා වැඩක් නෑ ඕක දිහා කියලා සමහර වෙලාවට යටින් වංචනික ගතියක් පුළුවන් හැබැයි ඉතින් කොහොම කරත් දුක ආයේ තේරෙන්න ගත්තට පස්සේ අති කොන දුක ආස්පස දුක ඒකේදී දුකේ දුක මේ අතපය කැපුවාම තියෙන තුවාලයක් වුණාම ඇක්සිඩන්ට් වුණාම තියෙන ප්‍රබල දුකක් තියෙනවා විපරිණාම දුක මේ වෙනස් වීමේ දුකක් තියෙනවා ඊට පස්සේ සංකාර දුක මේ සංස්කාරයන්ගින් සිතුවිලි එනවා නම් පුදුම දුකක් නම් හරදරයක්ද කියලා මේ කලින් කියන පිටකනටත් ඒක ද්වේෂයකට අරගෙන තියෙනවා නමුත් මේ ස්වභාවය ඉතින් ඒක අර මගේ කියාගත්තට පස්සේ දුක එන්නේ ඒක තමයි සබ්බේ ධම්මා අනාත්තා ධර්මයන් අනාත්මයි හැබැයි සංස්කාර කියන එක මම හදාගත්ත දේවල් දුක පිණිස හේතු වෙනවා වෙනස් වෙන හින්දා ඉතින් ඒක දුක කියලා තේරෙන්න ගත්තට පස්සේ සමහර වෙලාවට හොඳට බලන්න ඒක ඒ කර දැනෙනවයි කියලා කියද්දි මෙයා මොකද්ද මේ මම යා ඔළුව උස්සගෙනද මේ කියන්නේ නැත්නම් මේ ඇත්තටම දුක තේරෙනවා නම් ඒකේ දුකක් කියලා දෙ අනිත්‍ය නම් දුකක් වෙන්න දෙයක් නෑ මම යන්නේ මොකද ඒක කො වෙනස් වෙන එකක් නම් අමෝ දුකක් තියෙනවා නම් ඒක වෙනස් වෙනවනේ ඒක සැපක් නේ එතකොට වෙනස් වීම කියන එක මාර සැපක් වෙනවා මේ මමයා නැත්තා.
එහෙමයි සවනේ. ඒක ඒකටත් පොඩි ආසාවක් වෙනවා. මේක නැති වෙනවනේ ඉතින් උස ගණන්
ගන්න. එතකොට වංචනික ස්වභාවයක් තියෙනවා. ඒක තමයි මට උනේ මුලින්ම. මේ මේක වෙනස් වෙනවා නම් තවටින් කියලා අර දුක හංග ගන්න ගැතියක්. ඕක ගණන් ගන්න එපා මං තවටින් වෙනස් වෙනවා කියන්නේ ඒක එහෙම අතරින්න ඕනේ දෙයක්ත් තියෙනවා ප්‍රඥාවකින්. හැබැයි සමහර වෙලාවට මේ අතරින්න වංචනික ස්වභාවයකින් ද්වේෂ ස්වභාවයකින් ඕක කොහොමද දුකයි නේ මං. ඕක තවටින් නැති වෙලා යනවා නේ කියලා එහෙම අඥාන උපේක්ෂාවකුත් අපිට එන්න පුළුවන්. ඒක ගැන හොඳ කල්පනාවෙන් තමයි මම ඒකමයි කියනවා නෙමෙයි. නමුත් අර ඒක ගැන මට වෙච්ච දෙයක්. ඉතින් ඒක කල්පනාවෙන් ඉද්දි අපිට තේරෙනවා හරි. මෙයා යට ඉඳන් මේ ගේම ගහන්න කෙනෙක් ඉන්නවා. එයා එක එක දේවල් කියනවා. හැබැයි ඇත්තම දුක ඇත්තම තේරෙන වෙලාව වෙනකන් ඉඳපන්. ඒ වෙනකන් මේ එල්ලෙට ගගහ අප්‍රමාද වෙවි ඉන්න ඕනේ. ප්‍රමාද නොවී ඒකම කර කර ඉන්න ඕනේ. එතකොට අනුමාන ඥානයේ වශයෙන් චිත්තක් ඇවිල්ලා කියලා දීලා යනවා. චුට්ටකවිල කියලා දීලා යනවා ප්‍රපංචයට අනුමාන ඥානෙන් පස්සේ ප්‍රපංචෝඩි ගියාට පස්සේ යා දුක කියලා කියනවා වෙනම කාරණා ටිකක්. ඉතින් ඒ ප්‍රපංචවල තියෙන දුක යා ප්‍රපංචවලින් හොයාගන්න බෑ. හරි ගමා. ප්‍රපංච අඩු කරාට පස්සේ තේරෙනවා මේ කලින් තිබ්බ ප්‍රපංචවලදී අම්මෝ මොන දුකද වින්දි. ඒක තමයි සංඛාර දුක්ක, විතර නාම දුක්කල තියෙන්නේ. ඉතින් ඒක ඒ මම මේ මම කියන පොයින්ට් එකත් එක්ක උදව්වක් අරගෙන ආයෙ නැවත බලන්න.
එහම සවනත් අර මට මතකයි කියන මේ සම්පජන්නේ කියන්නේ කියන කාරණාව තමයි ස්වාමීන් වහන්සේ මතක් කරලා එනකොටම අර වෙනස් වීමේදී ගොඩක් වෙලාට ඔය සිතුවිල්ලක් තේඳලා ඒක මාරු වෙනකොට ඒ දුක දකින්නවා. ඊළඟට ඉරියව්ව මාරු කරපු ගමන් ආපහු වෙන ඒ වගේ දුකක්
ආවෝ. ඒ කියන්නේ මේ ඉරියාපත සංදි වලදී නැත්තම් අපි අරමුණින් අරමුණට මාරු වෙද්දී ඒ විපරිණාම වෙද්දී මේ එකකට සතිය පිරවර පස්සේ අනිකට මාරු වෙන සතිය අරන් ගියේ නැත්තම් සංපජඤ්ඤේ වැඩ කරන්නේ වෙලාවන් නෑ. සංපජඤ්ඤේ වැඩ කරන්නේ අර ඉරියව්වට මාරු වෙද්දී තත්බාල මේ භාවනාව ඉවර නෑ.
එහෙමයි සාරණ.
පරියංගෙන් නැගිටලා භාවනාව ඉවර නෑ. සතිය මේ සතිය ඉවර නෑ. සතිය මේකෙන් අරක නැගිටින්න එක පාට පරියංගෙන් ඉඳගෙන ඉඳි නැගිටපන් කියලා. අපිත් නැගිටිනවා. මොකට නැගිටද මොනවද හේතු කියලා අපි බලන්නේ නැහැ. නැ එකපාරට නැගිටින්නේ සිතුවිල්ල කාපම පොඩ්ඩක් ඉන්න කියලා. පොඩ්ඩක් බ්‍රේක් එකක් ගහලා ඇයිවා නැගිටින්නේ කියන්නේ. මොකද්ද දැන් තියෙන ප්‍රශ්නේ? හරි සක්මණේ දෙයන්ද කියන්නේ කියලා හොඳට ඒක බලලා ඊට පස්සේ නැගිටට පස්සේ හරි සක්මණේ ගියාට පස්සේ පරියන්ක සක්මණේ සතිය වෙනසන්නේ නැහැ. එතකොට අපි පුහුණුවෙම ඉදිකටම ඉන්නේ. මෙයා බලන්න ඕනේ අපිට පරියන්ගේ නැගිටින්නේ කියන්නේ යාට ඒක ඉන්න බැරි හින්දාද? නැත්තම් යාට තියෙන ද්වේෂයක් හින්දාද? ඒක දැනගෙන නැගිටට ප්‍රශ්නයක්. ඒක දැනගෙන එහෙම ඉන්න කලබල නොවි මේ 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 ඒ කලබල නොවීමම සිද්දච්චිත අඩු වෙන හේතුවක් වෙනවා. ඒකෝට ඉරියාපත මාරු වුණා ප්‍රශ්නයක් නැහැ.
එහෙම සවනස් බොහොම
සම්පජන්‍යරි දැන්. හරි හරි.
මම හිතන්නේ අපේ කාල වෙලා චුට්ටක් වැඩිපුර ගියා. වැඩසටහනේ බොහොමත් සිං ස්වාමීන් වහන්සේ මම වැඩසටහනේ ඊළඟ කටයුතු සිදු කිරීම රාජිකාට බාර දෙනවා රාජිකා.
මම පින් නැති කිවන්නේක නියමක බොහොම පින් ගන්න සම්මාසකට අද සේවකයන් මූලික අධ්‍යයන ඉවරයි. මම ප්‍රති වේලාවක් ගන්න අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. මේ දෘෂ්ටි අපශයෙන් මේ අපි මේක 50 කරා කියන්නේ නෙමෙයි. උනාට මේ මතකනා මේ ලොකු ශාසනික සේවයක් මේ අපි මේ වැඩසටහන 150 වෙනි වැඩසටහන අපිට කරන්න. ඉතින් ඒක නිසා වෙන පොඩි පුණ්‍යන් මොදනා ස්වරූපයෙන් පොඩි සිහිපත් කිරීමක් කරන්න ඕනි කියලා මම කල්පනා කරා. ඒකට අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි වචන දෙකක් කියන්න. මේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගේ මේ උපදේශ අනුව මේ අපි මේ වැඩසටහන මුලින්ම පටන් ගත්තේ 20 අගෝස්තු 9 වෙනිදා මට සම්බන්ධා. ඊට පස්සේ අද ඇත්තටම අපි මේ 150 වෙනි වැඩසටහන සම්පූර්ණ කරේ මේ හැමදේම දක්වන්න අපි ඒ පටන් ගත්ත දවස් ඉඳලා හැම ඉරිදැකම විශේෂ බාධාවක් ආවහිරයක් නැතිවෙච්ච හැම ඉරිදැකම අපි මේ වැඩසටහන පවත්වාගෙන ආවා. ඒක නිසා ඇත්තටම මේ වැඩසටහන ආරම්භ කරන්නේ අපිට ආශිර්වාද ලබා දුන්නු ගෞරවනීය ස්වාමීන් වහන්සේ පාද නමස්කාරයෙන් සිහිපත් කරන්න ඕනේ මේ වෙලාවේ. ඒ වගේම මේ වැඩසටහනේ මුල ඉඳලාම මේ වැඩසටහන කොහොමද කරන්නේ කියලා උපදෙස් දීලා මහන්සියලා ඒ වැඩ කටයුතු කරපු ගෞරවනීය ධම්මික සිල් ස්වාමීන් වහන්සේවත්
වගේ මුලින් ඉඳලා අපිට දායකත්ව ලබා දීපු ගෞරවනීය ධම්මසාගර ස්වාමීන් වහන්සේවත් පාද නමස්කාරයෙන් සිහිපත් කරනවා. ඒ ලබා දීපු දායකත්වයට පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අපිට මේ වැඩසටහනේ 50 වෙනි වැඩසටහනින් පස්සේ ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ සහ ධම්මසරණ ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා. එතකොට ඇත්තටම මේ වෙනකොට අපිට මේ ස්වාමීන් වහන්සේලා 4 දෙනාගේම දායකත්වය ලැබෙනවා. ඉඳ හිටක අපිට ගෞරවනීය 13 කුටිය ස්වාමීන් වහන්සේගේ දායකත්වය ලැබුණා. ඉතින් මේ කාලය ඇතුළත බොහොම පිරිසකගේ අධ්‍යාත්මික ගමනට මේ වැඩසටහනින් දායකත්වයක් ලැබුණා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ ඒ ලබා දීපු දායකත්ව සම්බන්ධයෙන් ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ, ඔබ ස්වාමීන් වහන්සේලා ඇතුළු නිසන්වන් වාසී සියලුම ස්වාමීන් වහන්සේලාට අපි පාද නමස්කාරයෙන් පුණ්‍ය අනුමෝදනා කරනවා, සිහිපත් කරනවා. මේ වෙලාවේ අපි මේ හැමදෙනාම කරලාද සියලුම කුසල ශක්තිය අනුමෝදන් කරගෙන ඔබ වහන්සේලා කරගෙන යන මේ ශාසන කටයුතු පරපකාරී සාර්ථක කරගන්නත්, ඒ වගේම මේ සසර කෙලවර කරලා හැකි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ශක්තිදායී වාසනාව ලැබේවා කියලා. ඒ වගේ මතක් කරන්න ඕනේ මේ වැඩසටහන කරගෙන යන්න මුලින්දලම මට දායකත්ව ලබා දීපු පද්ම නැන්දා මතක් කරන්න ඕනේ. මේ මට අමතකුණත් හැමදේම මතක් කරලා ඇඩ්මින් පැත්ත ඔක්කොම බලාගන්න ලොකු ශක්තියක් තිබුණ පද්ම නැන්දට. ඒ වගේම මට බැරි වෙන හැම වෙලාවකදී මේ නදීකින් ලැබිච්ච දායකත්වය මතක් කරන්න ඕනේ. හොස්ට් කරන්න ඇවිල්ලා ලබා දීපු සහයෝගයට මම හිතන්නේ වැඩසටහනේ වැඩිම සජීවී දායකත්වයක් තියෙන නාමන්තගෙන් අපිට ඕනම කෙනෙක්ට කණ්ඩායම ඕනම කෙනෙක්ට බැරි වෙන අපහසුයක් වෙන ඕනම වෙලාවක ඉදිරිපත් වෙලා ඒ කාර්ය කරන්න ඉදිරිපත් වෙනවා. ඒක නිසා පත්මනන්දා නදී මාමන්ත ඇතුළු නිලංග අක්කා, බන්දුල මාමා, නලින්ගා කියන මේ කට්ටියගේ දායකත්වය මට මුලින් ඉඳලම ලැබුණා. ඒ වගේම ඉන්ද්‍රනන්ද සහෝපාලි මාමාගේ දායකත්වය මාකට ඉඳන් අවුරුද්දකට වැඩි ප්‍රමාණයක් කාලයක් මට ලැබෙනවා. ඉතින් අපි මේ කණ්ඩායමේ දායකත්වය නොලබුණා නම් මේ වැඩසටහන මෙච්චර සාර්ථකව කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඉතින් ඒ හැම දෙනාටම සම්පූර්ණ අනුමෝදනා කරනවා. මේ අපි හැම දෙනාම කරගත්ත සියලුම කුසල ශක්තිය අනුමෝදන් වෙලා හැම දෙනාගේම කණ්ඩායම හැම දෙනාගේම මේ ප්‍රතිපත්තිය සර්වක්‍රම සාර්ථක කරගෙන හැකියි මේ සංසාර ගත දෙමින් කරගෙන ශක්තිදායි වාසනාව ලැබෙන්න කියලා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වෙන හැම දෙනාමත් මතක් කරන්න ඕනේ. අපි කොච්චර වැඩසටහන් කරත් වැඩක් නැහැ සම්බන්ධ වෙන පිරිසක් නැත්නම්. ඒක නිසා වැඩසටහනට සම්බන්ධ වෙලා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න ඒ සම්බන්ධයෙන් අපිට මෙහෙම මෙහෙම කරා නම් හොඳයි කියලා ෆීඩ්බැක් දෙන සහ මේකට අපිට වාර්තා එවන ප්‍රශ්න අහන මේ හැම ඔයගොල්ලෝ හැම දෙනාමත් මේ සියලුම කුසල ශක්තිය අනුමෝදන් වෙලා මේ සසර හැකියි කෙලවර කරගන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ මතක් කිරීම කරේ ස්වාමීන් වහන්සේ මේ දෘෂ්ටිගත වීමක්ම නෙවෙයි. අත් මං හිතේ මේ අපි වැඩසටහන් අවුරුදු 3ක් තිස්සේ මේ වැඩසටහන කරගෙන යන නිසා ඒ ලබා දීපු දායකත්වයෙන් විශේෂ මතක් කිරීමක් කරන්න ඕනි නිසා ඒ අවස්ථාවන් ගත්තේ. ඒ අවස්ථාව ලබා දුන්නට බොහොම පින් ස්වාමීන් වහන්සේ. අපි පුරුදු පරිදි ස්වාමීන් වහන්සේ වන්දනා කරලා වැඩසටහන අවසන් කරන්න මම නාමයට ආරාධනා කරනවා.
බොහොම පින් රාජික, බොහොම ස්තුති. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. අද දවසේ වැඩසටහන සමාප්තියත් සමග 150 රාජිකත් කිව් පරිදිම 150 වන වැඩසටහන නිම වෙනවා. මේ සියලු අද දවසේ වැඩසටහනත් සියලු 150 වැඩසටහන් ඒ මාලාවේම රැසූ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අපි ගෞරවනීය ලොකු සාමණේරයන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නී නත් වේවා. ඒ වගේම වැඩසටහන මුලින්දන් සහභාගී වූ ගෞරවනීය නම කියන අවසරයි ධම්ම කුසල සාමණේරයන්ට, ධම්ම සාගර සාමණේරයන්ටත්, ඒ වගේම සහභාගී වූ නම කියන අවසරයි ධම්ම ගුත් සාමණේරයන්ටත්, ධම්ම සරණ සාමණේරයන්ටත්. මේ සියලු පුණ්‍යස්කන්ධයන් වැඩසටහන 150කත් මේ වැඩසටහනෙත් සියලු පුණ්‍යස්කන්ධයන් අනුමුදන් වේවා. ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නී නත් වේවා. මේ ජීවිතය තුළදීම මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් මනාව අවබෝධ කිරීමට හැකියාව අත්පත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහනට මුලින්දන් සහභාගී වූ මේ වැඩසටහන කරගෙන එන්න අප කැප වෙන ගිහි සංවිධායක මණ්ඩලයේ ඒ සියලු පිරිසට මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමුදන් වේවා. ඒ වැඩසටහනක සිපනා කිරීමේ ආශිර්වාදයෙන් ඔවුන්ගේ සතිමත් වීම සහ නිර්වාණයට යන්නා වූ මේ ධර්ම මාර්ගයේ වැඩීමේ ගමනට අඛණ්ඩ වූ වීරිය සැකසේවා. දිගින් දිගටම නිරවුල් ධර්ම මාර්ගේ නිරවුල් කරගනිමින් ඉදිරියට යාමට හැකියාවත් වේවා. ඒ වගේම මේ සම්බන්ධ වුණා වූ අද සම්බන්ධ වුණා වූ සහ මේ වැඩසටහන 158 සමහරට අද සම්බන්ධ වූ ඒ වාර්තාවෙන් ප්‍රශ්න නගමින් ප්‍රශ්න ඉදිරිපත් කරමින් වාචිකව කතා කරමින් සහභාගී වූ බොහෝ පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාට මේ සියලු පින් දහම් අනුමෝදන් වේවා. ඔවුන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පන්නී නත් වේවා. දිගින් දිගට මාර්ගේ නිරවුල් කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් බව පේන්නට තියෙනවා. එසේ කරගනිමින් නිවන නිර්වාණ ධාරය වෙත පැමිණීමට ඇතුළු නිවනට පිවිසීමට හැකියාවත්පත් වේවා. සාදු සාදු සාදු. මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි පින් කැමති. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පටන් මේ දක්වාම සිවුවනක් පිරිසක් උපස්ථාන කර තියෙනවා. මේ බුද්ධ ශාසනයේ ඒ සියලු පින් කැමති නිවන පිණිස කුසල් ධර්මයන් අනුබුදනාව කැමති යම්තාක් පිරිසත් ඒ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මෙන් කුසල ධර්මෙන් අනුමෝදන් වේවා. ඔවුන්ට නිවන් අවබෝධ කිරීමට ශක්තිය වාසනා සම්පත්තියෙන් සැකසේවා. සාදු සාදු සාදු. ඊළඟට නොපෙනෙන ලෙසින් අප්පහට ආශිර්වාද කරන්නා වූ පින් කැමති සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරමු. ගාථා සජ්ජායනාව හරහා එතාවතා චම්මේහි සම්මතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිටියා. එතාවතා චම්මේහි සම්මතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා චම්මේහි සම්මතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. අප සියලු දෙනා නමින් මියගේ ඥාතීන් හට පුණ්‍යානුමෝදනා වේවා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම සසර අපට සිටීමට සිටවන කාලේ පුරාවටම කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ආශ්‍රය මත්පත් වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. සාදු සාදු සාදු. ස්වාමිනාන්සලා වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි භන්තේ
සුපත්තේවා.
ඕකාස වන්දාමි භන්තේ මයා කතම් පුඤ්ඤං ස්වාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
ස්වාමිනා කතම් පුඤ්ඤං මහ්‍යං තාව තබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමත මේ බන්තේ.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ.
උපත්තේවා.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
උපත්තේවා.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
උපත්තේවා. අභිවාදින සීරිස්ස නිච්ඡං වද්ධා අපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙතං අනුත්තරං දුල්ලදේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සුඛිහන්තු එන සීලුම් දිනාට 150ක් කරලා තව 150ක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. අදුන් කියන්ට හොඳ අවස්ථාවක් හොඳ වේදිකාවක් හදලා දෙනවා. ඉතින් මේකෙන් තවත් වාර්තා ආධුනිකයන්ගෙන් අරගෙන දිගටම මේක කරගන්න සිදුම් දෙනාට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා නිස්සරණවණෙන් අපි ආශිර්වාද කරනවා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. බොහොම පින් ස්වාමීන් වහන්සේ අවසරයි. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.